අවසරයි ගෞරවනීය මහා සංඝරත්නය නමස්කාරයි. එතකොට අපි සමතක්කන්දුගේ කොටසක් සාකච්ඡා කළා. දැන් ඉතින් පටන් ඉතුරු කොටස අපි සාකච්ඡා කරන්න තියෙනවා. විශේෂයෙන් ඉතුරු වුණු ප්‍රශ්නයක් මතක නැහැ. අදට අදාළ කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යන්න. තව සමතක්කන්දුගේ පෙළ අපිට ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න තව තියෙනවා. බලමු අද අපිට පුළුවන් උපරිමයේ අපි කොට කරගෙන යන්න උත්සාහවත් වෙමු. අපිට ටිකක් බලාගන්න කාලය ටිකක් මදි වුණා. ගැටලුවක් නැහැ. පුළුවන් ප්‍රමාණයෙන් අපි උත්සාහවත් වෙමු. ප්‍රශ්නයක් ආදී ගැටලුවක් උද්ගත වුණොත් අපි ඒක ඊළඟ වාරයේදී හරි විසඳගමු. හොඳයි. එතකොට අපිට අද කියන්න තියෙන්නේ ආපහු පෙළ නේද? අධිකරණ ඉගෙනේ විස්තර කරන්න තියෙනවා. බුද්ධ ජයන්ති නම් 377 නේ.
78.
එතකොට අපි ගිය සතියේ ප්‍රධාන වශයෙන් කතා කළා චත්තාරිමානි භික්කවේ අධිකරණානි විවාද අධිකරණං අනුවාද අධිකරණං ආපස්සා අධිකරණං කිච්ඡා අධිකරණං කියලා මේ අධිකරණ හතරක් ගැන කතා කළා නේද? විවාද අධිකරණයක් කියන්නේ මොකක්ද කෙටියෙන් කිව්වොත්? අටලොස් ඡේදකර වස්තු නිසා ඇතිවෙන අධිකරණය. ඒ කියන්නේ අටලොස් ඡේදකර වස්තු පැන නැගිලා එයින් විසඳිය යුතු සමතයන්ගෙන් විසඳිය යුතු කොටසට කියනවා විවාද අධිකරණය කියලා. අනුවාද අධිකරණය කියලා කියන්නේ
චෝදනා.
සීල විපත්ති, ආචාර විපත්ති, දිට්ඨිය කියන්නේ පච්චිතිය ආදී ආපත්‍ය. ඊට පස්සේ ආපත්‍ය අධිකරණය කියන්නේ සප්ත ආපත්‍ය ස්කන්ධම. ඒ කියන්නේ චෝදනාවක් නැතත් ඇවතට පැමිණීමක්ම අධිකරණයක් බවට පත් වෙන එක ආපත්‍ය අධිකරණය. ඊළඟ කිච්ඡාධිකරණය කියලා කිව්වේ චතුර්විධ සංඝ කර්මවලට කිව්වා කිච්ඡාධිකරණය කියලා. ඒ කියන්නේ සංඝයාගේ කෘත්‍යයන්. ඔන්න ඊට පස්සේ කියන හොඳට බලාගන්න විවාදාධිකරණස්ස කිං මූලා. විවාදාධිකරණයට මොකක්ද මුල කියලා අහනවා. මොනවද මුල් වෙන්නේ? මූල කවරය? ච විවාද මූලානි විවාද අධිකරණස්ස මූල. විවාද අධිකරණයට මුල් වෙන විවාද මූල හයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තීනිති අකුසල මූලානි විවාද අධිකරණස්ස මූලං, තීනිති කුසල මූලානි විවාද අධිකරණස්ස මූලං. අකුසල මුල් 3යි, කුසල මුල් 3යි. පැහැදිලි නේද? ඔන්න ඊළඟට ඒක විස්තරේ කියනවා. කවුරු හරි අපි චුට්ටක් මේක පාලියෙන් කියමු. ටිකක් නෙමෙයි, මේක බොහොම වැදගත් කාරණයක්. මේ සමහර අර ටිකක් කියන පදේ යෙදෙනවනේ ගොඩක් අර්ථිනුත් නේද? දැන් හොඳටම මහන්සි වුණාට පස්සේ කියනවා මේ චුට්ටක් ඉදින් මහන්සිය කියනවා. ඒ කියන්නේ හැබැයි හොඳටම මහන්සියලා. එහෙම අර්ථත් අපි භාවිතා කරනවා ඈ. ඒ නිසා සමහර දැන් ওই ධර්ම විනය සම්බන්ධයෙන් ටිකක් වැදගත් කියනකොට ටිකක් මතක තියාගන්න. හොඳට වැදගත් තැනක් තමයි මේ කියන්නේ කියලා කියන්නේ. කවුරු හරි කියමු වෙලා ගන්න නැතුව. තරණගවි ශාසුතුන් කියන්නේ කතමානිච විවාද මූලයි.
කතමානිච විවාද මූලයි.
සංගෝපි අඝාරවෝ විහෙරති අපතිස්සෝ සික්ඛායපි නපරිපූරකාරි හෝති යෝසෝ භික්ඛවේ භික්ඛු සත්තරිපි අකාරවෝ විහෙරති අපතිස්සෝ ධම්මෝපි පෙය්‍යාලං සංඝෝපි පෙය්‍යාලං සික්ඛායපි න පරිපූරකාරී සෝ සංඝෝ විවාදං ජානේති සෝ හෝති විවාදෝ බහුජන අහිතාය බහුජන අසුඛාය බහුජනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානං ඒව රූපං චේ තුම්හේ භික්ඛවේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්දං වා සමුනුපස්සෙය්‍යාත తత్ర తుమ్హే భిక్ఖవే తస్సేవ పాపకస్స వివాద మూలస్స పహానాయ వాయమేయాథ ఏవ రూపం చే తుమ్హే భిక్ఖవే వివాద మూలం అజ్జత్తం వా బహిద్దం వా న సమనుపస్సేయాథ తత్ర తుమ్హే భిక్ఖవే తస్సేవ పాపకస్స వివాద మూలస్స ఆయతిం అనవస్సవాయ పటిపజ్జేయాథ ఏవమే తస్స పాపకస్స వివాదమూలకస్స పహానం హోతి ఏవమే తస్స పాపకస్స వివాదమూల మూలస్స ఆయతిం అనవస్సవో హోతి దిగరమ కియన స్వాంస పునచ పరం భిక్ఖవే భిక్ఖు మక్కీ హోతి పలాయిసి పెయ్యాలం ఇస్సుకీ హోతి మచ్చరి పెయ్యాలం సటో హోతి మాయావి పెయ్యాలం పాపిచ్చో హోతి మిచ్ఛాదిట్టి పెయ్యాలం సందిట్టి పరామాసి హోతి ఆధానగాహి దుప్పటి నిస్సగ్గి యోసో భిక్ఖవే భిక్ఖు సందిట్టి పరామాసి హోతి ఆదానగాహి దుప్పటి నిస్సగ్గి సో సత్తారిపి అగారవో విహరతి అప్పతిస్సో దమ్మోపి అగారవో విహరతి అప్పతిస్సో సంఘోపి అగారవో విహరతి అప్పతిస్సో సిక్ఖాయపి న పరిపూరకారీ హోతి యోసో భిక్ఖవే భిక్ఖు సత్తరిపి అగారవో విహరతి అప్పతిస్సో దమ్మోపి పెయ్యాలం దమ్మేపి పెయ్యాలం సంఘేపి పెయ్యాలం సిక్ఖాయపి న పరిపూరకారీ సో సంఘే వివాదం జానేతి సో హోతి వివాదో బహుజన అహితాయ బహుజన అసుఖాయ బహుజనో జనస్స అనత్తాయ అహితాయ దుఃఖాయ దేవ మనుస్సానం ఏవ రూపం చే తుమ్హే భిక్ఖవే వివాద మూలం అజ్జత్తం వా బహిద్దం వా సమనుపస్సేయాత తత్ తుమ్హే భిక్ఖవే తస్సేవ పాపకస్స వివాద మూలకస్స పహానాయ వాయమేయాత ఏవ రూపం చే తుమ్హే భిక్ఖవే వివాద మూలం అజ్జత్తం వా బహిద్దం వా న సమనుపస్సేయాత తత్ తుమ్హే భిక్ఖవే తస్సేవ పాపకస్స వివాద మూలకస్స ఆయతిం అనవస్సవాయ పటిపజ్జేయాత ఏవమేతస్ పాపకస్స వివాద మూలకస్స పహానం హోతి ఏవమేతస్ పాపకస్స వివాద మూలస్స ఆయతిం అనవస్సవో హోతి ఇమాని చ వివాద మూలాని వివాదాధికారణస్స మూలం
హరి మేటిక అపి సాకచ్ఛా కర్లైము ముకద్ద మే కియన్న కియలా కతమాని చ కతమాని చ వివాద మూలాని వివాదాధికరణస్స మూల వివాదాధికరణయట ముల్వెన వివాద మూల హయ మునాద ఇద భిక్ఖవే భిక్ఖు మహిళా మహనిని కోదనో హోతి ఉపనాహి భిక్షువ క్రోధ ఏవగేమ ఉపనాహ మేకి వెనస ముకద్ద కోదే కిలా కియన్ని మేక మే ఎత్త కథావ్ దెన్ మే కొటస్ టికట మెతన అట్ట కథాయ్ వినయ అట్ట కథాయ్ విస్తరయక్ కలా నహ ఇట పస్సే ఓయ దెన్ మెతన విశేషయేమ మే బుదురజానన్ వహన్సేట కొహమద అగౌరవ వెన్నే ధర్మరత్నేట కొహమద అగౌరవ వెన్నే సంగరత్నేట కొహమద అగౌరవ వెన్నే కియన ఎక దీర్ఘ విస్తరయక్ కరనవ మే అట్ట కథావేది మెతన నహ ఓక పరివార పాళీయేది ఆపహు అపిట విస్తరయక్ ఎనవ බුදුන් දහම් සඟුන් කියන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මේ අගෞරව වෙන්නේ කොහොමද කියන එක මෙතනදී සාරත් දීපනී ටීකාචාරයන් වහන්සේ මේ පෙළට අදාළ වචනයක් පාසා ටීකාචාරයන් වහන්සේ ඉතින් ඒ විස්තරේ කරනවා. ඒ නිසා ඔබ වහන්සේලාට මෙතනමට අදාළව ඉතින් විස්තරේ පහසුවෙන් දැනගන්න ඕන නම් සහ ටීකාචාරයන් වහන්සේලා රට කතාවටත් වඩා ඇතම් විස්තර කරන නිසා මේ අවශ්‍ය නම් ඔතන සටහනක් දාලා තියාගන්න මේ කිව්ව පෙළට අදාළව විස්තරේ සාරත් දීපනී ටීකාවේ විස්තර සහිතව තියෙනවා කියන එක. ඒ නිසා මම ඒක කෙටියෙන් විස්තර කරන්නම්. මොකද මේවා ඔබ වහන්සේලාට බලාගෙන ඇතරම දැන් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි අර විශේෂයෙන්ම විනය විනිශ්චය කොටසට අවධානයක් දෙමු. බලාගන්න මෙතන කියනවා විවාද මූලානීති විවාදස්ස මූලානි. විවාදයට මුල් කියන සමාසය තමයි විවාදස්ස මූලානි විවාද මූලානි සමාස පදේ හැදෙන්නේ. කෝදනෝති කුජ්ජන ලක්ෂණේන කෝදනේ කෝදේන සමන්නාගතෝ. කිපීම් ලක්ෂණේන ක්‍රෝදයෙන් සමන්නාගත කෙනා භික්ෂුවට කියනවා කෝදනෝ කියලා. උපනාහීති වේර අප්පටි නිස්සග්ග ලක්ෂණේන උපනාහේන සමන්නාගතෝ. වෛරි වෛරය අත් නොහරින ලක්ෂණේන. අප්පටි නිස්සග්ග කියලා කියන්නේ දුරු කරන්නේ නැහැ කියන එක. ඒ ලක්ෂණේන උපනාහේන කියලා කියන්නේ අර වෙලා බඳිනවනේ ඔය කියන උපනායිති කියලා එහෙම කියන්නේ. නැවත නැවත බද්ද. බද්ද කියලා කියන්නේ මේක තමයි. බද්ද වෛරය තමයි උපනාහය කියලා කියන්නේ. දෝෂ කෝධ උපනාහ ඔය විදිහට වේර ඔය විදිහට යනවා. උපනාහය කියලා කියන්නේ ටිකක් වැඩි, සැර වැඩි. අගාරවෝති ගාරව විරහිතෝ. ගෞරව රහිතෝ කියන අර්ථය. ඊට පස්සේ පෙළේ කියනවා නේද? සෝ සත්තරිපි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ. සත්තරි කියලා කියන්නේ කවුද මෙතන? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි. සත්තරි කියලා කියන්නේ මොන විභක්තියක්ද? සත්තමී ඒක වචනේ. ඒතර හෙතෙමේ, හෙතෙමේ කියන්නේ කවුද? අර භික්ෂුව. මොන භික්ෂුවද? ක්‍රෝධ සහිත භික්ෂුව. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව නැතුව, ඒ වගේම අප්පතිස්සව වාසය කරනවා කියලා කියනවා. මේ අප්පතිස්සයෝ අනීච වෘත්ති, ඒ කියන්නේ පහත් පැවතුම් කියන එක. අප්පතිස්සෝ කියලා කියන්නේ පහත් පැවතුම් නැති. එත්තපනයෝ බික්කු සත්තරි ධර්මානි. ඔන්න ඔය ටික අට කතාවේ තියෙන ටිකක් තමයි ඔය ටීකාචාර්යයන් වහන්සේ ආපහු මෙතෙන්ද ගන්නෙ. යම් භික්ෂුවක් ඉන්නවද ශාස්ත්‍රුන් වහන්සේ ධර්මානි කියලා කියන්නේ දිවමන් කල්හි තීසු කාලයේස උපට්ඨානං න යාති. ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථානයට යන්නේ නැත්තම් තුන් කාලයේ ඈ දේදාස රාත්‍රී සවස කියන මේ කාල තුනේ. ඊළඟට සත්තරි අනුපාහනේ චංකමන්තේ. සෞපාහනෝ චංකමති. උන්වහන්සේ පාවහන් නැතිව සක්මන් කරන කල්හි අපිත් පාවහන් සහිතව සක්මන් කරනවා. ඊළඟට නීචේ චංකමේ චංකමන්තේ උච්චේ චංකමති. පහත් චංකමණයකින් දිද්දී උඩ ඉන්නවා. හෙට්ටා වසන්තේ උපරි වසති. පහළ වාසය කරද්දී උඩ වාසය කරනවා නම්. සත්තු දස්සනට්ටානේ උභෝ අංශේ පාරුපති. ශාස්ත්‍රුන් වහන්සේ දැකීම් ස්ථානෙහි දෙවුර පෙරවනවා නම්. පැහැදිලි නේ? දැන් ඔය මේ අවාසනාවකට අනේ මන් දන්නේ මේ අපේ යෝගාශ්‍රමයේ භික්ෂුන් වහන්සේලාත් මේ දෙවුර පෙරවගෙන වන්දනා කරනවා. මම දැකලා තියෙනවා රුවන්වැලිසෑයත් වන්දනා කරනවා. මේ හදිස්සි ආරව මේව එහෙම එකක් නැහැ ශාසනේ. බණ කියන්න උනත් හදිස්සි කියලා මේ බුදුරජාණන් වහන්සේට වඳින්න ඉතින් හදිස්සි වෙලා බණ කියලා වැඩක් නැහැ නේද? ඔකට ඕන විනාඩි 5ක් යයිනේ. සිවුර අයින් කරගන්න එක නේ. ඒ නිසා මේ මතක තියාගන්න මේ දෙවුර පෙරවගෙන වහන්න වඳින්න ආදී යන්න එපා. ඒක හොඳ නැහැ. සහ මේ චෛත්‍යයක් ළඟ දැන් චෛත්‍ය අපි සාමාන්‍යයෙන් අපිට දර්ශනීය වෙන සීමා දර්ශනීය කියන්නේ මේ චෛත්‍යක භූමි භාගයේ අපි තියෙනවනේ. එතකොට මේ චෛත්‍ය වලට ආසන්න වුණත් ඇත්තට අපිට උගන්වපු ගුරුවරුත් කිව්වේ මේ ඒ තැනකුණත් දෙවුර පෙරවණ ආදී කරන්න යන්න එපා කියලා. මොකද ඇත්ත කතාව දැන් මේක ගැන කියන්න ගියොත් පැයක් දෙකක් කියන්න කරුණු ගොඩාක් එනවා මට ඔළුවට. ඒවා පස්සේ වෙලාවක කියන්නම්. මේ අපේ අර දැන් යන සම්ප්‍රදායවන් වල සමහර තැන් ටිකක් ඇත්තටම වෙනස් විය යුතුයි. මොකද මේ දැන් ওই පිළිම කලාව, ඊට පස්සේ පිළිම නෙලීම් සම්බන්ධය සහ පිළිම තැම්පත් කරන විදිය, චෛත්‍ය හදන විදිය, ඊට පස්සේ චෛත්‍ය සකස් කරන භූමිය, ඒවා විශේෂයෙන් අපි ඇත්තටම මේ අවධානය තියාගන්න ඕනේ. ඉතින් කවදා හරි ඔබ වහන්සේලා හරි නිර්දේශයක් කරනකොට පිළිමයක් සකස් කරන්න, ඊට පස්සේ චෛත්‍ය සකස් කරන්න, හැම තැනකදීම ආය අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. පොතපත කියවලවත් තේරුම් ගන්න බැයි නම් අඩුම ගානේ පුරාණ උතුමන් වහන්සේලා කටයුතු කරපු ටිකවත් හොයලා බලුවා නම් අනුරාධපුරේ මේ මහවිහාරය කොහොමද උනේ? පොළොන්නරුවේ චෛත්‍ය ආදී ගොඩ නැගුණේ කොහොමද? ඒ පිළිම කලා සම්ප්‍රදාය බිහි වුණේ කොහොමද? දැන් විශේෂයෙන්ම අද ඔය නෙලන පිළිම වල ලොකු අභාග්‍ය සම්පන්න දෙයක් තියෙනවානේ. අර නාරි ලතා හැඩයට පිළිම නෙලනවා. ඒ වගේ ඉතින් මේ කරුණු ගොඩාක් තියෙනවා. ඒවා ඉතින් අමුතුවෙන් උභහන්සලාට කියලා දෙන්න ඕනේ නැහැ. කවුරු හරි වැරදි අදහස් වල ඉන්නවා නම් ඉතින් ඒවා අයින් කරගෙන හැමෝම උත්සාහවත් වෙන්න මේ පැරණි සම්ප්‍රදාය රැක ගන්න. ඒවා නිකම්ම මේ ඇති කළා නෙමෙයි. රහතන් වහන්සේලාගේ යුගයේ බිහිවෙච්ච දේවල්නේ. ඒතරදී අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලාගේ අනුදැනුම මතයි ওই දේවල් සිද්ධ වෙන්නේ. මොකද හැම දෙයක්ම සමහර ඒවා මේ ත්‍රිපිටකේ නෑ. දැන් චෛත්‍යයක දේවතා කොටු වෙන හැටි, ඊට පස්සේ ඉරහඳ එන හැටි, හතරස් කොටු වෙන ඌව ඔක්කොම ත්‍රිපිටකේ කියලා නැහැ. නමුත් ඉතින් රහතන් වහන්සේලා වැඩ හිටි යුගයේනේ ඕක සිද්ධ වෙන්නේ නේ. රහතන් වහන්සේලා අනිවාර්යෙන් අනුමැතිය ලැබෙනවනේ ඕවට. ඒ නිසා ඉතින් මේ ඒ තැන්වලදී බොහොම පරිස්සමෙන් කටයුතු අනික ඔය තැන් තැන්වල ඇත්තටම බුද්ධ ප්‍රතිමා තියෙන එකත් ඉතින් මම නම් පුද්ගලිකව අනුමත කරන්නේ නැහැ. මොකද මේ ඒකෙන් අර ශාස්ත්‍රුන් වහන්සේට යන්න ඕනේ ගෞරවය ගොඩාක් නැති වෙලා යනවා. දැන් දිද්දිනේ ලොකුසාන් වහන්සේ කිව්වෙත් බුදුරයන් වහන්සේ වැඩ ඉන්න ඕනේ විහාරකේ. ඉතින් වඳින අයට ගෞරවයෙන් ගිහිල්ලා බුදුන් දකින්න යනවා හා සමානව ගිහිල්ලා විහාරේ වන්දනා කරලා එන්න පුළුවන්. ඒක තමයි මේ විය යුත්තේ. දැන් අතීතේ වුණත් පේන්නේ නැහැ ඉතින් අර හැම තැනම පිළිම හදලා එහෙම දැන් ඒක මම පිළිමයක් හදන්න එපා කියනවා නෙවෙයි. එතකොට වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ. නමුත් මේ බය නැතුව කියන්නේ ඇත්ත කතාව. තවත් ශාස්ත්‍රඥ වහන්සේගේ ගෞරවය යන්න ඕනේ හින්දා මේ කියන්නේ. ඒ නිසා මේ දැන් එහෙම දෙයක් තියෙනවා ඉතින් ඒවා කල්පනා කරලා කරන්න ඕනේ. දැන් චෛත්‍යයක් වුණත් ඇත්තටම ගොඩ නැගෙන්න ඕනේ භූමියේක උසම ස්ථානයේ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි පුරාණ ක්‍රමය. මේ ඒ ගෞරවය අනිවාර්යයෙන්ම දැන් පේනවනේ. ශාස්ත්‍රඥ වහන්සේ පහළ වෙනදී අපිට උඩ ඉන්න බෑ නේ. එතකොට ඉතින් පිරිනිවන් පෑවට පස්සේ අපි ශාස්ත්‍රඥ වහන්සේ හා සමානව අපි සලකනවනේ ධාතුන් වහන්සේට නේ. ඒක මම මේ සංයුතනිකාය අට කතාවෙත් දැක්කා. මේ ශාස්ත්‍රඥ වහන්සේ හා සමානයි කියලා කියන්නේ ධාතුන් වහන්සේලා කියන එක. මොකද ධාතු අන්තර දහණයෙන් තමයි ශාසනයේ අන්තර දහණය වෙන්නේ. බොහොම ලස්සන කරුණ ටිකක් තියෙනවා. මේ ඒ ටිකත් පස්සේ වෙලාවක බලාගන්න ඉතින් අපිට යම් අවස්ථාවක කෙටි හරි දේශනාවක් හරි කරන්න අවස්ථාවක් ඉදිරියේදී ලැබුණොත් ඒ ටික ඇත්තටම කියන්න ඕනේ කියන අදහස ඉන්නව පොත බලලා හරි. මොකද මේක ඇත්තටම සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මේ දේවල්. මොකද පුරාණ උතුමන් වහන්සේලා මේවා අපට ලියලා මේවා ආරක්ෂා කරලා මේක දුන්නේත් මේ දේ රැකෙන්න ඕනේ නිසානේ. ඒ නිසා ඉතින් දැන් අරයා කරයි මෙයා කරයි අරහෙන් වෙයි ඒ හරියන්නේ නැහැ. අපිට පුළුවන් ටික හරි ඉතින් මේක මේ පුළුවන් විදියට කරගෙන යන්න වෙනවා. වෙන ඉතින් කවුරුත් මේ දේවල් ඇත්තටම දැන් බලන අයත් අඩුයිනේ මේ විස්තරේ. ඒ නිසා මතක තියාගන්න මේ ඊට පස්සේ කියනවා උභවංශේ පාරුපති ඒක නම් සංස ඒ තැන්වල ගෞරව කිරීමට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට බස් එකට වන්දලා බැහැලා ඇතර වන්දනා කරලා යන්න බෑනේ. මේ ආව දැන් අපි ජීවමාන බුදුරැන් වහන්සේ වැඩ ඉන්න තැනක අපි ගිහිල්ලා වන්දනා කරන විදිය තියෙන්නේ සාමාන්‍ය ස්වරූපේ. අන්න ඒ තැනේදී අනිවාර්යයෙන්ම අර සිවුර අයින් කරලා වන්දනා කරන්න. නැත්නම් ඉතින් අපි පාරේ යනකොට බස් එක යනකොට චෛත්‍යයක් දැක්කහම ඉතින් අපි මේ සාමීචි කර්මයක් කළා කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ එතනදීන අගෞරවයක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් එහෙම නම් ඉතින් අපි කුටි ඉඳගෙන හිතද්දි බුදුරයන් නිර්වාණය නිසා ගැන හිතද්දි ඉතින් එහෙම නම් ඒත් වෙන්න බෑ නේද? එහෙම නම් නැහැ. ඊට පස්සේ චත්තන් ධාරේති කුඩ දරණ එක සම්බන්ධයෙන්. ඒ නිසා ඉතින් මේ ඇත්ත කතාව ඉතින් වැස්සට දිය වෙලා යන්නේ නැත්තම් නේද? එහෙමත් මන්නම් කියන්නේ නැහැ ඉතින්. මේ වැස්සක් ආපුවාම පොඩි පින්නක් ආපුවාම නේද තොප්පි දාගෙන කුඩ අටවගෙන එදා දැක්කනේ මම. ඒක හරියට ඒ වෙලාවේ කල්පනා කරා මේ විටියල සාන්නාංශේ චෛත්‍යයට වන්දනා කරන්න යද්දී ගිහි අය මේ මුතු කුඩ ඇල්ලුවා සාංශිකව අයින් කරන්න කියලා. ඒ අයින් කරන්න කිව්වේ මේ චෛත්‍ය වඳින්න යන හින්දා. චෛත්‍ය වඳින්න යන හින්දා මුතු කුඩේ මේ අටවන්න එපා කිව්වා. පැවිදි පින්කම් වෙලා උදේ පාන්දර පින්නනේ සාමින්නාංශේ මේ මුතු කුඩේ අයින් කළා. මට ඒ වෙලාවේ දැන් මේක කියනවද නැද්ද මොකද කරන්නේ කියලා මමත් දෝලණේ වෙවි හිටියේ. මොකද දැන් චෛත්‍යයට වඩින තැන. සාංශය හරියටම කිව්වා මේ චෛත්‍ය මේ කුඩේ අයින් කරන්න කියලා. ඒ නිසා මේ කුඩ දරන්න එපා ඉතින් වන්දනාමාන කරන තැන්වල නේද? ඊට පස්සේ පාවහන් ලෑමනේ. දැන් ඔය මම දැකලා තියෙනවා මාතලේට එහෙම සමහර සාංශලා වඩිද්දී අර චෛත්‍ය පේන තෙක් මානෙම සිරෙප්පු අයින් කරලා මේ එතනින් වඩිනකොට සෙරප්පු ටික අතේ තියාගෙන තමයි ඉතින් වඩින්නේ. බොහොම හොඳයි. හැබැයි තින් අර ඇතැම් තැන්වලදී නුවණින් කටයුතු කරන්නත් උත්සාහවත් වෙන්නේ නැහැ. දැන් මේක කිව්වයි කියලා ලොකුවටම අරගෙන අර්බුද ඇති කරගන්න නැතුව මේ නුවණින් කටයුතු කරන තැන්වලදී ඒ විදිහටත් කටයුතු කරන්න. ඊට පස්සේ උපාහනන්දහාරේති නහායති උච්චාරංවා පස්සාවංවා කරෝති. ඒවා ඉතින් කොහොමද ගැලපෙන්නේ නැහැනේ. භික්ෂුන් වහන්සේලා නම් ඉතින් ඕක කරන්නේ නැහැ. ගිහියා එහෙම ওই බෝධි බැමි වලට චෛත්‍ය බැමි වලට නේද? කැසිකිලි වැසිකිලි කරනවා. ඒ දේවල් හොඳ නැහැ. ඔන්න ඊට පස්සේ කියනවා පරිනිබ්බුතේවා පන චේතියං වන්දිතුම් නය ගච්ඡති. පිරිනිවිනු කල්හි චෛත්‍ය වන්දනාවට නොයත් දැන් ජීවමාන කාලෙත් ඉතින් තුන් වතාවක් ගිහින් තියෙනවානේ. ඒ නිසා අඩුම ගාණ ඉතින් දවසට තුන් වතාවක් අඩුම ගානේ අපිට මුණ ගැහෙන ප්‍රධාන ප්‍රතිමා වහන්සේ නමක් හරි දැන් අපේ මේ සීමාවේ හරි නේද? දැන් මේ මෙතෙන් මෙහෙනම් විහාරයේ විදියට සීමා මාලකයේ තියෙන ප්‍රතිමා වහන්සේ තමයි සලකන්නේ. දැන් ආවෙන්න නම් පහළ ප්‍රතිමා වහන්සේ සලකන්න පුළුවන්. එතකොට ඉතින් අඩුම ගාන මේ දවසට තුන් වතාවක්වත් මේ හොඳට නළල බිම තියලා අර පසඟ පිහිටුවීම කියන එකත් මතකයි නේද? ඒ පංචපතිට්ඨිත කියලා කියද්දී නළලයි අත් දෙකයි ඒකත් එනවා. හැබැයි ඊට වඩා පංචපතිට්ඨිත කියන එකේ අර්ථය මතකයි නේ? විනය අලංකාර ටීකාවේ තියෙනවා. දන්නේ නැද්ද ඒක? මොකක්ද ඒ කියන්න ඕනේ? ඒ ගෞරව කරන හිත ආදී ඒවා යොදලා අංග පහක් වෙනම තියෙනවා. මේ අපි හිතින් ඇති කරගන්න ඕනේ. අන්න ඒ අංග පහ පිහිටුවාගෙන මේ වන්දනා කරන්න ඕනේ. ඊට පස්සේ චේතියස්ස පඤ්ඤායනට්ඨානේ සත්තු දස්සනට්ඨානේ උත්තං සබ්බං කරෝති. පැහැදිලිනේ? දැන් චෛත්‍ය පේන තැන ශාස්ත්‍රුණ වහන්සේ ජීවමාන විදිද්දී දර්ශන ස්ථානෙහි යමක් කරනවද? ඒ කියන්නේ චෛත්‍යයේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සලකන්න ඕනේ. පැහැදිලිද මේ කතාව? කියනවා අඤ්ඤේහිච බික්කුයි කස්මා ඒවං කරෝසි න ඉදං වට්ඨති. සම්මා සම්බුද්දස්ස නාම ලජ්ජිතුම් වට්ඨතිති උත්තේ තුන්සි යෝති. බුද්ධෝ බුද්ධෝති වදසි කිං බුද්ධෝ නාමාති බණති අයං සත්තරි අගාරෝ නාම. මේ කවුද ඉතින් බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ? ඒ වගේ ඉතින් කිව්වොත් ඉතින් ඒව ශාස්ත්‍රුන් වහන්සේට අගෞරව වෙනවා. දැන් සමහර මේ තැන්වලදී මීටත් වඩා දැන් අර සංඝයා වහන්සේලාට සහ ධර්මයට අගෞරව කරන තැන්වල අටකතා ටීකාවලත් හැමතැනෙම වාපදී විකල්පාරත වලින් කියන්නේ. ඒ නිසා අගෞරව වෙන හැම එකක්ම පොතේ කියන්න බෑ. ඒ නිසා ඒවට අනුලම් වෙන දේවල් වුණත් අපි නොකර ඉඳීම තමයි සුදුසු. ඊට පස්සේ ධම්මේපි අගාරෝ විහෙරති අපපතිස්සෝ. පෙළේ කිව්වා ධර්මයේ කෙරෙහි අගෞරව සහිතව ඒ වගේම ඇවතුම් නීච පැවතුම් සහිතව කටයුතු කරන ධර්ම රත්නේ. ඒ කොහොමද? යෝපන ධම්ම ශ්‍රවණේ සංඝ සුට්ටේ සක්කච්ඡන්න ගච්ඡති. සංගුට්ටේ නේ, සංගුට්ටේ කියලා කියන්නේ මේ සංඝයා රැස්වෙන කල්ලි. ධර්ම ශ්‍රවණේහි බණ අහන්න යනකොට සකස්කොට යන්නේ නැහැ. සක්කච්ඡන් ධම්මං සුනාති. සකස්කොට ධර්මයේ අසන්නේ නැහැ. නිද්දායතිවා සල්ලපන්තෝවා නිසීදති. ඉතින් බණ අහනකොට නිදා ගන්නවනේ. එහෙම නැත්නම් බණ අහද්දි මොකද කරන්නේ? කතා කර කර ඉන්න. ඉතින් ධර්ම විනී උගන්නද්දී උනත් ඒ දේ වෙන්න ඕනේ ඈ. සමහර වෙලාවට ඉතින් දකින්න අර මේ අනවශ්‍ය කතාවල් එහෙම කරනවා. මම අර සැර කරන්නේ නැහැ සමහර වෙලාවට මේ. හැබැයි ඉතින් මේ හරියට කියන්න අවස්ථාවක් ආවොත් තරහ වෙන්න එපා කියනවා හැබැයි ඈ. ධර්ම රත්නේනේ පන්තිනෝ ආවත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තව ඉතින් මේ තැන්වලදී වාපද වලින් අනුලෝම වශයෙන් ගන්න දැන් ඔය අපිට ඔය ආරංචි සමහර ඉතින් ඔය අහලා තිනවා මේ ධර්ම විනී දැන් ඉතින් රෙකෝඩින් වලින් නේ ඉගෙන ගන්නවා කියලා නේද? සමහර ඉතින් පන්තියෙන්ද කැමති නැහැ රෙකෝඩින් එක අහපුවාම ඇති කියනවනේ. ඉතින් ඕක සමහරක් විට ඉතින් නිදාගෙන හිටගෙන නේද? තනි කකුලෙන් ඉන්නවද, අතින් ඉන්නවද, ඔළුවෙන් ඉන්නවද, මොනවා ඇඳන් ඉන්නවද? ඒවිදි අපි දන්නේ නැහැ. ඔහේ ඉතින් අහනවා. නමුත් ඉතින් අර ගුරුවරයෙක් ළඟ ඇවිල්ලා මේ වැඳ වැටිලා අර තියනවා නේද? කන්ති සෝරච්ඡාදී ගුණ සමන්නාගතේන හුත්වානේ. ඉවසීම් සුරත බවාදී ගුණයන්ගෙන් යුක්ත වත්ත පටිවත්ත සම්පත්තිය කියලා කියනවානේ. වත් පිළිවෙත් සම්පත්තියෙන් යුක්තව තමයි මේ ධර්ම විනය ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අත්‍යවශ්‍ය තැනකදී තියෙන රෙකෝඩින් එකක් ගෞරව සහිතව හවට කමන්නේ කවුරුත් නෙමෙයි. දිද්දිනේ සාන්නංශගේ අම්මලා ඒ කාලේ මට අපේ අත්තම්මලත් මතකයි මේ දිද්දිනේ සාන්නංශගේ අම්මා ගුවන්විදුලියේ බණ යනකොට මේ ඒ කබඩයක් හරි මේසට ආදි සුදුරෙද්ද එලලා රේඩියෝ එක මේ ඒක උඩ තියලා බිම ඉඳගෙනලු බණහන් ඉස්සර. ඉතර බාන කොච්චර ගෞරවයක් තිබිලා තියෙනවද කියලා ඒගොල්ලන්. ඉතින් එහෙම අහන බණ එයාත් අම්මලාට අවුරුදු ගාණක් ගියත් සමහර විට ඒ බණ කතා මතකයි. ඔය කොස්තු කොටුගොඩ ධම්මාවාසංශේ එහෙම ජාතක කතා කියනවනේ ඉස්සර. ගොඩනගින් මටත් මතකයි පුංචි කාලේ අපේ අත්තම්මලා එහෙම අහනවා. මේ හරි ගෞරවයක් තිබ්බා. ඒ ඒ ඒ දවසට ඉරිදට අපේ අත්තම්මලා ගෙදරත් මේ ආයේ කෑ ගහන්න බෑ. කතා කරන්න ඒ සද්ද කරන්න බෑ බණ යන වෙලාවට. පොයි දවසටයි ඉරිදටයි උදේ. ඉතින් බොහොම ගෞරවයෙන් මේ ඒ ධර්ම දේශනාවලට සවන් දුන්නා. ඒ නිසා ඉතින් පුළුවන් නම් මේ රෙකෝඩින් එකක් උනත් අහන වෙලාවකට මේ අත් දෙක එකතු කරගෙන වැඳගෙන නේද? ඒක නියම ධර්ම ශ්‍රවණයක් කරන විදිහට යෝනිසෝ මනසිකාරයේ ඇතුව ධර්ම ගෞරවයේ ඇතුව භාවනා මනසිකාරයකින් පදයක් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් ඒ ධර්ම ශ්‍රවණී කරනවා නම් ඉතින් ප්‍රතිඵලය බොහොම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඊට පස්සේ කියනවා සක්කච්ඡන් න ගණ්හාති න වාචේති. සකස් කොට මේක නොගනි. ඒ වගේම පුරුදු පුහුණු කරන්නේ නැහැ. කිං ධම්මේ අගාරවං කරෝසීති වුත්තේ. කවුද කියන එක නේද? කුමක් අගෞරව කරයිද? නැත්තම් කවුරු අගෞරව කරයිද? තුන්නී හෝති. ධම්මෝ ධම්මෝති වදසි. කිං ධම්මෝ නාම. දැන් මේකේ සරලව නිකන් මට තේරෙන විදිහට කවුරු හරි ධර්මයට අගෞරව කරනවා කියලා කිව්වහම ඉතින් ඒ තැනවල සද්ද නැතුව ඉන්නවා. ධර්මය වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඉතින් කතා කළ යුතු තැන්වලදී මේ කතා කළ යුතුයි ධර්මය වෙනුවෙන්. ධම්මෝ ධම්මෝති වදසි කිං ධම්මෝ නාම. මොකද්ද ඉතින් ওই ධර්මය කියන්නේ මොකද්ද? නිකන් දන්නේ නැහැ වගේ ඉන්නවා. අයං ධම්මේ අගාරවෝ නාම. ඊට පස්සේ කියනවා පෙලේ සංගේපි අගාරවෝ විහෙරති අපතිස්සෝ. සංඝයා වහන්සේලා කෙරෙහි අගෞරව සහිත නීච පැවතුම් ඇතිව වාසය කරනවා කොහොමද? යෝපන තේරේන බික්කුණා අනජ්ජිට්ටෝ ස්ථවිරයන් වහන්සේ විසින් ආරාධනා රහිත ධම්මං දේසේති. බණ කියනවා. ඒ වගේම උද්දිසති පඤ්ඤං කතේති. පෙළ ආදී කියා දෙනවා. ප්‍රශ්න ආදී කතා කරනවා. වුඩ්ඩේ බික්කු ගට්ටෙන්තෝ ගච්ඡති තිට්ඨති නිසීදති. වරුද භික්ෂුන් වහන්සේලා ගටමින් වඩිනවා හිටගෙන ඉන්නවා. මේ ඒ වගේම හිඳ ගන්නවා. පැහැදිලි නේද? මේ සමහර ඉතින් ඔය දකින විදේශිකයෙකු නම් අර ඒගොල්ලන්ට ඒ ඇවතුම් පැවතුම් මේ ගිහි කාලේ ඉඳලා සමහර වෙලාව පුරුදු නැති නිසා ඉතින් ඒවා. ඉතින් ඒ අයටත් ඉතින් මේ ඒ දේවල් ඇත්තටම දැනුවත් වෙනවා නම් හොඳයි. මේ ආයේ කවුද යන්නේ කින්ද මන්ද කිසිම ගාණක් නැහැ. සමහර විට අපි අයින් වෙනවා මේ ඒගොල්ලෝ එද්දි. ඇයිද අපිට හැප්පෙලා වැටෙන්න බෑනේ? ඒ අදහසින් අයින් වෙනවා. නැත්නම් ඉතින් අපිට බාලයට ඇත්තටම සාමීචි කර්ම ගරු දේවල් වන්දනා කිරීම කොහොමත් කරන්න බෑ. සාමීචි කර්මයක්වත් මට මතක හැටියට කරන්න බෑ බාල කෙනෙක්ට. අපිට බලමු සේනාසනං කන්ද කියමත් අර ආගන්තුක වත වත්තක් කන්ද කියම් කියද්දි කියන වැඩි හිටියයි බාලයට කොහොමද කරනකොට ගිලනට පුළුවන්. අනිත් තැන්වලදී එහෙම එච්චර සුසු නැහැ. නොදැන නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ සන්න. සාමාන්‍යයෙන් ඒ කාලේ නම් මේ පිළිවිසීම කරනවා. එක පාටම ඉතින් අර අහන්න යන්න එපා මේ ඔබ වහන්සේගේ වස් කීයද කියලා. සමාගෙට වස් 40ක් කිව්වොත් එහෙම නේද? අන්න හරි. ඉස්සෙල්ලාම මේ සමින්හන්ස අවසරයි. මම නම් වස් 5යි. මට නම් වස් 2යි කියනකොට ඉතින් නුවණැති කෙනෙක් නම් දන්නවා. නම් ආයිසතුන් කියලා හරි සමින්හන්ස කියලා හරි කතා කරන්නනේ. එහෙම කරපුවාම ගැටලුවක් නැහැ. නැත්නම් එක පාටම කියන්න ගිහපුවම වැඩිහිටි සංසි නමක් වුණොත් හොඳ නැහැ නේ. ඔව්. ඔව් ඉතින් මොකද දැන් එතනින් එහාට කටයුතු ටික කරගන්න දැනගන්න එපා. ගන්න ආසන පනවන්න. ඔව්. ඒක දැනගන්න සාංශ අතනින් තමයි. ඔව්. ඔව්. හොඳනේ. සහ ඉතින් අපි දැනගන්න ඕනේ උන්වහන්සේ කොහොම වැඩි හිටගෙනද කියලා නේ. උන්වහන්සේලා තියෙන වැඩි හිටි වුණාම ඉතින් ඒ විදිහට කටයුතු කරන්න ඉතින් උනට. අද නම් දැන් සිවුරෙන් එහෙමන් ටිකක් හොයාගත්ත හැකි නේද? සමහර සංස්ලැබ හැබැයි එහෙම හොයන්නේ නැද්ද? අපේ අපි 108 එක දුර්වලම සිවුරක් වෙන්නේ නැති නේ. ඔය කඩේ කඩ 7 9 ඔහොම සිවුරක් තිබ්බහම ඇති ඉතින් මොකටද ආය ඔය කඩ ගණන් කරන්න යන්නේ නේ? තේරුම් නැහැ ඉතින්. මන් දන්නේ කඩ වැඩි උනා කියලා වාසියක් එනවද මොකක් හරි? හයිය එහෙම කියලත් නැහැ ඉතින් නේ. ඉතින් එහෙම ගණන් එකක් පෙරවනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම මේක ප්‍රශ්නයක් නේද? වැඩි හිටි සංසේ නමකට ඉතින් කවුරු හරි බාල කෙනෙක් හරි ගිහි දායකයෙක් හරි ඉතින් කුසලයක් කරගන්න ඉතින් පූජා කළා ඒක උන්වහන්සේ භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. හොය හොය යනවා නම් වැරදි. මේක මොෝනේ කඩ 25ම ඕනේ 35ම ඕනේ. ඒකක් මහා ගන්න ඕනේ. ඕ ඉතින් මේ බාල වැඩනේ. ඒ නිසා මේ වෘද භික්ෂුන් වහන්සේලා ගටමින් හිත ගැනීම දැන් මේ ගටමින් කියන එකේ දැන් මේවා ඉතින් අර ප්‍රායෝගික තැන්වල දැන් අපි හිතමු පන්තියක ඉඳ ගන්න යද්දි කියලා ඒ තැන්වල උනත් මේ වැඩිහිටි සාන්නාංශලා දැනගන්නත් ඕනේ. ඒක නම් ඇවතක් තියෙනවා මට මතක හැටියට පරිවාරයේ සහ ඉස්සරහට එන අර ඒ අයට බාධා වෙන විදිහට ඉඳ ගන්න බෑ. Tamanට අදාළ සුසු තැන Taman ඉඳ ගන්න ඕනේ. එහෙම හැමෝම ඉඳගත්තාම ප්‍රශ්නයක් නැහැ නේ. එනිසා ඒ විදිහට ඉතින් මේ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ දුස්සපල්ලත්තිකේ හත්පල්ලත්තිකේ ඒක දන්නව නේද? දුස්සපල්ලත්තික අකවටු බඳිනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඒක අතින් කරන්නත් පුළුවන්. සිවුරෙන් බැඳ ගන්නත් පුළුවන්. ඊට පස්සේ සංගමජ්ජේ උපවංශේ පාරුපති. සංගමැදේ දැන් පින්ඩපාතේ ආදී ගමට යන ඒ තැන්වල නෙවෙයි. මේ දෙවුර පෙරවන්න බෑ. සමහරුන්ට දැන් ඔක ඔය ශාසනයේ ටික කාලයක් ගියාට පස්සේ ඔය මේ ගතිය ඇරෙන අර පැවිදි වෙච්ච අලුතම සමහරුන්ට ටිකක් අර මේ සිවුර පෙරවන විදිය පාත්‍රය ගත්තාම අර නිකන් අමුතු හැඟීමක් එනවා. දැන් කවුරුත් නේ මම මෙහෙම දැක්කා හවස් කාලේ නාවිනට යන්න කිව්වහම මේ පාත්‍රය අරගෙන යනවා. එදා එන්න ඇත්තටම ඊට පස්සේ මං හෙව ඇයි කියලා මේ ඒක හොඳ පුරුද්දක්ලු පාත්‍රේ හැමතිස්සෙම ළඟ තියෙන එක. ඉතින් හවස් කාලේ ඉතින් ඒකෙන් මං දැක්කේ මිනිසුන්ට පේන්න පාත්‍රය අර අයියා. දැන් තමන් පාත්‍රයක් දරාගෙන ගොටුවත් අර දැන් ගොටුවත් උනත් පේන්න අර අයියානවනะ. ඒක ඉතින් අර්ථයක් නැහැ. මේ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියන අදහසින් සමහර ඉතින් මෙහෙම පෙරවනවා අර එනවනේ පොඩි මේකක් ඕනනම නේද? මේ සිවුරු දෙකම උතලා යනකොට සහ ಗುಣ හංගවන අදහසින් එහෙම ඇවිදින්න කරන්නවත් බෑ. තමන් මාධ්‍යන් ධානලාභී මාර්ගඵලලාභී ආදී අදහසින් ඇවිදිනව නම් ආපති. හැබැයි මෙහෙම පුළුවන්. මම සංඝයාව පහදවනවා. ත්‍රිවිධ රත්නේ පහදවනවා. ඒ අදහසින් අපි අනිවාර්යයෙන්ම මේ ඇවතුම් පැවතුම් ඉරියව් ඒවා සංවරව අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනේ. නැත්නම් අපිට ඒ ඉරියව් පවත්වන්න දරුව යනවනේ. එනිසා යවංකේම ඉන්ද්‍රිය සංවරය පුරුදු පුහුණු කරගන්න. ඊට පස්සේ සංගමජ්ජි උපවංශේ පාරුපති චත්තුපාහණං ධාරේති බික්කු සංගස්ස ලජ්ජිතුං වට්ටතිති උත්තේපි තුන්නී හොයි සංඝෝ සංඝෝති වදසි. සංඝයා ඉතින් සංඝයානේ අගෞරවයක් වුණාට කමන්නෑ වගේ අර නිකන් එහෙම අදහසක් වෙන්නේ නැති මේ කියන්නේ. කිං සංඝෝ මිග සංඝෝ අජ සංඝෝ දැන් එතන කියන්නේ ඉතින් මේ සංඝයා කියන සමූහාර්ථේනේ. මොකද මේ මුව සමූහයක්ද? එළු සමූහයක්ද? ඒ වගේ නිකන් අර ගැරහීම් කරන අයන් සංගේ අගාරුව. හැබැයි මෙන්න මේ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න. මේක අපි තවදුරටත් ගැඹුරට වෙන අර්ථයක් තියෙනවා නම් හොයමු. ඒක බික්කුස්මින් පිහි අගාරවේ කතේ සංගේ කතෝයව හොති අවධාරණයෙන් කියන ඈ. එක් භික්ෂුවකටත් අගෞරව කරනකොට සංඝයාටම අගෞරව කළා වෙනවයි කියලා කියනවා. මේක මේ සාරත් දීපිනේ ටීකා නෙමෙයි, මට මතක හැටියට පරිවාර අට කතාවෙම තියෙනවා. සමන්තපාසාදීක අටුවාවෙම තියෙනවා. එනිසා මේ විදිහට අර මේ චත්ත උපාහන දැරීම, උභවංශ පාරුපති ඒ වගේ දේවල් දැන් කුඩ වැඩි හිටි සන්නාංශ කුඩ යන්න නැතු වෙනවා, අපි කුඩේ අටවන් යනවා. ඒතර සංඝයාටම අගෞරව වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා ඈ. එක්කෙනෙක්ට කරා. මොකද සංඝයා නියෝජනය කරනවානේ උන්වහන්සේලා. එනිසා ඒ තැන්වල බොහොම පරිස්සම් වෙන්න. හරි නේද? ඊට පස්සේ කියනවා සික්කායපින පරිපූර්ණකාරී හෝති. පුද්ගලිකවයි මේ කරන්නේ කියන අදහස තියෙනවනේ. ඉතින් ගැටලුවන්නේ අපි ඉතින් සංඝයාව එහෙම අරමුණු වෙන්නේ නැහනේ. ඒකයි මම අර කිව්වේ මේකේ අර ගැඹුරු අර්ථය අපි ටිකක් මේ හොයලා බලමු කියලා. මෙන්න මේ වගේ අගෞරව කරන්න හොඳ නෑ අස්ම. ඒ වගේ එකක් තමයි. දැන් අපි සමාජලට එක්කෙනෙක්ට බයිනවනේ. මුන්නම් මේවයි කියලා නේද? මේ සංඝයාන අහවල් සංඝයාන දැන් මේ එක්කෙනෙක් කරපු වැරද්දට සේනාසනෙටම බයිනවා නේද? ඒ පිරිසටම බයිනවා, ගුරුවරුන්ටත් බයිනවා, ඔක්කොටම බයිනවා. ඒ හොඳ නෑ. ඊට පස්සේ අහිතායි දුක්ඛායි දේව මනුස්සානම් කියන එක. ඊට පස්සේ කියනවා සෝ සංඝේ විවාදං ජනේති. වාද ඇති කරනවා. සෝ හෝති විවාදෝ බහුජන අහිතායි බහුජන අසුඛායි බහුජන බහුනෝ ජනස අනත්තාය අහිතාය දුක්ඛාය දේවමනුස්සාන. ඉතින් මේ සංඝ සමාජ විතරක් නෙමෙයි සියලු දෙව් මිනිස් ලෝකයාටම අහිතක් අනර්ථයක්මයි දුකක් මේ කරන්නේ කියන එක විස්තර කරනවා. එතන මජ්ක්‍ධිම නිකාය අට කතාව, දීඝ නිකාය අට කතාවෙත් මේ තැන්වල විස්තර කරන අංගුත්තර නිකාය අටුවාවෙත් තියෙනවා. ඒකස්මින් විහාරේ දින්නම් බික්කෝන උප්පන්න විවාදෝ කතං දේවමනුස්සාන අහිතාය දුක්ඛාය සංගත්ත. කෝ සම්බක් හන්දකේවියෙහි දීසු බික්කූසු විවාදං ආපන්නේසු තස්මින් විහාරේ තේසං අන්තේවාසිකා විවදಂತಿ. අතවැසියුන් නම් දෙන්නේ වාදය පටන් ගත්තොත් එහෙම අතවැසියු ටිකක් බෙදෙනවා. තේසං ඕවාදං ගන්නන්තෝ බික්කුණී සංඝෝ විවදති. බික්කුණී සංඝයත් දැන් මොකද වෙන්නේ? දෙපැත්තට බෙදෙනවා. තතෝ තේසං උපට්ඨාකා විවදಂತಿ. දැන් මොකද වෙන්නේ? එහෙම වුණාම උපස්වායකයොත් විවාද කරන්න පටන් ගන්නවා. අත මනුස්සානම් ආරක්ක දේවතා වේකොට්ටාසා හොಂತಿ. තත් ධම්මවාදී නම් ආරක්ක දේවතා ධම්මවාදිනියෝ හොಂತಿ. අධම්මවාදී නම් අධම්මවාදිනී. තතෝ ආරක්ක දේවතා නම් මිත්තා බුම්ම දේවතා බිජ්ජಂತಿ. බුමාටු දෙවියෝ බිඳිනවා. ඒවම් පරම්පරා යාව බ්‍රහ්ම ලෝකාට අපිත්වා ආර්ය ශ්‍රාවකේ සබ්බේ. බ්‍රහ්ම ලෝකාට අපිත්වා ආර්ය ශ්‍රාවකේ සබ්බේ. ආර්ය ශ්‍රාවකයෝ හැර දේව මනුස්සා වේකොට්ටාසා හොಂತಿ. ධම්මවාදී පන අධම්මවාදිනෝ බහුතරා හොಂತಿ. තතෝ යම් බෞකේ ගහිතං තං තච්ඡන්ති ධම්මං මිස්සජ්ජිතා බෞදරා අධම්මං ගන්නං. බෞතර පැත්ත වැඩි වුණා, බෞතරයක් අධාර්මයේ ගන්න කියනවා. තේ අධම්මං පුරක්වත්වා. ඒක මුල්කොට විහරන්තා අපායේසු නිබ්බත්තන්ති. ඒකෙන් වාසය කළදී අපාය උපදිනවා කියලා කියන්නේ. ඒවං ඒකස්මින් විහාරේ ත්‍රින්නම් බික්කෝ නම් උප්පන්නෝ විවාදෝ බහූනම් අයිතාය දුක්ඛාය සෝති. දුක පිණිස පවතිනවා කියලා කියන්නේ ඉතින් නිරේගාමී ආදී අකුසල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කිව්වේ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා తత్ర තුම්මේ ඔයව රූපංචේ තුම්මේ බික්කේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා වා සමනු පස්සේ යත්. අජ්ජත්තං වා කියලා කියන්නේ අත්තනිවා අත්තනෝ පරිසායවා, තමා කෙරෙහි හෝ තමාගේ පිරිස. බහිද්ධා වාති පරස්මින් වා පරස්ස පරිසායවා, මෙරමාගේ හෝ මෙරමාගේ පිරිස. ආයතින් අනවස්සාය කියලා වචනයක් තිබ්බනේ. මොකද්ද මේ අනවස්සාය කියලා කියන්නේ? අනවස්සවෝ කියලා කියන්නේ ආයතින් අනුප්පාදාය, නැවත නූපදීම පිණිස. ඒතර අවස්සාය කියලා කියන්නේ ඉපදීම පිණිස නේද? අනවස්සවාය. පෙළේ වුණා ලියාගෙන තියාගන්න. ආයතින් අනුප්පාදාය. මත්තේ නූපදීම පිණිස. ඔය මේ සත්තරි අගාරවෝ කියන වචනයෙන් පස්සේ කාලෙක ඕනනම් සර්ච් කරලා බලන්න මේ සංයුක්තනිකායේ අට කතාවෙත් ශාස්ත්‍රඥ වහන්සේට අගෞරව වෙන විදිහේ විස්තරයක් තියෙනවා. ඊට පස්සේ ධර්මරත්නිය ගැන හොයද්දි මේ වහන්සේලා මේ ටික අනිවාර්යෙන් කියන්නේ ඔය විනය පන්තියේදී හරි ඔය අන්තිම කාලෙක හරි අවස්ථාවක් ලැබුණොත් මේ ටික විස්තර කරන්න දැනට ඔබ වහන්සේලාට අවශ්‍යතාවයක් වුණොත් මේ ටික හොඳට බලාගෙන තියාගන්න. මේ හරීම වටිනා කාරණා ටිකක් කියන්නේ මේ ඔය පරියත්ති සාසනය ගැන කියන්නේ. හැමතැනම කියන්නේ නම් ඉතින් පරියත්තිය මුල් නොවුනොත් නම් සාසනයේ තියෙන වෘද්ධියක් අපි කොච්චර උත්සාහ වුණත් ඇති කරන්න බෑ කියන එක. මතකයි නේද අර ලස්සන විස්තරයක් කළා මේ පාංශුකූලික තෙරුන් වහන්සේලා සමග විවාදයක් ඇති වෙන්න ගිහිල්ලා නේද? අන්තිමට උන්වහන්සේලා නිහඬ වුණා. මේ ඒක කොතනද තිබ්බේ? මේ විලේකන ශික්ෂාපදේ සාරත් දීපනී ටීකාවේක මේ විස්තර කළා පරියාප්ති සාසනය කියන එක. ඒ නිසා ඉතින් අර ඉගෙන ගන්නවා කියන එක මේ අමුතු දෙයක් නෙවෙයි. ඉතින් මන්නම් දකින්නේ අර දෙපැත්තම යන්න ඕනේ නිකන් අර කෝච්චියක් දුවන්න රේල් පීලි දෙක දෙපැත්ත තියෙන්න එපානේ. ඉතින් ඒ නිසා ඉතින් එක රේල් පීල්ලක යන්න බෑ. ඒ වගේ මේ දෙපැත්තම තියෙන්න ඕනේ. මේකේ ලස්සන ලොකු විස්තරයක් කරනවා පරියාප්ති සාසනය ගැන. පැය ගාණක් බණක් උනම් කියන්න පුළුවන් මේ විස්තරයක්. ඒ නිසා මේ කරුණු ටික හොඳට දැනගෙන තියාගන්න. මේ සාසනං අන්තරදායිති කියලා වගේ මේ වචනයක් හොයලා බලන්න. මේ ඉතාම දීර්ඝ විස්තර තියෙනවා. ඊට පස්සේ ඔය දැන් බුරුමේ ස්වාමීන් වහන්සේලා ගැන අපි කතා කරනවා නේද? එතකොට මේ ඉතින් ඒ බුරුම රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන කොහොමද කියන එක ඉතින් හොඳටම දැනගන්න පුළුවන්. ඉතින් උන්වහන්සේලා ලියපු පොත්පත් තියෙනවනේ. ඒවා කියවුවාම මේ තේරෙනවා. ඉතින් ඒ සන්නන්සලා කොච්චර මේ සාසන ලැබිව සාසනයේද හිතයිසීව මේ කටයුතු කරාද කියලා ඔය සාසනං අන්තරදායිති කියලා මේ වචනෙන් ටිකක් හොයලා බලන්න. මේ ලේඩිස් යාඩෝ සන්නන්සේ මේ සාසනේ නැති වෙන විදිහ විස්තරයක් කියනවා. කොහොමද මේ සාසනේ විනාශ වෙන්නේ කියලා. ඊට පස්සේ විනය පිටකයේ වැදගත්කම, අභිධර්ම පිටකයේ වැදගත්කම මේ දීර්ඝ විස්තරයක් කරනවා. ඒක සමහර තැන් ටිකක් සැරටම කියනවා. මේක ඇත්තටම කියන්න තිබුණා හොඳයි වෙන දවසක එක කියන්න. මේ උන්නාන්සේ ඒ විස්තරය කරන්නේ මේ මිච්ඡාවාදීන මිච්ඡා වචනං විදමිතං විද්ධාන්සිතං හෝති. ඒ කියන්නේ මේ මිච්ඡාවාදීන්ගේ මිච්ඡා වචනයක් දුරු කරන්නයි සාසනස්ති මේ කතාව කියන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක් ආපු ගමන් උන්වහන්සේලා ඉතින් මේ ඕම ලස්සනට ඒ කොටස් ටික විස්තර කරනවා. ඇත්ත කතාව දැන් අද කාලෙත් අපිට තියෙන ප්‍රශ්න හරියට උන්වහන්සේලා වගේ කෙනෙක් වැඩ ඉඳලා අපි අහුවා නම් එහෙම ඉතින් අපිට බොහොම හොඳට විස්තරය අහගන්න තිබ්බා. ඉතින් සාසනය කියන්නේ මොකක්ද කියන එක මේ ටිකත් හොඳට කියවගෙන තියාගන්න. මේ ධාතු අන්තර්ධානයේ දක්වා මේ සාසනය විනාශ වෙන විදිය කියනවා. කවුරුත් නෙවෙයි ඔකේ බහුල විනාශයක් කරන්නේ අපිම තමයි. වැඩේ ඕක වෙන්නේ සමහරු අර ධර්මයේ කියන නාමයෙන් ඕක වෙන්නේ. කියන්නේ අපි ධර්මයක් මේ කරන්නේ අපි හොඳක් කරන්න කියන අදහසින් ඕක වෙන්නේ. සමහරකට ලොකු අකුසල් හිතක් ඕකට එදෙන්නේ නැහැ. ඒක නිකන් මට උදාහරණ කතාවක් එක සාහනසිනමක් කිය ඕක ජාතක කතාවකද කොහෙද තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් කතාව. හරියට නිකන් මේ රජ්ජුරු කෙනෙක් ඉන්නවා කොහොම හරි බෝසතාණන් වහන්සේ සම්බන්ධ කතාවක් වෙන්න ඕනේ. ඇමතියෙක් ඉන්නවා මේ ඇමතිය හරීම ආදරේ මේ රජුරවන්ට පුදුමාකාර සෙනෙහසක් තියෙනවා. ඉතින් කොච්චරද කියනවා නම් මේ හැමදේම හොයලා බලලා හැමදේම කරනවා. දවසක් උයන් කෙලියකට හරි ගියපු වෙලාවක කතාවේ සාරය විතරක් ගන්න වෙනස් වෙන්න පුළුවන්. නින්දට වැටිලා සාමාන්‍යයෙන් රජ කෙනෙක් මේ විශ්වාස නැති කෙනෙක්ගේ ඔඩොක්කුවේ ඔළුව තියන්නේ නැහැ කියනවා. විශ්වාසවන්ත කෙනෙක්ගේම රජ බිසවගේ විශ්වාසවන්ත කෙනෙකුගේ විතරයි ඔඩොක්කේ ඔළුව තියන්නේ කියනවා. ඔඩොක්කේ ඔළුව තියාගෙන නින්ද යනවා රජුරවන්ට. ඒ නිඳ ගියාට පස්සේ මේ රජුරුවන්ට මැස්සෙක් හරි මදුරුවෙක් හරි කොහමාරි පුංචි සතෙක් කරදර කරනවා. ඉතින් දැන් ඇමතියා ගොඩක්ගෙන ඉන්නේ. එහෙට ගහනවා මෙහෙට ගහනවා මේකව දැන් අයින් කරන්න බලනවා ඌ ආයේ වහනවා. සෑහෙන උත්සාහ කළා බෑ. ඊට පස්සේ ඉතින් එක එක උපක්‍රම යොදලා මේ රජුරුවන්ගේ ඉනේ කඩුව තිබ්බා. මෙහෙට කඩුව ඇදලා ගත්තා. කඩුව ඇදලා ගන්නකොටම මේ මැස්සා ඉතින් දැන් එලවන්න හැදුවා. හරියන්නේ නැහැ. හරියටම පපුව මැද වැහුවා. දැන් ඒ වෙලාවේ මොකද කරන්නේ? හිටපිය දෙන්නම් කියලා දැන් තියෙන සෙනෙහස වැඩිකමට මොකද වෙන්නේ? කඩුව වේගෙම වදිනවා. ගැහුවා රජුරොන්ට. ගහප ගමති රජුරු ඉවරයි. ඔය වගේ තමයි සාසනයට ආදරේ කියන, සාසනයට හිතයිසී කියන කැමැත්තෙන්ම තමයි සමහරකට අපි කරන වැඩෙන් වෙන්නේ මොකද්ද? සාසනය විනාශ වෙන්නේ. ඒ නිසා ඒතෙන් කල්පනා කරන්න ඕනේ අපි. සමහරකට අපි ඒ හිතයිසී අදහසින් කරන්නේ. කරන්න ගියාට ලොකු අනතුරක් එකකින් වෙන්න පුළුවන්, දීර්ඝ කාලීන අනාගතේ හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒතෙන් ඉතින් අර හොඳට විමසලා අපි අර හැමතිස්සෙ මේකයි මං කියන්නේ, අර පැරණි ස්වාමීන් වහන්සේලා අනුගමනය කරපු ප්‍රතිපදා තුල අපි හිටපුවාම, සාසනය ආරක්ෂා කරපු ඒ උත්මයත් එක්ක අපි ඉන්න උත්සාහවත් වුණාම අපිට මේක ආරක්ෂා කරගන්න පුළුවන්. අපිට අමුතුවෙන් මේ මවන්ඩ කරන්න හොයන්න දෙයක් නැහැ. පුරාණයේ වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට කිපම් හරි. ඔක සද්දම්ම ප්‍රතිරූපක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තට්ට කතාවේ ඔය ටික විස්තර කරනවා. මේ අනුදීපනී පාට කියන මේ පොතේ ලේඩිස් යාඩ සාන්නාංශයේ විස්තරෙත් හොඳට ඒක කියව ගන්න මේ සාසනය විනාශන කියනවා. ඉතින් මේ අවුරුදු 5000න් පස්සේ මට මේ කියන පෙන්නේ තතෝපරං ඒක දිවසමත් තම්පි නැතිට්ටති. ඒක සාධනය කරලම පෙන්නවා. ඒක දවසක්වත් සාසනේ තියෙන්නේ නැහැ කියනවා. සාසනේ වගේ එකක් තමයි ඊට පස්සේ මේ පේන්නේ. තදා සීමායෝපි අසීමාවති. අවුරුදු 5000න් පස්සේ සීමාව සියල්ල අසිද්දයි. ඊට පස්සේ පච්චාජාතාස උපසම්පදා උපසම්පාදිතාපි අනුපසම්පන්නාමති. ඉදානි සාසන පටිරූපක මත්තං හොති. සාසන ප්‍රතිරූපක පිරිසක් තමයි ඊට පස්සේ බිහි වෙන්නේ අවුරුදු 5000න් පස්සේ. දැන් ඉතින් 2664 නේ. ලොකු විස්තරයක් කරනවා මේ ටික කියවගන්න. ඊට පස්සේ ඕක ගැන තව විස්තරයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරි 50කේ බහුධාතුක සූත්‍ර 8 කතාවේ. ඒකේ ටීකාවත් එක කියවගන්න. දීඝ නිකායේ තේ විස්තරේ තියෙනවා මේ ශාසනයේ අතුරුදහන් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ආපහු වුණනම් මේ පන්තියට ඔය අලුතෙන් සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා ආශිතුන් වහන්සේලා ඉන්නවා නම් මේ දැන් වහන්සේලාට මේ කරුණු දැනගෙන තියෙන එක හොඳයි. අනුන්ට කියනවටත් වඩා මේ තමන්ට තමන් යන මාර්ගයේ ඍජු කරගන්න. අපි මේ යන්නේ හරි පාරකද වැරදි පාරකද කියලා සැකෙන්න පුළුවන්. ඒක මේ තේරුම් ගන්නත් හොඳයි. සාරත් දීපණී ටීකාවේ විලේකන පාචිත්‍ය විලේකන ශික්ෂාපදේ අන්න ඒ යටතේ මේ විස්තරයක් කරනවා. මේ පරියාප්ති ශාසනයේද ප්‍රතිපත්තියේද ප්‍රතිවේදයේද මේ ශාසනයේ මුල වෙන්නේ කියන එක. ඒකත් ඒ තැන මං කෙටියෙන් මතක් කරලා අපි ඊළඟ කොටසට යමු. විලේකන ශික්ෂාව යටතේ තමයි තියෙන්නේ. එන්න මෙතන කියනවා කදාපනායන් කතා උදපාදි කියලා. ඒ අනුපූර්ව කතාව කියනවා ඉමස්මින් කිර දීපේ චණ්ඩාල තිස්ස මහාබයි. ඔය කියන්නේ බැමිණිතියාසාය නේද? ඒ බැමිණිතියාසාය උප්පන් කල්ලි සද්දේව රජුරෝ අර පහුරක් මවලා භික්ෂුන් වහන්සේලාට කිව්වා මහත් බයක් තියෙනවා, වැසි වහින්නේ නැහැ. ඒ නිසා පරියත්තින් සඳාරේතු නැසක් කිස්සන්ති පරතිරංගන්ත අයෙහි ජීවිතං රක්කිතුම් වට්ටති. එතරට ගිහිල්ලා දිවි රැක ගන්න කියලා. ඉමං මහා උලුම්පං ආරෝහ්‍ය ගච්ඡත බන්තේ සේසං එතර විසජ්ජට්ටානං අප්පවති. තේ කට්ට කණ්ඩ කේපි උරන්ට අපිත්තා ගච්ඡන්තු. කර උඩ නැගලා හරි වගේ කමන්නේ නැති යන්න කියලා කියන්නේ. තදා සමුද්ද තීරම් පත්තා සට්ටි බික්කු කතිකං කත්තා. 69 කතිකාවක් කරගෙන අම්මහාකන් එත්ත ගමන කිච්චන් නැති මයන් ඉදේම උත්තා තේ පිටකන් රක්කිස්සා. මෙතනම ඉඳලා ත්‍රිපිටකයේ රකින්නම් කියන. තතෝ නිවක්තිත්තා දක්ෂින මලේ ජනපදං ගන්තා කන්ද මූල පන්නේ. කඳ මුල් කොළ කාලා වළඳලා ජීවිකං කප්පෙන්තෝ අසි දිවි රැක ගත්තා. කායේ වහන්තේ නිසීදිත්වා සජ්ජහයන් කරොන්ති. මේ කියන්නේ මේ නිකන් කය වතුරු වගෙන අර අපි කියන්නේ මේ වැතිරිලා කටපාඩම් කරයි කියලා වැටකීය විශේෂයෙන්ම බිව්වයි කියලා කියනවා. මේ ඒක ওই පැරණි පොත්වල එනව නැත්තේ. මේ ඉතින් ඒ විදිහට දුක් විඳලා මේ ශාසනය බේරගත්තේ. අවහන්තේ වාලිකං උස්සාරිත්වා. ඒ කියන්නේ කය දරන්න පුළුවන් බැරි වෙලාවට වැලි හේතු කරගෙන පරිවාරිත්වා සීසානි ඒකට්ටාණේ කත්තා පරියත්ති සම්මසන්ති. මේ පරියාප්තිය මෙනෙහි කරනවා කියන. ඉමිනා නියාමේන ද්වාදශ සංවත්සරානි සාට්ඨගතං තේපිටකං පරිපුන්නං කත්තා ධාරේසු. 12 අවුරුද්දක් සාට්ඨගත තේපිටක බුද්ධ වචනය රැකගත්තයි කියලා කියනවා. බයේ රූපසන්තේ. බය සංසිඳුණාට පස්සේ සත්ත සතා බික්කු අත්තනෝගත ගතට්ටානේ සාට්ඨගතේ තේපිටකේ ඒකක් කරම්පි ඒක බ්‍යංජනම්පි අවිනාසෙත්තා. 700 භික්ෂූහු තම තමන් ගිය තැන්වලම සාට්ඨකතා ත්‍රිපිටක මුද්ද වචනය එක අකුරක්වත් එක පදයක්වත් විනාශ නොකොට ඉමං ඒව දීපං ආගම්. මේ දිවයිනට ඇවිත් දැන් අර පිට ගියපු ඔක්කොම සංසල එකතු වුණා කියලා කියන්නේ. කල්ලගාම ජනපදයේ මණ්ඩලාරාම විහාරං පවිසින් තේරාණං ආගත පවත්වින් සුත්වා ඉමස්මින් දීපේ ඕහීනා සට්ටි බික්කු තේරේ පස්සිසාම. දැන් මෙහි හිටපු 69 වහන්සේලා හිටියනේ. උන්වහන්සේලා ළඟට ගිහිල්ලා තේ පිටකං සෝදෙන්තා. ත්‍රිපිටකේ සුද්ධ කළා කියනවා. ඒකක් කරම්පි ඒක ව්‍යංජනම්පි අසමින්තං නාමන පස්සීසු. සම නොවන එකක් නම් නොදැක්කයි කියලා කියන්නේ. එහෙම දැක්කේ නැහැ කියලා කියනවා. තස්මින් තානේ තේරාණං අයං කතං උදපාදී පරියත්තිනුකෝ සාසනස්ස මූලං උදාහු පටිපත්ති. පරියාප්තියද සාසනයේ මුල, එහෙමත් නැත්තම් ප්‍රතිපත්තියද. පංසුකූලික තේරෝ පටිපත්ති මූලන්ති ආහංස. පංසුකූලික සංහංසලා කිව්වා ප්‍රතිපත්තිය තමයි මේක කියලා. ධම්මකතික පරියත්තීති. ධම්මකතික සංහංසලා කිව්වා පරියප්ති. අතනේ තේරා තුම්මාකං දින්නම්පි ජනානං වචනමත්තේනේව නසක්කා විඤ්ඤාතු. ඉතින් ඔය කිව්වටම අපිට කොහොම පිළිගන්න බෑ. ජිනබාසිතං සුත්තං ආහාරත. භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනේ මේක ඔප්පු කරන්න කියලා කිව්වේ. සුත්තං ආහාරිතුං නෑ භාරෝ. සූත්‍රය ගේන්න ඉතින් ඕක බරක් නෙවෙයි කියලා කියන්නේ. ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරියුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ යස්සාති පටිපත්ති මූලකම් මහරජ සත්තු සාසනම් පටිපත්ති සාරකම් මහරජ සත්තු සාසනම් පටිපත්ති තිට්ඨන්ති තිට්ඨ තීති. මේක නම් මේ මිලින්ද ප්‍රශ්නේ රහතන් වහන්සේගේ වචනයක්. ඒතර මේ ඇතැම් ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත විදිහට ගන්නවනේ. සුත්තං ආහාරිසු. ඉමං සුත්තං සුත්තා ධම්මකතික අත්තනෝ වාදත් අපනත්තා ඉමං සුත්තං ආහාරිසු. මේක ඇත්තටම කිව්වේ පාංශුකූලික සාන්නාංශලා. ඊට පස්සේ ධම්මකතික සාන්සලා ලස්සන මේ ගාතාවක් කියනවා. යාව තිට්ඨන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්කන්ති ආලෝකං සුරියේ අබ්බුට්ටිතේ යත. සූත්‍රාන්තයක් විනයක් තියෙනවා කියලා කියන්නේ හරියට මේ ඉර සූර්යා නැගෙද්දී ආලෝකයේ තියනවා වගේ දෙයක්. සුත්තන්තේසු අසන්තේසු පමුට්ටේ විනයම් මිච තමෝ භවිස්සති ලෝකේ සුරියේ අත්තංගතේ යත. සූත්‍රාන්තේ විනය නැසුන කල්ලි හරියට සූර්යා නැසුනහම අඳුර එනවා වගේ නැති වෙලා යනවා. සුත්තන්තේ රක්කිතේ සන්තේ පටිපත්‍යෝති රක්කිතා පටිපත්‍යං තිතෝ දීරෝ යෝගක් හේමාන දන්සිති. එතකොට දැන් මේ පරියාප්තිය තියෙන කල්ලි ඒකෙන් මොකද වෙන්නේ? ප්‍රතිපත්‍ය රැකෙනවා. යෝගක්ෂේමය විනාශ වෙන්නේ නැහැ කියන එක කියලා කියනවා. කියන්නේ නිවන් මාර්ගයේ. ඉමස්මින් සුත්තේ ආහටේ පංසුකූලිකත්තේරා තුන්නී අයස. මේ සූත්‍රය කිව්වට පස්සේ අර පංසුකූලික සාහන්සලා මොකද උනේ? ඕ ඒගොල්ලෝ නිශ්ශබ්ද වුණා කියලා කියනවා. I think දැන් වාදී කතා කරලා වැඩක් නැහැ. ලස්සන උදාහරණයක් කියනවා. ධම්ම කතිකත් තේරාණං ඒව වචනම් පුරතෝ අහෝසි. ධර්ම කතික භික්ෂුන් වහන්සේලායි වචනේ තමයි පෙරටුවට ආවේ. යතාහි ගවසතස්ස ගවසහස්සස්සවා අන්තරේ පවේනි පාලිකාය දේනුයා අසති සෝවංසෝ සාපවේනින ගටියති. ගවයෝ සියයක් හිටියත් ගවයෝ දහසක් හිටියත් ප්‍රවේණි පාලික දේනුවක් නැත්තම් පැටව හදන ගව දෙනක් නැත්තම් මොකද වෙන්නේ ඒ වංශයට? ඒ වංශය විනාශ වෙනවා. ඒව මේ ආරද්ධ විපස්සකානම් භික්ඛූනම් සතේපි. ආරද්ධ විපස්සක භික්ෂූහු සියයක් හිටියත් සහස්සේපි දහසක් විජ්ජමානී පරියත්‍ය අසති. දහසක් හිටියත් පරියාත්‍ය නැත්තම් අරිය මග්ග පටිවේදෝ නාම නහොති. ආරි මාර්ග ප්‍රතිවේදේ නම් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. යතාච නිදි කුම්භියා ජානනත්තායි පාසාන පිට්ටේ අක්කරේසු උපනිබද්දේසු යාව අක්කරානි දරಂತಿ. තාව නිදි කුම්භී නට්ටා නාම නහොති. පොළොව යට හරියට මේ නිදානයක් වලලා තියෙද්දි ඒ ගල උඩර කුකුල් පාද ආදී ඔය කියන්නේ නිදන් හොයන සලකුණු. අන්නේ සලකුණු තියෙන තාක් මොකද වෙන්නේ? මේ නිදි කුම්භිය නිදානේ නොනැසුණා වෙනවා. ඒව මේව පරියත්‍ය ධර්මානාය සාසනං අන්තරහිතං නාම නොහොති. පරියත්‍ය තියෙනකන් සාසනේ අන්තර්දාන වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් උතනිනුත් එහාට ආයෙත්ින් තර්ක කරලා වාද කරලා කතා කරනවා නම් ඉතින් මන් දන්නේ මේ ඒකායනු මග්ගෝ කියන පදයට අදාළ පැහැදිලියොන් ඉරිසියාව නැහැ කියන උන්නාන්සේලා මටත් ඔය වාක්‍ය මම ඔහොම කියලා තියෙනවා. මේ හරි හැඟීමක් දැන් නැතිින්. මොකද මේ ගුරුවරයාට වර්ධිනව එතන. මේ ශිෂ්‍යයා තමයි හරිම උත්තරේ දෙන්නේ. ඒකායන මාර්ගය කියන්නේ මොකද්ද කියන එක. ඊයද්දි පස්සේ මේ උන්වහන්සේ නිහතමානී වෙනවා. මේ ශිෂ්‍යයා කීප එක හරි මං කීප එක වැරදි කියලා. ඒකයි ඊට පස්සේ කියන්නේ පුරාණ තෙරුන් වහන්සේලා නම් මේ අනුසුයයකානේ. අනුසුයයක කියලා කියන්නේ මේ ඊර්ෂ්‍යා ආදී දේවල් උන්වහන්සේලාගේ නැහැ කියලා කියනවා. හරි නේද? එනිසා මේ කාරණා ඉතින් මතක තියාගන්න මේ අර කවුරු කොහොම මොනවා කියවත් ඉතින් අර අපි ඉතින් වැරද්දක් කරන්නේ නැහැ. නේ? ශාසනයට ඉතින් අනාගතයට අනිවාර්යම යහපතක් වෙන දෙයක් තමයි ඉතින් මේ කෙරෙන්නේ. එනිසා අපේ දෘෂ්ටිය හරි ඉතින් ඍජු වෙනවනේ අපි යන. හැබැයි මෙහෙමයි පරිහාන්තිය විතරක් කියලා ඉතින් ප්‍රතිපත්තිය නැත්තම් සීලාදී ගුණ පුරන්නේ නැත්තම් භාවනා වඩන්නේ නැත්තම් නම් වැඩක් නැහැ ඉතින්. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. පොත්පත්වලම ඉඳගෙන අනිත් ඔක්කොම වැරදි කරගෙන ඉන්න එහෙම එකක් නෙවෙයි. නිසා අනිවාර්යයෙන්ම භාවනාව කළ යුතුමයි. එකයි කතා දෙකක් නැහැ. ප්‍රතිපත්ති සිල් ගුණ පුරන්නම ඕනේ. එහෙම නැතුව ඉතින් වැඩක් නැහැ නේද? එහෙම කවුරු හරි වැරදි අදහසක් ගන්නව නම් ඒක මේ වැඩක් නැහැ ඉතින්. හරි. ඒ නිසා මේ කරුණු ටිකක් මතක තියාගන්න. ඊට පස්සේ අපි ආපහු එමු. කොහොමද අනවස්සවාය පටිපජ්ජයාද කියලා ඒ කාරණේ තමයි අපි විස්තර කරේ. ඊළඟට ආපහු කියනවා පුණජ පරම්බික්කේ බික්කු මක්කී හෝති පලාසි ඉස්සුකී හෝති මච්චරි. ඔය ආදී වශයෙන් නුගුණ ටිකක් කියනවා. ඉතින් මේවයි විශේෂ විස්තරයක් අපි කරන්නේ. මේ ටිකත් හොඳට බලාගන්න. මේ සාරත් දීපනේ දීඝාචරන් වහන්සේ මේවත් විස්තර කරනවා. මක්කී කියලා කියන්නේ මොකක්ද? කෙටියෙන් කිව්වොත් හරියටම හරි. පරේසං ගුණමක්කන ලක්කනේන මක්කේන සමන්නාගතු. මකනවා කියලා කියන්නේ ගුණ මකනවා. අනුන්ගේ ගුණ මකනවා. පලාසී කියලා කියන්නේ යුගක් ගාව ලක්කනේන පලාසේන සමන්නාගතු. ඒ කියන්නේ මොකක්ද? ඔව් යුගක් ගාහේන. ඈ ඔව් සහායස්තු මේකේ අර පේනවා මේ නිකන් තමන් සම කරන්න යනවා. අපිටත් නිකන් මෙහෙම දැන් කාගේ හරි ගුණයක් කියද්දි අපිටත් ඕව නැද්ද ඒ වගේ අර එකට එක යන්න හදනවා. සාංශ සමානෝ ඕකාර වේරුකාණ සංස්කෘත කෙලස් 1500 පොතේ තුවා විස්තර කරනවා. ඊට පස්සේ ඉස්සුකී කියලා කියන්නේ පරසක්කාරාදී නම් ඉස්සායන ලක්ෂණ අය. ඉස්සාය සමන්නාගතු අනුන්තර ලාභ සත්කාර ගරු බොහොමන් ආදී ලැබෙනකොට ඒවට ඊර්ෂ්‍යා කරනවා. ඔය සමහර ප්‍රශ්නවල මේ ඇතුළ හොඳට හාරලා 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 විමසලා බලද්දී ඇත්තනම පටන් ගන්න තියෙන්නේ ඔය වගේ නුගුණයකින්. එහෙම නුගුණයක් තියෙන ඉඳලා තමයි දුරට 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 ගිහිල්ලා ප්‍රශ්නේ ලොකු වෙලා තියෙන්නේ. එක්කෝ පොඩි ඊර්ෂ්‍යාවක් හිතේ තියෙනවා. එක්කෝ ගුණමඟුකමක් තියෙනවා. ඉතින් ඒක තමයි තේරුම් ගත්තොත් ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ මුල තේරුම් ගන්න නැතුව අපි පැලැස්තර දාන්න හැදුවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මච්චරි කියලා කියන්නේ ආවාස මච්චරි ආදීහි සමන්නාගතු. සටෝ කියලා කියන්නේ කේරා ටික. කෛරා ටික. මායාවී කියලා කියන්නේ කතපාප පටිච්චාදකෝ. මායා සහිතයි කියලා කියන්නේ කරපු පව් හංගනවා. තමන්ගේ වැරදි කියන්නේ. වැරදි කරනවා ඒව හංග ගන්නවා. පාපිච්චෝ කියලා කියන්නේ අසන්ත සම්භාව නිච්චකෝ දුස්සීලෝ. නැතිගුණ පෙන්වන්න උත්සාහවත් කරන දුස්සීලය. පාපිච්චෝ. මිච්ඡාදිට්ටි, නත්තිකවාදී, අහේතුකවාදී, අකිරියවාදී ආදී අය. සන්දිට්ටි පරාමාසී කියලා කියන්නේ සයන් දිට්ටන් ඒව පරාමාසීදි ගන්නා. තමන්ගේ දෘෂ්ටියම තමයි ගන්නෙ. වැරදි වෙයිදී. ආදානං ගාහිතින් යන දල්ලක් ගාහි. දැඩි. දුප්පටි නිස්සග්ගී කියලා කියන්නේ නැසක්කා හොතින් ගහිතන් නිස්සජ්ජාපේතු. වැරදි දෘෂ්ටි අත්හරවන්න බැ. එත්තච කෝධනෝ හොති උපනායිති ආදීනම් පුද්ගල අදිට්ඨාන නයේන කෝධන උපනාදයෝ අකුසල ධම්මා විවාද මූලානිති දස්සිතානි. ඔය විදිහට විස්තර කරනවා. හරි නේද? ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි. ඔව්. අලුතෙන් මොන හරි වචන තියනවද නොකියුවේව? කාට හරි මේ කොටස් වල අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න දෙන්න. පෙලේ තේරෙන්නේ නැති වචනයක් තියෙනවා නම් පොඩි හරි කමක් නැහැ. කාට හරි තේරෙන්නේ නැත්නම් අහන්න. ඒතර මේ කොටසුත් ඉතින් විවාද අධිකරණයට මුල් වෙනවයි කියලා කියන්නේ. ඊළඟට කියනවා බලන්නකෝ. කතමානි තීනි අකුසල මූලානි විවාද අධිකරණස්ස මූලා. විවාද අධිකරණයට මුල් වෙන අකුසල මූල තුනක් තියෙනවා. තව මොනවද? ඉද බික්කවේ බික්කු ලුද්ධ චිත්තා විවදಂತಿ. ලුද්ධ චිත්තා කියලා කියන්නේ ලෝභ. ලෝභ නේ. ලුද්ධ කියලා කියන්නේ ලෝභ. ලුජ්ජති කියලත් ඔක හැදෙනව නේද? නැහැ. ලෝකෝනේ ඒ ලෝක පදයන් විනාශ වීම අර්ථය. මෙතන ලුද්ද. ඊට පස්සේ දුට්ට. ඔව් මේකේ පේන්නේ මේ අතීත කිත ගේමේ. ලෝභය කියන එකේ ලුබ්බති කියලා එහෙම එනවනේ. ලුබ්බති කියලා එනවා ලෝභ කරනවාට. ඊට පස්සේ දුස්සති දුට්ට. මුහිහති මූල චිත්තා විවදං. ධම්මෝතිවා අධම්මෝතිවා විනයෝතිවා අවිනයෝතිවා ඔය විදිහට අටලොස් ભેද කර වස්තුවම ගැනෙනවා. ඊළඟට කතමානි තියෙන කුසල මූලානි. හරි වැඩේනේ. කුසල මුලුත් මුල් වෙනවා විවාද අධිකරණේ. සමහර කුසල් ඉතින් මේ කතා කරන දැන් මෙතන ඇත්තටම මේ ඇසංස ඔව්ව වෙන්න පුළුවන්නේ විවාද අධිකරණයකට මුල් වෙන්න පුළුවන්. අලුද්ද චිත්තා, අදුට්ට චිත්තා, අමූල්‍ය චිත්තා. ධම්මෝතිව අධම්මෝතිව දුට්ටුල්ලාපත්තිව අදුට්ටුල්ලාපත්තිව ඉමාන තීනි කුසල මූලානි විවාද අධිකරණස්ස මූල. සමහර විට ඔය බාල අව්‍යක්ත නමුත් කුසල් ඉතින් සමහර මේ විනය කරුණු කතා කරන්න ගියපුවාම මෙන්න මේ කාරණේ වෙන්න පුළුවන්. ඒක විවාද අධිකරණයකට ගැනෙන්න පුළුවන්. විනය පිටකේ ආදී සමහර තැන් නොදන්නාකම ආදී නිසා. ඊළඟට අනුවාද අධිකරණස්ස කිම් මූල. ච අනුවාද මූලානි අනුවාද අධිකරණස්ස මූල. තීනිපි අකුසල මූලානි අනුවාද අධිකරණස්ස මූලං. තීනිපි කුසල මූලානි අනුවාද අධිකරණස්ස මූලං. කායෝපි අනුවාද අධිකරණස්ස මූලං. වාචාපි අනුවාද අධිකරණස්ස මූලං. අනුවාද අධිකරණය කියලා කෙටියෙන් කිව්වේ මොකක්ද? චෝදනාවනි. ඉතින් ඒ නිසා කයින් වචනයෙන් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. කතමානිච අනුවාද මූලානි අනුවාද අධිකරණස්ස මූලං. ඒක විස්තර කරනවා පෙළේම. ඉද භික්කවේ බික්කු කෝදනෝති උපනාහි සෝ බික්කු කෝදනෝති උපනාහි සෝ සත්තරපි අගාරෝ විහෙරති. ඔය විදිහට අපි කලින් අර විවාද අධිකරණේ කතා කරපු ඒ කතා ටික එහෙම්මම පහළට එනවා. ඒ ටික අපහු ඉතින් කියන්න ඕනේ නෑනේ කලින් කිව්වන්. ඊට පස්සේ මක්කී පලාසි ඉස්සුකී ඔය ටිකක් තියෙනවා. ඊළඟ කතමාණි තියෙන අකුසල මූලාණ ලුද්ධ චිත්ත අනුවදಂತಿ දුට්ඨ චිත්ත අනුවදಂತಿ සීල විපත්‍ය ආචාර විපත්‍ය දිට්ඨි විපත්‍ය ආජීව විපත්‍ය වයිමාන් තියෙන අකුසල මූලාණ අනුවාද අධිකරණස්ස මූල. ඇදිරිනේ. මේ ඔය කියන්න මේ ධර්මයේ අගෞරවය ගැන කියද්දි ඉතින් අර ඒක අගෞරවයක්මද කියලා ඉතින් මම ඍජුව කියන්නේ නැහැ. හැබැයි අපිට අවවාද දුන්නා ඒ කාලේ සාන්නංශලා දැන් අපි සමහර වෙලාවට පොත ඉවර කරන්න කලින් මේ පොත් වහනවා. පෙට්ටිය ඔක්කොම දාගන්නවා බෑග් වලට. මේ ගාණක්වත් නැහැ දැන් එක්කෙනෙක් කරනකොට එයාට එක්කෙනයි. හැබැයි අපි මෙහෙම ඉදිද්දි 10 12 දිනක් ඉතින් පොත වහනවා. ඒකට අර කියාගෙන යන්නේ ඉතින් කියන්න හිතෙන්නේ නැහැ. සමහරු මේ නිතර නිතර වෙලාව බලනවා. ඒකත් ඉතින් හොඳ නැහැ. දැන් මේ දවස්වල මේ කැමති නැහැ වෙලාව බලනකොට අපි. බැයි නම් නැගිටලා යන්න කියනවා ඉතින්. ඇයි ගුරුවරයාට හිතෙනවන්නේ දැන් එපා වෙලා මේ ඉන්නේ කියලා. මේ අපහසුතාවයක් ආදී තියෙනවනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ උත්සාහවත් වෙන්න මේ ඉගෙන ගන්න ඉතින් හැමදාම මේ විදිහට පන්ති කරනව නෙවෙයිනේ නේ. ඒ ඉගෙන ගන්න කාලේ පුළුවන් තරම් සටහන් ලියාගෙන අහගන්න පුළුවන් දේවල් අහගෙන Taman ඒක ඉතින් දක්ෂ වෙන්න මේ නේද? එක දවස සම්මතකයි ওই ප්‍රාතිමෝක්ෂය කියද්දි මේ අට කතාවක් හරි වෙනමක් හරි පොතක් බලාගෙන ඉන්නවා. සම්පූර්ණයෙන් ප්‍රාතිමෝක්ෂය නැවැත්තුවා. ඊට පස්සේ වැරද්ද පෙන්නලා කරුණාකර මොකද ඒකත් ධර්මයක් තමයි. නමුත් දැන් ප්‍රාතිමෝක්ෂයේ උදෙසන වෙලාවේ ඒක ඉතින් ඒක සාධුකම් මානසිකරෝසි කියලා කියනවනේ නේ. ඒක ඉතින් ශ්‍රවණය කරන්න ඕන. මේ හිතලා බලන්න අර තැනට සුදුසු විදිහට ඒ ගෞරවය සහිතව වාසය කරන්නත් අපි දැනගන්න ඕනේ නේද? සමහර වෙලාවට ඉතින් විසුන් වහන්සේලා දැන් මේ ප්‍රශ්නයක් හරි අහන වෙලාවට ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවට භාවනා කරනවා නේද? ඉතින් එතකොට ඒක මන් දන්නේ නැහැ ඉතින්. එහෙමනම් ධර්ම සාකච්ඡාව හැබැයි දැන් හොඳට මානසිකාරකින් අහන වෙලාවක් නම් ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවක් නම් අන්න ඒ වෙලාවට දැන් අපිට සමහර කට ප්‍රශ්නයක් අහද්දී උත්තර දෙන්න නැති වුණාම උත්තර දන්නවා උත්තර දෙන්නේ නැතුණාම ඉතින් හරි අමාරුයි සමහර තැන්වල. මේ ඉතින් ආයේ ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් එක එක සාන්නංශලා ඉගැන්වීම් හැකියාවල් තියෙනවා. අපි පාරමී තියෙන විදිහට තමයි මේ දේ කරන්නේ. ඒතකොට ඉතින් ගුරුවරයාට අඩුම ගානේ ඒ පැත්තෙන් හරි උදව්වක් එන්න ඕනේ. දැන් මටම කියනව නෙවෙයි. වහන්සේලා ආපහු කවදාද වෙන ගුරුවරයෙක්ගෙන් හරි ඉගෙන ගද්දි මේ ඇතුම් පැවතුම් තියාගන්න එක වටිනවා. ප්‍රශ්නයක් අහපුවම උත්තරේ දන්නා නම් දැන් උත්තර දෙන කීපනමක් ඉන්නවා. මේ සමහර උත්තර දන්නවා උත්තර දෙන්නේ නැහැ. මම අපි දන්නේ නැහැනේ තේරුණාද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඒකට මොකද්ද කියන්නේ? චෝදනා පරිහාරයනේ. චබ්බිදාසුත්ත වන්නනා කියලා කියනවනේ. ඒකේ චෝදනාව සහ පරිහාරය කරන්න කියනවනේ ඉගවන්නලා. බාලාවතාරය වුණා. අඩුම ගානේ තේරුණාද කියලාවත් නේද? ඔව් කියලා. එතකොට ඒ චෝදනා පරිහාරය යන්න ඕනේ ඉගෙනුවිනේ. බණහද්දි තින් ධර්මදේශනාව කරද්දී අපි එහෙම කරන්න යන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවක් කරද්දී එහෙම කරනවා. ඉතින් ඒ තැනට සුදුසු විදියට ගැලපෙන විදියට කටයුතු කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන් මේ පන්තිවලදී මෙහෙ නෙවෙයි කොහේ හිටියත් අනවශ්‍ය විදියට වෙලාව බලන්න යන එක මේ ආදී කරන්න එපා. දැන් කාට හරි හදිසියෙන් නම් සමින්හන්ස අවසරයි කියලා එහෙම නැත්නම් පන්තියට කලින් කියලා තියන්න. සමින්හන්ස අහවල් වෙලාවට මම මේ නැගිටලා යනවා. මේ කාරණේ මට තියෙනවා. ඉතින් එහෙම වීරියක් නැතුව එහෙම ශ්‍රද්ධාවක් නැතුව ඉතින් මේක කරන්න බෑ. ඉතින් තව ටික කොටසයි ඉතින් කරන්න තියෙන්නේ. දැන් කොඩිය ටිකක් පේනවා. මේ දැන් සෑහෙන දුරට නැගලා තියෙන්නේ. ඒ නිසා මේ පුළුවන් නම් කොඩිය අරගෙනම බහින්න අපරාධි කොඩිය ගන්න නැතුව නම් මේ යන්න එපා. මෙච්චර දුර ආපු පිරිස මේ නිසා අවසානයක් දක්වා මේක කරගෙන යමු. මේ ඒතනට යාගන්න ඉතින් අපි පරිම උත්සාහවත් වෙනවා. ඉන්සා තමයි තියෙත් වෙහසාදී නොබලා මේ අද කොටසක් කරි මේ පොත කරනවා කියන අදහසින් ඇත්තරම කළේ මේ මේක ඉතින් අවසානයක් වෙන්න ඕනේ නිසා මේ එන්සාර උත්සාහයෙන් වීරිය කටයුතු ටික කරගන්න මේ අර සහ ඉරියව් පැවැත්වීම වලදී ටිකක් අවධානය තියාගන්න. දැන් අපිටත් ඔය හානිය වුණා මේ ඔය පොත බලද්දී අපි මෙහෙම අර නැවිලා ඉන්නවනේ. ඒක අවුරුදු දෙක තුනක් විතර කාලයක් තිස්සේ බිම ඉඳගෙන මේ වැරදි ඉරියව් පවත්වපුවාම කොඳු යට පෙළට ඒ වැරදි ඉරියව් කාලයක් බලපාන. ඊට පස්සේ ඒක දෙගුණ දෙගුණ වෙනවා, ආයෙ හොඳ කරන්න අමාරු. ඒ නිසා මේ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ කොන්ද ඍජුව තියාගෙන පන්ති ඉන්න මේ ඒක ගොඩක් අද්දෙකට හරි එහෙම බර තියලා ඒ ඉරියව් ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඒක අපි මේ දෙන්නම් අවශ්‍යයට. මොකද අර කාලයක් තිස්සේ වැරදි ඉරියව් පැවැත්වුවොත් මේ හානිය වෙනවා. දැන් භාවනා කරද්දි කොන්ද ඍජුව තියෙනවනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරු කියන්නේ ඒකයි. නින්දයනයි නම් වැටෙනවා. මේ නමුත් කොන්ද ඍජුව තියෙනවා නම් ඔක ගැටලුවක් නැහැ. ඒ අර අට කතාවේ කියනවනේ මේ අට්ටාරස පිටිකාණ්ඩක නේද 18ක් කොඳු යට පෙරි ඒක එකට එක තිබ්බහම හොඳට කාලයක් ඉන්න පුළුවන් කියලා හොඳම ආසනය කියලා කියන්නේ භාවනාවට. මේ ඉතින් ඒ නිසා පුළුවන් තරම් අර පොත බලන්නේ නැති වෙලාවල් වලට ඍජුව ඉන්න උත්සාහවත් වෙන එක හොඳයි. නැත්නම් කාලයක් ගිහිල්ලා අපහසුතාව එන්න පුළුවන්. ධර්මගරුත්වයකුත් තියෙනවා නේද? Tamanටත් හොඳයි. ඒ නිසා මේ පුංචි පුංචි කාරණා මේ මතකේ තියාගන්න එක හොඳයි. මේ අධ්‍යාපන කටයුතු කරද්දි දැන් අපි ඒවා නොකිය ඉන්න පුළුවන්. දැන් අපිට මේ දේවල් කරන්න කියන අදහස නෙමෙයි කියන්නේ. වෙන ගුරුවරයෙක් ළඟ වුණත් ඉගෙන ගද්දි ඒ ඇවතුම් පැවතුම් රටාව මේ ගෞරව කිරීම ඒවා තියාගන්න එක වටිනවා. එතකොට තමයි මේ ශිල්පය හොඳට පිහිටන්නේ. හරි. ඊට පස්සේ අකුසල මුල් තුන අනුවාද අධිකරණයට කියනවා. ඊට පස්සේ කුසල මුල් තුනත් ආපහු අනුවාද අධිකරණයට කියනවා. ඊළඟට කතමෝ කායෝ අනුවාද අධිකරණස්ස මූලං. කය කොහොමද මුල් වෙන්නේ මේ අනුවාද අධිකරණයට? ඉදේකච්චෝ දුබ්බන්නෝ හෝති. දුර්වර්ණ වෙනවා. දුද්දස්සිකෝ ඕකෝටිමකෝ. ඕකේ කොහොමද තියෙන්නේ? ඕටි ඕකෝටිමකෝ. එහෙම තමයි බුද්ධ ජයන්ති තියෙන්නේ. බෞහා බාදෝ කානෝවා කුණීවා කංජෝවා පක්කහතෝවා යේන තන් අනුවදන්ති අයං කායෝ අනුවාද අධිකරණස්ස මූලං. මේ චෝදනාවට මුල් වෙනවයි කියලා කියන්නේ වෙන්න පුළුවන් නිසාන බාහිර ස්වરૂපේ නිසා. මේ අය ඉතින් කොහොමත් මේ පැවිදි කරන්නත් එපා කියනවනේ. පැවිදි නොකළ යුතු අයනේ නේද? එතන කියනවා ඉතින් මේ දුබ්බන්නෝති පංසු පිසාචකෝ විය ධාම කානවන්නෝ. මේ හරියට අර පිච්චිච්ච කණුවක් වගේ කියලා කියන්නේ. පංසු පිසාචෙක් වගේ කියලා කියන්නේ. ඊළඟ දුද්දස්සිකෝති එතකොට ඒ නොමනා දැක්ම ඒ දුර්දර්ශනයේ කොච්චරද කියනවා නම් විජාත මාතු යාපි අමනාප දස්සනෝ. වදපු අම්මට රුචි නැහැ ඒ මට්ටමට විරූපී කියන. ඕකෝටමිකෝ කියන්නේ ලකුණ්ඩකෝ. ලකුණ්ඩක කියන්නේ නම් මේ මිටි කියන එක තමයි. අඟුටු මිට්ටෝ කියලා කියන්නේ. කානෝ කියන්නේ ඒකක්කී කානෝවා උභයක්කී කානෝවා. එකස් කන් හරි ඊළඟ කුණී කියන්නේ ඒකාත්ත කුණීවා උභයත්ත කුණීවා අක්කොර කෙනාට කුණී කියලා කියනවා. කංජෝ කියලා කියන්නේ ඒකපාද කංජෝවා උභේපාද කංජෝවා. එක කකුලක් හරි කකුල් දෙකම හරි මේ කොර 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 ගන්න කියලා කියනවා. හරි නේද? ආනන්දශිතුම් ඕකෝටමිකෝ කියන්නේ මොකද්ද? රතන ගවිසියස් ඒකේ අර මිටි කියලා කියන්නේ මේ සාමාන්‍ය ඉතිං උසාඩු අය නෙවෙයි. නැත්ත රතන ගවිසියත් ඉතයි නේද? එහෙම නෙවෙයි අර මේ දැන් විරූපී මට්ටම තියෙනවනේ. අංගපසංග සාමාන්‍ය ප්‍රകൃති මට්ටමට වඩා වෙනස් වෙච්ච පැහැදිලිව හොයාගන්න පුළුවන්. එයා පිරිස අතරින් පරිසදූෂක කියලාත් ඔයාලට කියනවා. පිරිස අතර ඉදිද්දි වෙනමම කැපිලම පේනවා. ඊළඟට කතමා වාචා අනුවාද අධිකරණස්ස මූලං. වචනේ මුල් වෙනවා දුබ්බචෝ. දුර්වචයි කියලා කියන්නේ කියන දේ අහන්නේ නැහැ කියන එක නේ. සුවච කියන එකේ විරුද්ධ පැත්ත. කීකරු සුවච කියලා කියන්නේ නේද? ඒකේ විරුද්ධ පැත්ත අකීකරු ආදී. දුර්වච කියන එකනේ දුබ්බච වෙන්නේ. ඊට පස්සේ මම්මතෝ මම්මනෝ. මම්මන කියන්නේ ඔව් ගොත සහ මේ අර කීක අර මුමුණන්නේ අන්න ඒ කෙනාට මම්මන කියලා කියන්නේ. මුමුණනෝ කියන්නේ ඈ මොකද්ද? බුම්මනෝ දුම්මනෝ නෙවෙයි අසු මම්මනෝ වෙන්න ඕන. මුමුණන්නේ කියලා තමයි මේ බුද්ධ ජයන්ති තියෙන්නේ. ඒගොල්ලන්ට කතා කරන්න බෑ කියන හැම එකක්ම අර එහෙම කියන්නේ. ඊට පස්සේ ඒලගල වාචෝ. ඒලගල කියන්නේ කෙල කෙල වැගිරෙන කෙලතුළු කියලා කියන්නේ. බෑ නේද? මේගොල්ලෝ හේතුකයි නේද? සුගති අහේතුකත් වෙන්න පුළුවන් නේ. ඔව්. 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 ඒ විදිහට අර හැසිරෙනවනන්නේ. ඒ විදිහට හැසිරිලා වචන කියනවනම් ඒක අධිකරණයකට යන්න පුළුවන් මේ පැත්තක් අවශ්‍ය නැහැ. නෑ නෑ පැවිදි කරන්නෙත් නෑ ඔව්. සාමාන්‍යයෙන් අර හොඳ ලක්ෂණ සම්පatti තිබිලා ඉන්න අයගෙත් මෙහෙම තියෙනවනේ. හැබැයි දැන් අරකේ ගත්තොත් ආයසතු දුද්දස්සිකෝ බෞහාබාදෝ. ඒක ගත්තොත් ඒ ලක්ෂණම තියෙනවනේ. අන්න ඒකයි. ඒක විවාදයකට හේතු වෙන්න පුළුවන්. ඒක ඇත්තට විවාදය ඇති වෙන්න බලපාන සාධකේ මොකද්ද? ප්‍රධාන සාධකේ. අර කායික ලක්ෂණේ. අන්න ඒකයි වැඩි. ඊළඟට ආපත්‍ය අධිකරණස්ස කිං මූලං. ආපත්‍ය අධිකරණයට මුල් වෙන්නේ මොකක්ද? දැන් අපි අධිකරණ කීයක් කතා කරාද? අධිකරණ මූල දෙකයි. මොනවාද? විවාද අධිකරණ මූලේ, අනුවාද අධිකරණ මූලේ. ඊට පස්සේ ආපත්‍ය අධිකරණ මූලේ. ච ආපත්‍ති සමුට්ඨාන ආපත්‍ය අධිකරණස්ස මූලං. ච ආපත්‍ති සමුට්ඨාන. ඒ ආපත්‍ති සමුට්ඨාන කතාව හොඳටම තේරෙන්නේ ඇත්තටම පරිවාර පාළියේදී සහ දිද්දිනි සංසිත් අර පරාජිකාවේදී සමුට්ඨාන කතාව විස්තර කළා. එතකොට ආපත්‍ති සමුට්ඨාන හය කොහොමද මේ සමුට්ඨාන හය එන්නේ? කාය වාචා, කාය වාචා, කාය චිත්ත, වාචා චිත්ත, කාය වාචා චිත්ත. ඒ විදිහට තමයි සමුට්ඨාන හය ආවේ. ඈ ආපත්‍ති සමුට්ඨානනේ. කියනවා අත්තාපත්ති කායතෝ සමුට්ටාති න වාචාතෝ න චිත්තතෝ. සමුට්ටානයක් තියෙනවා. ඒක කවුරු හරි කියමුකෝ ඉස්සෙල්ලා. ඔක වැදගත් කාරණේ. අර කවුද අශිතුන් කියන්නේ? මේ නෑ. හරි ඉවස කියන්නේ.
ඡ ආපත්‍ති සමුත්ථාන ආපත්තාදිකරණස්ස මූලං. අත්තහපත්ති කායතෝ සමුත්ථාති න වාචතෝ න චිත්තතෝ. අත්තතාපත්ති වාචතෝ සමුත්ථාති න කායතෝ න චිත්තතෝ. අත්තහපත්ති காயத்தோச்ச வாச்சத்தோச்ச சமுத்தாதி ந சித்தத்தோ அத்தஹ பத்தி காயத்தோச்ச சித்தத்தோச்ச சமுத்தாதி ந வாச்சத்தோ அத்தஹ பத்தி வாச்சத்தோச்ச சித்தச்சோ சித்தத்தோச்ச சமுத்தாதி ந காயத்தோ அத்தஹ பத்தி காயத்தோச்ச வாச்சத்தோச்ச சித்தச்சோ சித்தத்தோச்ச சமுத்தாதி இமே ச ஆபத்தி சமுத்தானா ஆபத்தாதிகரணஸ்ஸ மூலம் கிச்சாதிகரணஸ்ஸ கிம் மூலம் கிச்சாதிகரணஸ்ஸ ஏகாங் மூலம் சங்கோ விவாதாதிகரணஸ்ஸ குசலம் அகுசலம் அவ்யாகதம் விவாதாதிகரணம் சியா குசலம் சியா அகுசலம் சியா அவ்யாகதம் தத்த கதமாங் விவாதாதிகரணம் குசலம் இத பிக்கவே பிக்கு குசல சித்தா விவதந்தி தம்மோதிவா அதம்மோதிவா பெய்யாலங் துட்டுள்ளா ஆபத்தீதிவா அதுட்டுள்ளா ஆபத்தீதிவா யங் தத்த பண்டனம் கலஹோ விக்கஹோ விவாதோ நானாவாதோ அன்யதாவாதோ விபச்சயதா வோஹாரோ மேதகம் இதம் உச்சதி விவாதாதிகரணம் குசலம் தத்த கதமம் விவாதாதிகரணம் அகுசலம் இத பிக்கவே பிக்கு அகுசல சித்தா விவதந்தி தம்மோதிவா அதம்மோதிவா பெய்யாலங் துட்டுள்ளா ஆபத்தீதிவா அதுட்டுள்ளா ஆபத்தீதிவா யம் தத்த பண்டனம் கலஹோ விக்கஹோ விவாதோ நானாவாதோ அன்யதாவாதோ விபச்சயதாய வோஹாரோ மேதகம் இதம் உச்சதி விவாதாதிகரணம் அகுசலம் தத்த கதமம் விவாதாதிகரணம் அவ்யாகதம் இத பிக்கவே பிக்கு அவ்யாகத சித்தா விவதந்தி தம்மோதிவா அதம்மோதிவா பெய்யாலங் துட்டுள்ளா பத்தீதிவா அதுட்டுள்ளா பத்தீதிவா யம் தத்த பண்டனம் கலஹோ விக்கஹோ விவாதோ நானாவாதோ அன்யதாவாதோ விபச்சயதாய வோஹாரோ மேதகம் இதம் உச்சதி விவாதாதிகரணம் அவ்யாகதம்
දැන් මෙතෙන්ටදී අට කතාවත් අපිට කියන්න තියෙනවා මෙන්න මේ මේ සටහනක් ඔය විද්‍යනේ සම්හන්සේ හදපු එකක් තියෙනවා මේක අවශ්‍යයි ඉල්ලගන්න මේක පළවෙනි පරාජිකාවට අදාළව කරපු සමුට්ටාන ශීර්ෂ 13ක් තියෙනවා මේ සමුට්ටාන පිළිබඳ හොඳට දැනගත්තාම තමයි ඇත්තටම මේ ඇවතක් වෙනවද නැද්ද කියන එක හරියට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ පරිවාරයේ ඒකයි සමුට්ටාන කතාව මේ වැඩිපුර විස්තර කරන්නේ මේ ඔය කොස්ගොඩ සන්නහසේ මේ ඉතරේදත් කිව්වේ මුදල් භාවිතය සම්බන්ධයෙන් අර ඉතින් ඉවසද්දී මේ සංසේ කටින් කියුණා මේ ඔය ඔය සමුට්ටාන දන්නේ නැහැ නේ කිව්වා. ඒක තමයි හරි ඒක ඇත්ත. මේ දැන් මේක ඉතින් ඉවසපුවාම වෙනවද නැද්ද කියන එක මේ තීරණය කරන්න පුළුවන් හරියටම සමුට්ටානේ දන්නවනේ. ඉතින් සංසේලා ඉතින් ඉගෙන ගත්ත සංසේලානේ ඒ නිසා මේ ඉතින් මේ වචන තාම පාරිභාෂික වචනවල තියෙනවා සංසලාවේ. ඉතින් ඇත්තටම මම දැක්කේ මේ ස්වාමින්වහන්සේගේ තියෙන සමහර පරිණත බව සහ ඒ දර්ශනේ, ඒ හිතන විදිහ ඇත්තටම මේ ශාසනයේද ලොකු වැඩක් ගන්න තිබ්බා. සාන්නාසිතින් විවේකයේ භජනය කරලා තියෙනවා. ඒක ඇත්තටම මේ අපරාධය දැන් වැඩ ගන්න අමාරුයි මේ වයස නිසා. නමුත් තරුණ කාලේ ස්වාමින්වහන්සේ ඇත්තටම මේ සංඝ පිරිසත් එක්ක යොමු වුණා නම් ඔය අවුරුදු 8ක් විනය පිටක ඉගෙනගෙන තියෙනවනේ ඔය මතකයේ අත්හැරෙන්නට නොදී සන්නාංශය එහෙම දිගින් දිගට ආවනම් මේ ලොකු දෙයක් කරන්න තිබුණා. නතර කාලයක් තිස්සේ සන්නාංශෙත් එක්ක ළඟින් ඉඳලා කතා බහ කරද්දි තමයි මේ වටිනාකම තේරෙන්නේ මේ සන්නාංශලා හිතන අදහස් කොහොමද කියලා. දැන් පැවිදි වෙන්න කෙනෙක් ඇවිල්ලා වන්දනා කරලා කතා කරනකොට මේ ඉතින් අහන්න ඕන ටික ඔක්කොම ඉතින් කියන්න ඕන ටිකත් කියනවා අහන්න ඕන ටිකත් අහනවා මේ ඒක හිතා ගන්න බෑ ඒක ඒක පරිණතභාවයෙන්ම එන දෙයක් අපිට යෙදේ කරන්න බෑ අතරම ඉතින් එයාගේ හිත රිද්දෙන්නෙත් නැහැ සමහර දැන් හැබැයි කියන්න ඕන ටිකක් කියනවා සහ මේ දැනගන්න ඕන කරුණු ටිකක් මූලටම අහනවා ඉතින් ඒ අර පරිණතභාවයේ ලක්ෂණ ඉතින් සාහන්සික තව ගොඩාක් මට දැන් එකපාරට මතක් වෙන්නේ මේ මම ඔය ඇසුරු කරද්දි ඉතින් සමහර දැක්ක දේවල් තේරුණා ඉතින් එහෙම අත්දැකීමක් ලැබෙන්න ඉතින් මේ ඒ කාලයත් එක්ක ලැබෙන දේ තමයි ඒ අත්දැකීම කියන එක. සන්නහසලාවේ සෑහෙන්න ඇත්තටම සාසනයේට මේ දෙයක් කෙරෙන්න තිබ්බ දැන් ඉතින් අර වයෝ වෘද්ධභාවය නිසා ඉතින් ওই මට්ටමින් හරි සන්නහසේ ලැබිච්ච එක ලොකු දෙයක් සහ මේ අපේ පිනක් මේ මෙහෙම හරි ඉතින් සාන්නාසි ලැබිච්ච එක ඇත්තටම. මොකද මේ හරිම පහසුවයි මට නම් මේ වැඩ කරගන්න සාන්සෙත් එක්ක. අවශ්‍ය වැරද්දක් තිබ්බොත් ඒකත් සාන්නාසි කියලා දෙනවා. නමුත් ඉතින් මේ ධර්ම විනය අනුකූලව කරන හැම දෙයකටම සාන්නාසි බොහොම පහසුවෙන් අනුමැතියක් දෙනවා. මේ මොකද කතා කරනකොට සාන්නාසි දන්නවා මේ හොඳ දෙයක්ද වැරදි දෙයක්ද මේ කියන්නේ කියලා. මේ ඒ ලොකු වටිනාකමක් සාන්සෙලා අර හැංගිලා ඉඳලා තියෙන ඉතින් අපරාධ. නැත්තම් ශාසන අවතරණේ වගේ පොතක් එහෙම කරන්ඩ සුද්ධසුම සාන්සනවා. උත්තම සාන්සනවක් ඉතින් මුල් කාලේ කෙනෙකුට පැවිදි වෙන්න එන කෙනෙකුට එහෙම උගන්වන්න එහෙම. ඉතින් මේ මොනවා කරන්නද ඉතින්නේ? ඒකත් ඉතින් එක්තරා අවසනාවක්. හරි. එතකොට මේ සමුට්ඨාන සීස 13ක් තියෙනවා. ඒ සමුට්ඨාන සීස 13 හොඳට බලාගන්න මේ සටහන අපෙන් අවශ්‍යයි ඉල්ලගෙන කොහොමද මේ සමුට්ඨාන වෙන්නේ කියලා ඒ ශික්ෂාවටම අදාළ සමුට්ඨාන ටික සහ වෙන ශික්ෂාපද මේ සමුට්ඨාන වලින් විස්තර කරනවා නම් ඒ ශික්ෂාපදේ නමින් සමුට්ඨාන විස්තර කරනවා. පඨම පාරාදීක ධම්මදේශන සමනුභාසන ඒලකලෝම පදසෝධම්ම පඨම කටින තේයසත්ත. එතකොට සමහර ශික්ෂාපදයක විස්තර කරනකොට කියන්නේ පදසෝ ධම්ම සමුට්ඨානේන උත්තනයනේව වේදිතබ්බා. එහෙම කියනවා. පදසෝ සමුට්ඨානේ විදිහට දැනගන්න. එතකොට අපි පදසෝ සමුට්ඨානේ කියන එක මොකක්ද කියලා දැනගන්න. මේ නිසා මේ සමුට්ඨාන 13 ඉතින් කටපාඩම් කරගන්න ඕන. මතකේ තියාගන්න ඕන. පරිවාර පාලී කරද්දී මේක හොඳට තියෙන්න ඕන. හා. කවුරු හරි මේ මගෙන් ෆයිල් එක ඉල්ලගෙන print එකක් අරන් අපි බෙදමු. එක පරිවාර පාලී කරද්දි හැමෝම අනිවාර්යයෙන්ම අරගෙනත් එන්න මේ පරිවාර පාලීදී විශේෂයෙන්ම උක අත්‍යවශ්‍ය වෙනවා. තාම දීර්ඝවම මේ සමුට්ටාන ගැන විස්තරයක් තියෙනවා. පෙළේ. ඊට පස්සේ දැන් බලන්න කියනවා ආපත්‍ය අධිකරණස්ස කිං මූලා. ච ආපත්‍ති සමුට්ටාන ආපත්‍ය අධිකරණස්ස මූලා. අත්තාපත්‍ති කායතෝ සමුට්ටාති න වාචතෝ න චිත්තතෝ. කයින් සමුට්ටාන වෙනවා වචනයෙන් සිතින් නෙවෙයි කියන්නේ කාය සමුට්ටානය. ඊළඟට අත්තාපත්ති ඇවැත් තියෙනවා වාචාතෝ සමුට්ටාති න කායතෝ න චිත්තතෝ. කයින් සිතින් නෙවෙයි වචනේ. අත්තාපත්ති කායතෝච වාචාතෝච සමුට්ටාති න චිත්තතෝ. කයින් වචනේ. ඊළඟට අත්තාපත්ති මොකද ඔය අචිත්තක ආපත්‍ති වල සමුට්ටාන වෙන්න පුළුවන්නේ. න චිත්තතෝ කියද්දි අචිත්තක ශික්ෂාපද. අත්තාපත්ති කායතෝච චිත්තතෝච සමුට්ටාති න වාචාතු. කයිනුත් සිතිනුත් වෙනවා වචනේ නැතුව. දැන් කාය සංසග්ගයක් එහෙම කියන එක සිත තියෙන්න ඕන කය තියෙන්න. ඊළඟට අත්තාපත්ති වාචාතෝච චිත්තතෝච සමුට්ටාති න කායතෝ. දුට්ටුල්ල වාචාදී අත්තාපත්ති කායතෝච වාචාතෝච චිත්තතෝච සමුට්ටාති ඉමේච ආපත්‍ති සමුට්ටාන අත්තාපත්ති අධිකරණස්ස මූලක්. භික්ෂුණීන් වහන්සේලාගේ 80 වෙනි පචිතිය නේද? කාය කාය වාචා කාය චිත්ත කාය වාචා චිත්ත. ඔය විදිහට මේ සමුට්ටාන බහුලව යෙදෙන වෙන්න පුළ අදින්නාදන අදින්නාදානකෙ තුනම යෙදෙනවා. ඊට පස්සේ කියනවා කිච්ඡාධිකරණස්ස කිං මූලං. කිච්ඡාධිකරණස්ස ඒකං මූලං. දැන් මේ දක්වා අධිකරණ මූල කීයක් කතා කරාද? විවාද අධිකරණේ, අනුවාද අධිකරණේ, ආපත්‍ය අධිකරණේ. ඊට පස්සේ කියනවා මොකක්ද? කිච්ඡාධිකරණේ. ඒතර කිච්ඡාධිකරණයට මුල් වෙන්නේ මොකක්ද? එක මුලයි. මොනවාද? සංගය. ඒක විස්තර කරනවා. ඔව්. කෘත්‍යාධිකරණයට ඒ සංගතෙමයි. ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ? කිච්ඡාධිකරණේ කියලා කිව්වේ මොකක්ද? සංග චතුර්විධ විනය කර්ම සංගණික මේ කර්ම ටිකනේ කිව්වේ. චතුර්විධ සංඝයා විසින් කරන කර්ම ටික. එතකොට ඒකට මුල් වෙන්නේ ඇත්තටම කවුද? සංඝයා තමයි. ඥාති ඥාති ဒုတိය චතුත්ථ අපලෝක. ඊට පස්සේ විවාද අධිකරණං කුසලං අකුසලං අව්‍යාකතං. විවාද අධිකරණය කුසල් අකුසල අව්‍යාකෘත වෙනවා. පැහැදිලිද? මේකදී මේ ඇතැම් තැන්වලදී අව්‍යාකෘත කියලා කියනකොට මේ රහතන් වහන්සේ කියන අදහසින්ම නෙවෙයි, රහතන් වහන්සේලාගේ හිත් කියන අදහසින්ම නෙවෙයි. ඒක මං අද මට පුළුවන් ශක්තියෙන් මං විස්තරයක් කරන්නම්. මේ ටිකක් ගැඹුරු තැනක් එනවා. ඔය අධිකරණ සම්බන්ධයෙන් ඇත්තටම මේ විනී අමාරුම තැනක් ඔය. දුට්ට දෝෂ ශික්ෂාවෙත් මේ තාමත් මටත් ඇත්තටම අපහැදිලි තැන් තියෙනවා. ඒ ටික කොහොම හරි ඉතින් විසඳගන්න ඕනේ. අර ප්‍රායෝගිකව ඉදෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා, සහ අටුවාවේ කොටසක් අඩුවක් තියෙනවා. ඒ නිසාත් මේ ඒක ගණ්ඩ අමාරුයි. මොකද විමිතිනෝදනී පෙන්නන පාට ටික අද අපේ අටුවාවක මම දැක්කේ නැහැ. පොඩි කොටසක් පිටුවක් වගේ. එතකොට මේ අධිකරණ සම්බන්ධයෙන් ඇත්තටම මේ ගැඹුරටම යන කරුණු ටිකක් තියෙනවා. ඇතැම් තැන්වලද මේ අව්‍යාකතී කියන එක අපි මේ කය පාවිච්චි කරලා පවත්වන ඉරියව් තියෙනවනේ. එතකොට ඒක රූපස්කන්ධ පරියාපන්නයි කියලා රූපස්කන්ධය කියන එක කුසල්ද අකුසල්ද අව්‍යාකතයි? අව්‍යාකතයි. ඒ නිසා ඒ අර්ථයනොත් අව්‍යාකත කියලා කියනවා. ඒක අට කතාවට ආපුවම ඒක විස්තර කරලා දෙන්න. මේ හැමතිස්සෙම අර ගණ්ඩෙපා ක්‍රියාසිත් කියන එකම අව්‍යාකතයි කියලා. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා කිව්වහම මොනවද එන්නේ? කුසල් වලට කුසල් ටික, අකුසල වලට අකුසල් ටික, සහ ඒ චෛතසික ටික අව්‍යාකත කියනකොට ක්‍රියා විපාක රූප ටිකත් අව්‍යාකත වලට එනවනේ. 820 රූපේ විවාදාධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්‍යාකත. විවාද අධිකරණේ ඇතැම් විට කුසල් ඇතැම් විට අකුසල් ඇතැම් විට අව්‍යාකෘත වෙන්නත් පුළුවන්. එහෙම විවාද අධිකරණක් තියෙනවා. තත්තකතමං විවාද අධිකරණං කුසලං. ඔන්න දැන් පෙළේම බුදුරයන් වහන්සේ මේ විවාද අධිකරණේ කුසල වෙන විදිහ කියනවා. ඉද බික්කේ බික්කු කුසල චිත්තා විවදಂತಿ ධම්මෝතිවා අධම්මෝතිවා පෙය්‍යාලං දුට්ටුල්ලාපත්තිතිවා අදුට්ටුල්ලාපත්තිතිවා යං තත්ත බණ්ඩණං කලහෝ විග්ඝහෝ විවාදෝ නානාවාදෝ අඤ්ඤතාවාදෝ විපච්ඡතාය වෝහාරෝ මේදකං ඉදං උච්චති විවාදාධිකරණං කුසලං. ඒ කියන්නේ කුසල සිතින් විවාදාධිකරණේ ගොඩනගෙන මේක ධර්මයේ මේක අධර්මයේ ඔය කාරණේ ඉතින් බහුලව වෙන්න පුළුවන් අද කාලේ. පැහැදිලි නේ? කුසල සිතින් විවාදාධිකරණයක් ගොඩනගෙනවා. හැබැයි කුසල සිතින් නේ. නෑ අසු මේ අරක කුසල්ලිත මුල් වෙලා පස්සේ යනවා ඉතින්. දබරව ගහ ගන්න බෑ ඉතින් කුසල්ලි තින්නේ. මූලේ මේ කියන්නේ. ඈ? ඔව්. ඔව් මෙතනදී තින් මේ වචනෙන් තමයි මේ බොහෝ දුරට වෙන්නේ. ඔව් 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 මන් දන්නේ මේක අර ඉස්සරහට ওই උබ්බාහිකාව ගැන එහෙම කියවෙනවා. ඒ කියවද්දිත් ඉතින් තේරෙනවා මේ ඒ කාලේ හිටපු සමහර අධර්මවාදීහුත් පුදුමාකාර මේ කොහොමද ඒකට කියන්නේ මේ හොඳ මේ හොඳ තැනක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඕ දැනුමෙන්ද සහ කරන වැඩවලින්ද මේ ඒ වාද විවාද ඇත්තටම මේ වික්ත විදිහට යන්නේ. ඒ වගේ ඒවා මග අරගන්න තමයි මේ දැන් අද කාලේ ඉතින් ඕකක් ආව ගමන් එතනම ඔක්කොම ඉවරයිනේ. කතා ධර්මවාදීව කතා කරන්නෙත් නැහැ. අධර්මවාදීව වැඩම්ම නැහැ. මේ කියන්නේ මෙලෝදයක් පිළිගන්නේ. ඒගොල්ලෝ එහෙම නෙමෙයි. දැන් අභේගිරි සමහර වාද බලන්නකෝ. අභිගිරි භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු සමහර වාද තාම සියුම් තැන්. ඒ කියන්නේ ඒගොල්ලොත් මේ උන්වහන්සේලා ගැඹුරට යනවා. ගිහිල්ලා අර සමහර සියුම් තැනක තමයි වාදී ඇති වෙන්නේ. මතකද අර මේ රජ කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි විසඳපු කතාවක් කිව්ව පාචිත්ති පාළියේදී අභිගිරි වාසී භික්ෂුන් වහන්සේලාත් එක්ක නේද? මහ විහාරයයි අභිගිරියයි අතර ඒත් අධිකරණ සම්බන්ධයෙන්ද මන් දන්නේ. ආ මේක ගැන අර මේ කවුද මේ භික්ෂුණියක්ව නෙරපෙව්වේ මෙත්තියා භික්ෂුණිය ගැන මේ එයාව නෙරපෙව්වේ කොහොමද කියන එක ගැන වාදයක් ගියානේ. ඈ දුට්ට දෝෂ ශික්ෂාපදේ තමයි. මතකනේ? මතක නැද්ද? තිබ්බ තියෙනවා. එතන තමයි ඒක තිබ්බේ. ඒගොල්ලොත් සියුම් තැනකින් තමයි මේ අධිකරණේ පටන් ගන්න. ඒක නිසා තමයි මේ දිගට 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 මේ අධිකරණ කතාව ඉතින් යන්නේ. මොකද මේක අර මේ සම්මුති වශයෙන් උත් ධාර්මික වශයෙන් වෙන්න ඕනේ. සම්මුතිය තියනවානේ ධාර්මික ලක්ෂණය. සම්මුති ලෝකේ ලෝකයාගෙන් ගැරහෙන්නත් බෑ. නැත්තයි ඉතින් මේකක්වත් ඕනේ නැහෙනි බුදුරණන් වහන්සේට එක ඍජු විනයක් පනවන්න තිබ්බනේ. මෙහෙම කතා කරොත් මේ කට්ටිය නේර පණ්ඩෙච්චරයි. එතන ඉහාට ආයෙත් ඔය අවබාහිකාවද අර විනයද මේ සමතේද මේව ඕනේ නැහෙනි නේද? සිවුරු ඇරලා ගෙදර යවන්න ඔය කෑ ගහන අය විවරයිනේ. එහෙම පනවන්න බෑනේ. සෑහෙන දුරකට ගිහිල්ලා 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 තමයි ඉතින් අවසාන ප්‍රතිඵල එන්නේ. හැබැයි ඒ එනකොට ධර්මවාදීහු සම්මුතිය තුලින් උනත් විනේ විනයානුකූලව ශාස්ත්‍ර ශාසනානුකූලව වැඩ කෙරෙලා ඒක. ඊට පස්සේ කියනවා කොහොමද මේ කුසල් සිතින් ධර්මයේ අධර්මයේ ආදී වශයෙන් විවාදයට තුඩු දෙනවා. ඊළඟට තත්ත්වගතම විවාදාධිකරණ අකුසලක්. ඒක වෙන්නේ කොහොමද? අර විදිහටම අටලොස් ભેදකර වස්තු සම්බන්ධයෙන් වැරදි පැත්තට කරුණු ගොඩ නැගිනවා. ඊට පස්සේ තත්ත්වගතම විවාදාධිකරණ අව්‍යාකතං. විවාදාධිකරණේ අව්‍යාකෘත වෙන්නේ කොහොමද? ඉද බික්කවේ බික්කු අව්‍යාකත චිත්තා විවදಂತಿ ධම්මෝතිවා අධම්මෝතිවා දුට්ටුල්ලාපත්තිවා අදුට්ටුල්ලාපත්තිවා යං තත් බණ්ඩනං කලහෝ වෝහාරෝ මේදගං ඉදං උච්චති විවාදාධිකරණං අව්‍යාකතං. මේක ඇතැම් විට රහතන් වහන්සේලා මුල් වෙන අධිකරණවලදී මේක වෙන්නත් පුළුවන්. මුල් වෙන්නේ රහතන් වහන්සේලා, ඊට පස්සේ මේක ඉතින් විවාද අධිකරණයක් දක්වා යන්න පුළුවන්. අර කෙටියෙන් ටිකක් බැලුවා දෙවෙනි ධර්මා සංගායනාවේදී ඒක ඉතින් උබ්බාහිකාවේදී ඒ කරුණු ටික විස්තර ඇතුව කියන්න. මේ සාන්නාංශලා මට මතක හැටියට හත් නමක්. ඒ හත් නමම මේ භාගතුන් වහන්සේව දැකපු සාන්නාංශලා. අවුරුදු 100කට පස්සේ නේ දෙවෙනි ධර්ම සංගායනාව වෙන්නේ. ඒ වෙද්දි මේ පේන්නේ ඉතින් අවුරුදු 100 ඉක්ම වෙච්ච වයස ඇති ස්වාමීන් වහන්සේලා කියන එක. උන්වහන්සේලා හත් නම එකතු වෙලා තමයි, මොකද විසඳන්න බැරිම නිසා තමයි අර ධර්මවාදී පිරිස පැත්තකට ගිහිල්ලා තීරණේ අරගෙන පස්සේ තමයි තීරණේ තමයි දැනුම් දෙන්නේ. ඒ විදිහ. මොකද ඒ තරම් අධර්මවාදීන්ගේ මේ බලයක් තිබ්බා ඒ කාලේ. ඒක. ඊට පස්සේ අනුවාද අධිකරණං කුසලං අකුසලං අව්‍යාකතං අනුවාද අධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්‍යාකතං. ඒක කිව්වේ නැහැ නේ අශතු? කිව්වේ නැහැ නේ. හරි. අපි ඒ ටික කියමු. මේ කොටසට අදාළ අට කතාව කියලා. විවාද අධිකරණේ කුසල අකුසල අව්‍යාකතාව කියලා ආපහු මතක තියාගන්න. අනුවාද අධිකරණේ කුසල අකුසල අව්‍යාකතාව තමයි අපිට ඊළඟට ආපහු පෙළ කියන්න තියෙන්නේ. දැන් අට කතාවට එන්නකෝ. අසූපහ පිටුවේ විවාද අධිකරණස්ස කිං මූලං ඉතියාදීනි. තික්කින් ගෑසම පුළුවන් නම් කියන්න කමන්න.
අවසරයි. විවාද අධිකරණස්ස කිම්මූලං ති ආදීනි පාලි වශයෙන්ව වේදිතබ්බානි. විවාදය විවාදාධිකරණං සියා කුසලාන්ති ආදීසු යේන වදಂತಿ ආදින්සු යේන විවදಂತಿ සෝ චිත්තුප්පාදෝ විවාදෝ සමතේහිච අධිකරණීය අධිකරණීයතාය අධිකරණಂತಿ ඒවමාදීනානයේන අත්ථෝ දට්ඨබ්බෝ. ආපත්තාධිකරණං සියා අකුසලං සියා අව්‍යාකතං නත්ති ආපත්තාධිකරණං කුසලන්ති එත්ත සන්ධාය භාසිත වසේන අත්ථෝ වේදිතබ්බෝ. යස්මින්හි පටවිකරණාදිකේ ආපත්තාදිකරණේ කුසල චිත්තං අංගං හෝති තස්මින් සති නසක්කා වත්තුං නත්ති ආපත්තාදිකරණං කුසලಂತಿ తస్మా నైదం అంగ పహోనక చిత్తం సంధాయ వుత్తం ఇదంపన సంధాయ వుత్తం యం తావ ఆపత్తాదికరణం లోకవజ్జం తం ఏకంతతో అకుశలమేవ తత్తసియా కుశలంతి వికప్పో నత్తి యంపన పన్నత్తి వజ్జం తం యస్మా సంచిచ్చ ఇమం ఆపత్తిం వీతిక్కమామీతీతి వీతిక్కమన తస్సేవ అకుశలం హోతి అసంచిచ్చపన కించి అజానం తస్స సహసేయాది వసేన ఆపజ్జనతో అవ్యాకతం హోతి తస్మా తత్త సంచిచ్చా సంచిచ్చ వసేన ఇమం వికప్ప భావం సంధాయ ఇదం ఉత్తం
ආපත්‍ය අධිකරණය දක්වා කියන්න ඕන තමයි. ඒකේ පළත් කියලා ඉන්නේ නේද? ආපත්‍ය අධිකරණය කියලා ඉවර කරා නම් හරි.
ඔව්. ආපත්‍තාධිකරණං සියා අකුසලං සියා අව්‍යාකතං නත්ති ආපත්‍තාධිකරණං කුසලಂತಿ සචේපන යං කුසල චිත්තෝ ආපජ්ජති ඉදං උච්චති ආපද්දත් ආපත්තාධිකරණං කුසලಂತಿ වදෙය්‍ය අචිත්තකානම්පන ඒලකලෝම පදසෝ ධම්මාදි සමුත්ථානානම්පි කුසලත්තං ආපජ්ජෙය්‍ය නච තත්ත විජ්ජමානම්පි කුසල චිත්තං ආපත්‍ය අංගං කාය වචී විඤ්ඤාති වශයෙන් පන චලිතප්ප වත්තානං කාය වාචානං අඤ්‍යතරමේව අංගං තංච රූපකන්ධ පරියාපන්නත්තා අව්‍යාකතಂತಿ
හරි ආපහු පෙළ චුට්ටක් බලන්න අපිට පෙළේ තව ටිකක් ඉස්සරහට කියන්න වෙනවා මොකද මේ ඔක්කොම එකතු කරලා තමයි අට කතා විස්තර කරන්නේ අපි නැවැත්වී අනුවාද අධිකරණං කුසලං අකුසලං අව්‍යාකතං අනුවාද අධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්‍යාකතං කියන තැන සංගාලෝක හොයාගත්ත තත්ත කතමං අනුවාද අධිකරණං කුසලං එහිලා අනුවාද අධිකරණේ කුසල වෙන්නේ කොහොමද ඉද බික්කවේ බික්කු බික්කුන් කුසල චිත්තා අනුවදಂತಿ සීල විපත්‍යාවා ආචාර විපත්‍යාව දිට්ඨි විපත්‍යාව ආජීව විපත්‍යාව යෝ තත්ත අනුවාදෝ අනුවදතා අනුල්ලපනා අනුබනනා අනුසම්පවංකතා අබ්බුස්සනහ අබ්බුස්සනතා අනුබලප්පදානං ඉදං උච්චති අනුවාද අධිකරණ ඔය විදිහට කලින් ඕවා විස්තර කළා කුසල සිතින් සීල විපත්‍ය ආචාර විපත්‍ය කියන්නේ පචිති ශික්ෂා පදාදී සම්බන්ධයෙන් චෝදනාවක් අනුවාදෝ කියලා කියන්නේ ඉතින් ඔතන විශේෂයෙන් චෝදනාව ඒක හා සම්බන්ධ වේ වචන වලින් තමයි මේක විස්තර කෙරෙන්නේ. අපි පොඩි ප්‍රශ්නයක් අහමු කාගෙන් හරි නේද? අබ්බුස්සහනතා කියලා කිව්වේ මොකද්ද? සංගාලෝකාශිත අබ්බුස්සහනතා. එදා කියලා දුන්න නිසා දැන් සටහනේම ලියාගෙන ඇතිනේ නේ? අබ්බුස්සහනතා ඔව් බස්සාශිස් නේ ඔව් මොකද්ද දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ ආයිසුදු ධම්මසදස්සි ඒකට අර උදාහරණයක් කියලා මම කිව්වට ඔය කොහොමද කිව්වේ එහෙම කොහොමද නොකර ඉන්නේ කියලා කිව්ව මතකද? කස්මා ඒවම් න උපවදිස්සාමි ඒව කියලා. අන්න ඒ විදිහට උත්සාහවත් කරවන එකට අබ්බුස්සහනතා කියලා කියන්නේ. ඉතින් අනිත් ඒවත් වචනයක් වචනයක් ගාන විස්තර කළා. සමහරු නිකන් දැන් පෙළ කියද්දි මේ අහලවත් නැති වචන වගේ බලන්නේ. ඇයිලවත් නැහැ වගේ නිකන් මේ බලාගිටි. ඒකයි මං ඈ ආ එහෙමද? එහෙනම් තව එකක් අහන්නද? අනුසම්පවංකතා කිවි. නැවත නැවත මේකෙන් ඉතින් වචනයෙන් යෙදෙනවා. ඒකටම නැවෙනවා. ඒ කියන්නේ වාදයටම එළඹෙනවා කියන එක. ඊට පස්සේ තත්තකතමං අනුවාද අධිකරණං අකුසල. ඉද බික්කේ බික්කු බික්කුන් අකුසල චිත්ත අනුවදන්ති සීල විපත්‍යාව ආජීව විපත්‍යාව ඔය වශයෙන් විස්තර කළා. තත්තකතමං අනුවාද අධිකරණං අව්‍යාකතං ඉද බික්කේ බික්කු බික්කුන් අව්‍යාකත චිත්ත අනුවදන්ති සීල විපත්‍යාව අව්‍යාකත සිටින් ආපත්‍ය අධිකරණං අකුසලං අව්‍යාකතං ආපත්‍ය අධිකරණං සියා කුසලං සියා අව්‍යාකතං නත්ති ආපත්‍ය අධිකරණං කුසලං. මේ වෙනස්කම් ටික මතක තියාගන්න ඕනේ. දැන් විවාද අධිකරණේ කොහොමද කිව්වේ? විවාද අධිකරණේ කුසලයි අකුසලයි අව්‍යාකතයි. හරිද? ඒ කියන්නේ කුසල් සිතින් අකුසල් සිතින් සහ අව්‍යාකත වශයෙන්. ඊට පස්සේ අනුවාද අධිකරණය කුසල් අකුසල් අව්‍යාකත. හැබැයි ආපත්‍ය අධිකරණය කුසල් සමාවෙන්ද අකුසල් අව්‍යාකත සියා කුසලං සියා අව්‍යාකත. නත්‍ය ආපත්‍ය අධිකරණං කුසල. ආපත්‍ය අධිකරණේ කුසලයක් නැහැ කියලා කියන්නේ. පැහැදිලිද? ඉතින් මේක තමයි අර දීර්ඝ විස්තර කරන්න විමතින උදිනී ආචාර්යන් වහන්සේ පිටු එකමාරක් විතර ඔකට විස්තරයක් කරනවා. ඒ නිසා තේරෙන ටික විතරක් අපි කතා කරමු. ඊටු ටික කාටත් බලා ගන්නත් පුළුවන්. මොකද්ද මේ කිව්වේ කියලා. මොකද දැන් අපිට ප්‍රශ්නයක් එනවනේ. කුසල් සිතින් වෙන ඇවැත් තියෙනවනේ. ඒතර නක්ති ආපත්‍ය අධිකරණං කුසලං කියලා කියනවනේ. ඕකයි ඒකයි ගලපගන්නේ කොහොමද? නැත්තම් වැඩේ වෙන්නේ පෙළම ආපහු හැප්පෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවම හැප්පෙනවා වගේ පේනවා. එහෙම හැප්පෙන්නේ නැහැ. විස්තරේ තියෙන්නේ අටකතා ටීකාවල. භාගතුන් වහන්සේගේ අදහස මේකයි කියලා විස්තරය. දැන් මේ විස්තරේ තිබ්බේ නැත්තම් ආපහු බුදුරණන් වහන්සේ විනය පිටකේ කියනවා කුසල චිත්තතෝ ආපජ්ජති ওই විදිහට. කුසල් සිතුනොත් ඇවැත් වෙනවයි කියලා. ඉතින් ඇවතක් වුණ ගමන් මේ බීමම ආපත්‍ය අධිකරණයක් බවට පත් වෙනවනේ. අය අමුතුවෙන් කෙනෙක් චෝදනා කිරීම ඒව කරන්න ඕනේ නැහැ. ඇවතක් සිද්ධ වෙච්ච ගමන් ආපත්‍ය අධිකරණයක් ඒක. සමතේකින් විසඳන්න ඕනේ. ඉතින් ඇවැත් දේශනවා කියන්නේ සම්මුඛාදී විනය. ඊට පස්සේ කියනවා තත්ත කතමං ආපත්‍ය අධිකරණං අකුසල යං ජානන්තෝ සංජානන්තෝ චෙච්ච අභිවිතරිත්වා වීතික්කමු ඉදං උච්චති ආපත්‍ය අධිකරණං අකුසල. දැන දැන මනාව දනුනේ චෙච්ච කියලා කියන්නේ ඒකටම ඕ ඒ සිත යොදලා කියන එක. ඔන්න ඔය වචන ටික මේ හරියටම කොහෙද සම්පූර්ණ විස්තරය ඇතුව කලේ? ජානන්තෝ සංජානන්තෝ චෙච්ච අභිවිතරිත්වා වීතික්කමෝ කියලා. ඔව් හරියටම විස්තර කළා. පළවෙනි සංඝාදි සීසේනේ. ඔව් පරාජිකා කාණ්ඩේ මේ තියෙන ජානන්තෝති උපක්‍රමාමීති ජානන්තෝ. එතන උපක්‍රම කරනවා කියන එක දන්නවා කියන එක. සංජානන්තෝති සුක්ඛං මෝචේමීති සංජානන්තෝ. සුක්‍රය මුදනවා කියලා දැන ගැනීම. ඒ කියන්නේ තවදුරටත් ඒක වඩාත් හොඳට දැනගන්න. තේනේව උපක්‍රම ජානනාකාරයෙන් සද්දින් ජානන්තෝ इति අත්තෝ. දැන් ඔය විදිහටම හැම ශික්ෂාපදයකදීම දැන් ආපත්‍ය අධිකරණේ අකුසලයක් වෙනවනම් පැහැදිලිද? අකුසල් වෙනවනම් මේ ශික්ෂාපදේ ප්‍රඥප්තිය ආදී හොඳට දැනගන්න ඕනේ. ප්‍රඥප්තිය නොදැන කරන සමහර ශික්ෂාපදවලදී අකුසල් වෙන්නේ නැහැ. කුසල් සිතුනොත් වෙන්න පුළුවන්. ඒ කාරණ ඉස්සරහට පැහැදිලි කරනවා. දැන් අපි හිතමුකෝ මලක් කඩනවයි කියලා. මලක් කඩනකොට අපි ඒ කාලේ හිතාගෙන හිටියත් විනය ඉගෙන ගත්තේ නැති කාලේ මේ ශික්ෂාපදේ දන්නේ නැත්නම් ආපත්‍ති වෙන්නේ නැහැ කියලා. එහෙම නේද? ශික්ෂාපදේ දන්නේ නැත්නම් ආපත්‍ති වෙන්නේ නැහැ කියලා. ඒක හරිද? ඔතන ඔහොම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ප්‍රඥප්තිය ඔය තැන්වල නොදැන වුණාට දන්නේ නැති වුණාට මල කඩනවා කියන විතික්‍රමණේ දන දනනම් කරන්නේ. පැහැදිලිද? ඒක උදාහරණයක් කිව්වොත් දැන් අපි පාරේ යනකොට අත පද්ද පද්ද යනවා, ගහක මලක අත වදිනවා, මල කැඩෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? එතකොට ආපත්‍ය නැහැ. ඇයි ඒක සචිත්තක ආපත්‍යය. හැබැයි භූතගාම පාතව පාචිත්‍යයන් කියලා මේ ශික්ෂාපදේ දන්නේ නැහැ. හැබැයි ඉතින් දන දනම වට්ටියක් තියාන මල් කඩනවා. මොකද වෙන්නේ? ආපත්‍ය. ඉතින් පරාජිකාව නම් තේම සතර පරාජිකාව දන්නේ නැහැ කියලා බෑ. වස්තු විද්‍යානනේ තියනවා නම් ඒක ඉවසනවා නම් ශික්ෂාපදේ දන්නේ නැහැ කියලා ඒ තැන්වල බෑ. පැහැදිලිනේ? ඒ අචිත්තක භාවය එකයි වස්තු විද්‍යානනේ සහ ප්‍රඥාම්ති විද්‍යානනේ කියන මේ දෙකෙන්ම ගණන් කරන්න ඕනේ. දෙපැත්තම බලන්න ඕනේ. ඇස්තු වස්තු විජානනේ තියෙනවා නම් වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, අකුසලයෙන් වෙන ශික්ෂාපද නම් ප්‍රඥප්තිය දැන දැනමයි කඩන්නේ ඇසුරු. සහ ලෝකවජ්ජ ශික්ෂා. කියන්නේ ප්‍රඥප්තිය දැන දැන කඩන හැම එකක්ම අකුසල්, ලෝකවජ්ජ සියලු ශික්ෂා අකුසල්. ඒකාන්තයෙන්ම අකුසල්. ඒක විස්තරය ඇස්ම මේ ටීකාචාරයන් වහන්සේ කියනවා ඒක ගන්න විදිහ. මම අට කතාවට ආපුවා මේක කියන්නම් ඈ. ඒ කියන්නේ ආපත්‍ය අංගයක් වශයෙන් කුසලිත තියෙන්න ඕනේ නැහැ කියන එක ඔය කියන්නේ. ඇවතට අංගයක් වශයෙන් කුසලිත නැතත් ඇවත සිද්ධයි කියන එක. හැබැයි කුසලයක් තමයි මුල් වෙන්නේ බුද්ධ පූජාව කියන කුසලේ. ඒක විස්තර කරලා දෙන්න. මේ ඒකයි වැඩේ පෙළේ පෙළ හැප්පෙනවා වගේ තේරෙනවා මේ එක. කියන්නේ අපි මතු පිටින් බැලුවොත්. මොකද මෙතන බුදුරජාණන් වහන්සේ කියන මෙතන කියන්නේ වෙන අදහසකින් ඒකයි. එනිසා දැනට ඔය කිව්ව කාරණ ටික මතක තියාගන්න. කොහොමද මේ ජානන්තෝ සංජානන්තෝ චෙච්ච කියලා කියන්නේ මෝචන ආස්වාද චේතනාවසේන චේතිත්ව ප්‍රකප්පෙත්ව. මෝචන ආස්වාද චේතනාවේ සිතලා තව තව කල්පනා කොට කියන අදහසින් චෙච්ච කියලා කිව්වේ. ඒ ශික්ෂා පදයට අදාළ චෙච්ච එතන ඒ අර්ථය. ඒතර තව ශික්ෂා පදයක් කරනවා නම් කඩනවා නම් ඒ ශික්ෂා පදයට අදාළව ඒ සිතීම ඒ පරිකල්පනේ මනසේ ඇති වෙන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ ටික තමයි මේ විස්තර කරන්නේ. ඒකත් ඔය විදිහම තමයි. අර්ථය එක වගේ. චේතනා වේදෙන්න. ජානන්තෝ සංජානන්තෝ ඒ ටික. ඔව්. ආයතන ඔව්. ඔව් ගොඩක් ඒවට අයිස්ම දැන් ඒකයි මේ සංචිච්ච කියන එකටත් දැන් මේ ජානන්තෝ සංජානන්තෝ කියලා මේ ජානන පදයෙන් ආපහු වේ වචන වලින් කියන්නේ. දැන් සමහර ශික්ෂා පදයක් අර පාලි පද ගැලපීම අනුව බුදුරජාණන් වහන්සේ සංචේතනිකා කොහොමද එහෙම කියා එතන එහෙම කියනවා. ඔව් එනිසා පාලි පදේ වෙනස් වෙන්න පුළුවන් අර්ථ වශයෙන් නම් එක අර්ථයක් යන දැන. සහ ඒ තැනට අදාළව වෙනස් වීම වෙනවා නම් ඇසුම් අටුවාවි කියන ඈ අර ශික්ෂා පදයට වඩා මේ පාලි පදේ මේ අර්ථ ටිකක් තව තියෙනවා. මොකද සමහර අර වතුර වළඳන එකේ එහෙම තියෙනවනේ මේ සතා ඉන්නවා කියලා නොදැනුණත් ගන්න බෑ කියලා. කියන්නේ මරණ සංඥාව නැතත් වතුර වළඳන්න බෑ. දැන් අපිට මරණ සංඥාව නැතුව අපි පාරේ යනකොට කූඹි පෑගුණොත් එහෙම ප්‍රාණඝාතය වෙන්නේ නැහැනේ. නමුත් අර එහෙම කියලා වතුර බොන්න බෑ කොහොමවත්. ප්‍රාණීන් සහිත ජලය. අන්න ඒ වගේ වෙනස්කම් ඒ තැන්වලදී කියනවා ඈ. එතකොට ඔය වගේ මේ ආපත්‍ය අධිකරණේ අකුසලයි කියලා කියන්නේ දැන දැන මනාව දැන දැන ඒ සිත යොදා විතික්‍රමණය කිරීම. ඉදං උච්චති ආපත්‍ය අධිකරණං අකුසලං. බොහෝ දුරට වෙන්නේ මේ ලෝකවජ්ජ ශික්ෂා සහ ප්‍රඥප්තිවජ්ජ ශික්ෂා දැන දැන කඩනකොට. අර අපි කිව්වි ශාස්ත්‍රුන් වහන්සේට සහ ඒ ශික්ෂාවට අගෞරවය යනවායි කියලා. පැහැදිලිද? ඒ කියන්නේ ශික්ෂාපදයක් තියෙනවා කියන එක හොඳටම කෙනෙක් දන්නවනම් ඒක එයා දැන දැන ඉක්මවනවා නම් ඒක කුසලිතකින් කරන්න බෑ. පැහැදිලි නේද? එහෙම කුසලිතක් උපදව ගන්න බෑ. භාගතුන් වහන්සේ පනෝපුදයක් කඩන්නේ කොහොමද කුසලිතකින්? ඒ කියන්නේ දැන දැන ශික්ෂාපදේ. කරන එක කරන එක වස්තුනේ. ඔව්. සමහර ඒවා තියෙනවා ඉස්ම ශික්ෂාපදේ නොදැන වුණා ලෝක වජ්ජ ශික්ෂා තියෙනවනේ. ඒක වුණත් අකුසල්ලි තින්ම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒක කවුරු කරත් මේ තුන් ධම්මයේ කියන එක කුසල්ලි තින් කරන්න බෑ. සුක්ඛ විසට්ටි කියන එක කුසලෙන් කරන්න බෑ. ඒකනේ අර කතාවත් වෙ මේ සුක්ඛ විසට්ටි ගැන වාදිකුත් යනවා. ඇතැම් වෙන නිකායවල අය මහායානිකාදී අය කියනවා මේ රහතන් වහන්සේට සමහර වෙලාවට ශුක්‍ර මිදෙන්න පුළුවන්. ඒ අර මේ මාර්ගායික දෙවියෝ ඇවිල්ලා ශුක්‍ර එළවලා ඒ වගේ එක 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 ඒගොල්ලෝ තර්ක යොදනවා. ඒ කියන්නේ සමහරව ඔප්පු කරනවා ඇතිදී රහත් උනත් ශුක්‍රයෙන් මිදෙන්න පුළුවන් කියන කතාව. ඒකේ පේන්නේ නම් මේ රහතන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ නැහැ. එහෙම මිදෙනව නම් රාගහිතක් උපනිශ්‍රේ වෙන්න ඕන. හොඳට තව ටිකක් හොයලා බලන්න ඕනේ. ඒක තැනක දැක්ක වජිරබුද්ධ ටීකාවෙදි කොහෙද මේ ශාරීරියේ තියෙනවා හැබැයි මිදෙන්නේ නැහැ කියන කතාවක් වගේ. ඒක ටිකක් තව ටිකක් හොයලා බලන්න. මේ මොකද අර ලේ ධාතුව රස රුහිර ඔන්නෝම කතාවක් කියනවා. මේ ලේ ධාතු ආදියත් එක්ක එකතු වෙලා තියෙන අර මිශ්‍රණයක් තමයි මේ ඇඟ පුරාම ශුක්‍රේ තරලයි තියෙනවා කියනවනේ. එතකොට අර තානා චාවණේ වෙන්නේ නැහැ. මේ ස්ථානයෙන් මිදෙන්නේ පිට වෙන්නේ නැහැ. මොකද රාගී උපනිශ්‍රේ වෙලා වෙන්නේ. ඒකද කියනවනේ මේ ස්ථානයෙන් පිට වුණොත් අවසන් දකසෝතන් ඕතරදි කියනවනේ. අනිවාර්යෙන් මූත්‍ර මාර්ගයට බැස ගන්නයි කියලා කියනවා. ඒක බහි නික්කන්තේවා අනික්කන්තේවා සංඝාදිසේසෝනේ. බහැරට ආවත් නැතත් තිබූ තැනින් මිදුනොත් සංඝාදිසේසේ. හැබැයි මිදුනොත් අනිවාර්යෙන් මූත්‍ර මාර්ගයට බැස ගන්නවා කියලා කිව්වා. ඒ කරුණු ඉතින් ඒවා ගලපලා ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට මේ ආපත්‍ය අධිකරණේ අව්‍යාකෘතව වෙනවා යම් අජානන්තෝ අසංජානන්තෝ අචෙච්ච අනබිවිතරිත්වා වීතික්කමෝ ඉදං උච්චති ආපත්‍ය අධිකරණං අව්‍යාකෘත. අව්‍යාකෘත වූ ආපත්‍ය අධිකරණේකුත් තියෙනවා. හරි නේද? ඊළඟට කිච්ඡාධිකරණං කුසලං අකුසලං අව්‍යාකතං කිච්ඡාධිකරණං සියා කුසලං සියා අකුසලං සියා අව්‍යාකතං. එහිලා කිච්ඡාධිකරණේ කුසල් වෙන්නේ කොහොමද? යං සංඝෝ කුසල චිත්තෝ කම්මං කරෝති අපලෝකන ඤත්ති ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ ඉදං උච්චති කිච්ඡාධිකරණං කුසල. කුසල් ඉතින් මේ දේවල් කරනවා නම්. ඊළඟට කිච්ඡාධිකරණේ අකුසල. අකුසල් සිතින් අපලෝකන ඤත්ති ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ ආදී කරනවා නම් ඒක අකුසල කිච්ඡාධිකරණයක්. ඊළඟට අව්‍යාකෘත යං සංඝෝ අව්‍යාකෘත චිත්තෝ කම්මං කරෝති අපලෝකන කම්මං ඤත්ති ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ ඉදං උච්චති කිච්ඡාධිකරණං අව්‍යාකත. මෙතනින් සවන්නස ඔය හැම එකක් තමයි පේරේ. නැත්තම් සවන්නස මේ අව්‍යාකෘතිය කියලා කියන්නේ දැන් කය ආදී කය වචනේ උපයෝග කරගන්න ඕනේ. ඔව් ඒ තැන. හරි මෙතෙන්ට එනකන් අටුවාව කියන්න පුළුවන්. විවාදෝ විවාද අධිකරණම් විවාදෝ නෝ අධිකරණම් ඒ ටික අපි ඊළඟට කතා කරමු. අට කතා වාසිතුම් කිව්වනේ මේක ටිකක් මේ රසයක් නැති වෙයි ඉතින්. මේ හැමදාම රස කතා කියන්න බෑනේ නේ. ගැඹුරු කොටස ඉගෙන ගන්න එපා. මේ ඈ ඔව් කරවිලක් ගුණයිනේ නේද? ඒ නිසා මේ අමාරුවෙන් හරි කමන්නේ රස්නේ ආදී ඉවසගෙන මේ කායික අපහසුතා ඉවසගෙන අපි මේ කොටසත් විස්තර කරලා විවේකයක් ගමු. කමන්නේ නැනේ අද පරක්කුණානේ පටන් ගන්න. මේක බලාගන්න මේකට මේ විමති විනෝදනී ටීකාව අපිට ඕන වෙනවා. සමතක් කන්දකේ මේ එතන විස්තර කරන්න. විවාද අධිකරණස්ස කිං මූලං ඉතියාදීනි යනාදිය පාලි වශයෙන්ම වේදි තබ්බානි. ඒටික ඉතින් පාලි අනුව දැනගන්න කියනවා. ඉතින් ගැඹුරු අර්ථයක් අප්‍රකට අර්ථයක් නැති නිසා අටුවාචාර්යන් වහන්සේක විස්තර කරන්නේ නැහැ. විවාද අධිකරණං සියා කුසලං කියලා කිව්වනේ මතකද? විවාද අධිකරණේ ඇතැම් විට කුසල් ඇතැම් විට අව්‍යාකෘත ඔය විදිහට විස්තර කරානේ. සියා කුසලං ඉතියාදීසු යේන විවදಂತಿ සෝ චිත්තුප්පාදෝ විවාදෝ. යමෙක් විවාද කළද්ද ඔහුගේ චිත්තුප්පාදයේ විවාදයයි. සමතේහිච අධිකරණීය තාය අධිකරණං इति ඒවමාදීනා නයෙන්. එදා අපි කිව්වේ අර අධිකරණං කියලා කියන්නේ ඇයි ඒ? සමතයන්ගෙන් විසඳිය යුතු නිසා. විසඳිය යුතු බැවින්. අධිකරණීය තාය කියලා කියන්නේ ඒකයි. ඒවමාදීනා නයෙන අත්තෝ දට්ටබ්බෝ. කියන්නේ විවාද අධිකරණං කියන පදේ විස්තර කරන්නේ. ඊට පස්සේ ඔන්න අපිට මේ අර කාරණේ නෝ දැන් විවාද අනුවාද අධිකරණ ගැන කුසල අකුසල අව්‍යාකතේ ගැන ලොකු විස්තරයක් කරන්නේ නැහැ. ওই ටික තමයි. ඊට පස්සේ ආපත්‍ය අධිකරණයේදී විශේෂයක් කියවනේ. මොකද්ද? ආපත්තාධිකරණං සියා අකුසලං සියා අව්‍යාකතං නත්ති ආපත්‍ය අධිකරණං කුසලං इति එත්ත. යන මෙහිලා සන්ධාය භාසිත වශයෙන් අත්තෝ වේදි තබ්බෝ. සන්ධාය භාසිත වශයෙන් අත්තෝ වේදි තබ්බෝ කියලා කියන්නේ මේ මෙහිලා සන්ධාය භාසිත වශයෙන් අර්ථය දත යුතුයි කියන එකම තමයි අපිට ගන්න වෙන්නේ. සන්ධාය භාසිත වශයෙන් කියන එකට සිංහලෙන් වෙන ඉතින් සරල අර්ථයක් කියන්න නැහැ. ඒක මේ විනය යම්කිසි විනිශ්චයක් ගද්දී අර්ථ ලක්ෂණයක් මේ කියන්නේ. හරිද? ඒ අර්ථ ලක්ෂණය මොකක්ද කියන එක ඊළඟට විස්තර කරනවා. ඇයි මේ සන්ධාය භාසිත වශයෙන් ගත්තේ කියන එක ටීකාවත් අනුව විස්තර කරන්නම්. මේක අවසානයේ දක්වා අපි අහගෙන යමු. ඊට පස්සේ ප්‍රශ්න අහන්න නොතේරෙන තැන. එතකොට ලේසි. මොකද මේ ගැටලුව විසඳෙන්නේ අන්තිම දක්වාම මේක කියලා ඉවරුණාට පස්සේ. යස්මින්හි පටවි කණනාදිකේ ආපත්‍ති අධිකරණේ කුසල චිත්තං අංගං හෝති. පැහැදිලිද? සමහර විට යස්මින්හි පටවි කණනාදිකේ යම් පටවි කණනාදි විතර භූතගාම ශික්ෂා පද ආදියත් ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට මල් කඩන එක ගත්තේ. විතර ඒ වගේ දේවල් ආපත්‍ය අධිකරණේ කුසල චිත්තං අංගං හෝති. එවැනි ආපත්‍ය අධිකරණවල විමල ජීවයිස්තු විමල ජීව මේ ටික අහගන්න. මේ ආපත්‍ය අධිකරණේ කුසල සිත අංගයක් වෙනවා. ඒ කියන්නේ කුසල සිතින් මේ ආපත්‍ය කරන්න පුළුවන්. තස්මින් සති නසක්කා වත්තු. එහෙම වුණහම නත්ති ආපත්‍ය අධිකරණං කුසලං इति නසක්කා වත්තු. එහෙම කියන්න බෑ වගේ තමයි පේන්නේ. පැහැදිලිද? දැන් ඔබ වහන්සේලාට ওই ප්‍රශ්නේ ආවනේ පෙළේ නත්ති ආපත්‍ය අධිකරණං කුසලං කියලා කිව්වනේ. හැබැයි ඉතින් පටවි කරණාදී කුසලං කුසල් සිත අංග වශයෙන් තියෙන හින්දා කුසල් සිතින් කෙරෙන හින්දා ඒක කියන්න බෑ වගේ තමයි පේන්නේ. තස්මා නයිදං අංග පොහෝනක චිත්තං සන්දහය වුත්තා. මෙතනදි බුදුරජාණන් වහන්සේ මේ නත්ති ආපත්‍ය අධිකරණං කුසලං කියලා කිව්වේ අංග පොහෝනක සිත සඳහා නොවේ. ඒ අංග පොහෝනක සිත සඳහා කියලා කියන්නේ අර තී චිත්තං කියලා ආපත්‍ය එනවනේ කුසල අකුසල අව්‍යාකත කියලා. පැහැදිලිද? අන්න එතනට අදාළව නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කිව්වේ. පැහැදිලිද? එතනට අදාළව නම් ඇත්තටම කුසලයේ විදිහට ආපත්‍යයක් ගන්න පුළුවන්. කුසල් සිතුනොත් ඇවැත්වෙන්න පුළුවන්. ඒ කාරණේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතනදී අදහස් කළේ. ඉදම් පන සඳහාය වුත්තං. මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේ වැදෑරුවේ. මොකක්ද? යං තාව ආපත්‍ය අධිකරණං ලෝක වජ්ජං. නෝයි ටික බලාගන්න. පළමු කොට යම් ආපත්‍ය අධිකරණයක් තියනවාද ලෝක වජ්ජිය. හරිද? ලෝක වජ්ජයි කියලා කියනකොටම මොන හිතින්ද ඔය ආපත්‍ය වෙන්නේ? අනිවාර්යෙන්ම අකුසල් හිතින්. පැහැදිලිනේ. තං ඒකාන්තතෝ අකුසලං ඒව. ඒක ඒකාන්තයෙන්ම අකුසල්. තත්ත සියා අකුසලං इति විකප්පෝ නැක්ති. එතන එනවද ලෝකවද්‍ය ආපත්‍ය අධිකරණවල සියා අකුසලං කියන විකල්පෙ එන්න පුළුවන්ද? බෑ. ඇතැම් විට අකුසලයෙන් වෙනවයි කියලා ලෝකවද්‍ය ආපත්‍ය අධිකරණයක් නැහැ. ඇයි ඒ? ඒක ඒකාන්තයෙන්ම අකුසල් සිතින් තමයි වෙන්නේ. යම්පන පන්නත්ති වජ්ජං. ඔන්න බලාගන්න. යම්කිසි ප්‍රඥප්ති වජ්ජ ශික්ෂාවක් තියනවද? තං යස්මා ඒ එය යම් හේකින් සංචිච්ච ඉමං ආපත්‍යං වීතික්‍රමාමි इति. දැනදන මේ ඇවත වීතික්‍රමණය කරමි යයි. වීතික්‍රමන් තස්සේව. මේ ඇවත කඩනවා කියලා ප්‍රඥප්තිය දැනදන කඩනවයි කියලා වීතික්‍රමණය කරනකොට අකුසලං හෝති. එයාටත් වෙන්නේ අකුසලයක්. අසංචිච්ච පන නොදැන වනාහි කිංචි අජානන් තස්ස. ප්‍රඥප්තිය දන්නේ නැතුව සහසෙය ආදී වශයෙන් ආපජ්ජනතෝ. සහසේයාදී වශයෙන් පැමිණෙන්නහුට අව්‍යාකතං හෝති. මේක අව්‍යාකත වෙනවා. පැහැදිලිද? ඔතන ඔය අව්‍යාකතේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මේ ටීකාව කියන්නේ මේ කය දිගහැරීම ආදී සංඛ්‍යාත රූපස්කන්ධ පරිහරණය කියන එක. රූපස්කන්ධයට අදාළ අව්‍යාකෘතිය කියන එකයි කියන්නේ. පැහැදිලිද? తస్మా తత్త సంచిచ్ఛ అసంచిచ్ఛ వసేన ఇమం వికప్ప భావం సందాయ ఇదం ఉత్త సంచిచ్ఛ అసంచిచ్ఛ వసేన్ తమై మే వికల్ప భావయ సందహ మేదే కివ్వి మొకద్ద ఆపత్య అధికరణం సియా కుసల సియా వ్యాగతం నత్య ఆపత్య అధికరణం కుసల పహదిలేది ఏకనే సంచిచ్ఛ అసంచిచ్ఛ వసేన్ వెన అవస్థావకది తమై మేక మేదే కివ్వే මොකද ඊට පස්සේ දැන් ආපහු අපිට එන ප්‍රශ්නෙම ආයේ අටුවාචාරින් වහන්සේ අහනවා. සචේපන ඉදින් වනාහි යම් කුසල චිත්තෝ ආපජ්ජති ඉදං උච්චති ආපත්‍ය අධිකරණං කුසලන්ති වදෙය්‍ය. කවුරු හරි කියනවා නම් දැන් කුසල් සිතින් මලක් කඩනකොට බුද්ධ පූජාවට කියලා උදාහරණයක් විදිහට ඒ ආපත්‍ය අධිකරණයේ කුසලයේයි කියන්නේ නම් අචිත්තකානම් පන. දැන් ප්‍රඥප්තිය නොදැනෙනේ ඔය කුසල් ඉතින් ඔය වැඩේ කරන්නේ. ප්‍රඥාප්තිය දන්නවනම් ඔතන කුසලයක් වෙන්න පුළුවන්ද? බෑ. ප්‍රඥාප්තිය නොදැන තමයි එතන මල් කඩන්නේ. එතකොට අචිත්තකයිනේ ඕක. ප්‍රඥාප්තිය දන්නවා කියන සිතේ දෙන්න හැබැයි වස්තු විඥානනේ තියෙනවා ඒක හරි. නමුත් ප්‍රඥාප්තිය නොදැන ඒලක ලෝම පදසෝ ධම්මාදී සමුට්ටානානම්පි. ඒලක ලෝම පදසෝ ධම්මාදී සමුට්ටානං කුසලත්තං ආපජ්ජේය. ඒවා කුසලත්වයට පැමිණෙනවා කියලා එහෙනම් කියන්න ඕනේ. මොකද ඒවත් ඇත්තටම මේ කුසල් හිතම යෙදෙන්න ඕනි කියලා එකක් නැහැ. පැහැදිලිද? ඒවයි කුසල් හිතම යෙදෙන්න ඕනි කියලා එකක් නැහැ. නච තත්ත විජ්ජමානම්පි කුසල චිත්තං ආපත්‍ය අංගං. මේ කියන්නේ විජ්ජමානම්පි කුසල චිත්තං. විජ්ජමාන වෙන කුසල් සිතක් තියෙනවා. හැබැයි ඒක ඇවතට අංගයක් නොවේ. පැහැදිලිද? ඒකෙන් කියන්නේ දැන් මල කඩනවා කියන එක කුසල් සිතින් කරනකොට අංගයක් වශයෙන්ම කුසල් සිත යෙදෙන්නම ඕනේද? නැත්තම් ඇවත වෙන්නේ නැද්ද? ඈ? නැති වුණත් වෙනවනේ. පැහැදිලිද? කුසල් සිතක් තියෙන්නම ඕනේ නැහැ. තේරුණාද? වෙනවනේ ඒක. තරහකට මලක් ඇඩුවයි කියලා හිතන්නකෝ. හැබැයි වස්තු විද්‍යානනේ තියෙනවා. ඒ නිසා අර කුසල පක්ෂයේ කියන එක මේ ඒකාන්තයෙන් කියන්න බෑ. පැහැදිලි අංගයක් වශයෙන් ඔබ වහන්සේලා හොයලා බලන්න විනය පිටකයේ පුරාවටම කුසල් හිත ඒකාන්තයෙන් අංගයක් වශයෙන් තියෙන්න ඕනයි කියලා ශික්ෂාපදයක් තියෙනවද? අංගයක් වශයෙන්. දැන් ආපත්‍ය අංග තියෙනවනේ. සමහරේ වට 5යි 3යි 4යි 2යි ඔහොමම එක එක අංග තියෙනවනේ. ඒ අංග වශයෙන් කුසල් හිත මේකයි කියලා තියෙන්න ඕනේ ශික්ෂාපදයක් තියෙනවද එහෙම? එහෙම එකක් නැහැ. පැහැදිලිද? ඒ නිසා තමයි අර ආපත්‍ය අංග වශයෙන් ඈ ඔව් එතන දෙකම යෙදෙන්න පුළුවන් නේ ආශිතු. දැන් ඇවතක් උනාද නැද්ද කියලා තීරණය කරන්න අපි කුසලයේ කියන එක සාධක කරගන්න තැනක් තියනවාද? නැහනේ. එතන බලන්නේ මේක දැන දැන කළාද ප්‍රඥාප්තිය නොදැනද? අන්න ඒ වගේ අංග ටිකක් තිබ්බත් ඇවත වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා අර ආපත්‍ය අංග වශයෙන් කුසලයේ යෙදෙනවද නැද්ද කියන එක අනුව තමයි ආපත්‍ය අධිකරණයේ අංග වශයෙන් නම් කුසලයේ කියන එක යෙදෙන්නේ නෑ. ඒකයි අර කියන්නේ නත්ති ආපත්‍ය අධිකරණං කුසලං කියලා. පැහැදිලිනේ? ආපත්‍ය අංග වශයෙන් කුසලයේ කියන එකේ දෙන්නේ නෑ. හැබැයි කුසල් සිතින් ආපත්‍ය වෙන්න බැයිද? පුළුවන්. නමුත් කුසල් සිතින් උනාට අංග වශයෙන් බලද්දී කුසලයේ වෙන මාංගය නෙවෙයි. වෙන අංග ටිකක් සම්පූර්ණ වෙච්ච ගමන් නැවත වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හැබැයි අකුසලයේ කියන එක සමහර ආපත්‍ය වල ඒකාන්තයෙන්ම අංගයක් වශයෙන් තියෙනවාමයි ලෝකවජ්‍යවල. පැහැදිලි නේද? ඒ නිසා ඒක ඒකයි කියන්න පුළුවන්. සියා කුසල සමහර ඒවා තියෙනවා සියා අව්‍යකට. ඒ දෙක ආපත්‍ය අධිකරණේ කියන්න පුළුවන්. කුසලයෙන් කියන්න බෑ ඒක. ඒක ඊට පස්සෙත් විස්තර කරන්නේ කාය වචී විඤ්ඤාති වශයෙන් පණ. චලිත පවත්තානම් ඔතන සටහනක් දාලා තියාගන්න. චලිත පවත්තානම් කියලා කියන්නේ මේ චලිතයෙන් කියන්නේ චලිතාති කායෝ පවත්තාති වාචා. කයින් සෙලවීමත් වචනයෙන් පැවැත්වීමත් තමයි චලිත පවත්තානම් කියලා කියන්නේ. මේකෙන් චලිතානම් පවත්තානම් ච චලිතෝ හි කායෝ පවත්තා වාචා. කියනවා කාය වාචානම් අඤ්‍යතරං ඒව අංගං. ඒ කය වචනයන් අතුරින් එක්තරා එකක් අංගයක් බවට පත් වෙන්න ඕනි. තංච රූපකන්ද පරියාපන්නතා ව්‍යාගත. ඒ අංගාදී චලනේ වීම ආදී රූපස්කන්ධ පරියාපන්න නිසා ඒකට කියනවා අව්‍යාගතයි කියලා. මේ මේ කාරණේත් බලන්න ඕක කෙටියෙන් විස්තර කරලා දෙන්නම්. ඉදම්පන ඉතියාදීසු අයං අදිප්පායෝ. ටීකාචාරයන් වහන්සේ කියනවා ඉදම්පන කියලා අටුවාවේ පටන් ගත්ත මේ කොටසේ අදහස මෙහෙමයි. ආපත්‍ය අධිකරණං සියා අකුසලං සියා අව්‍යාගතං ඉදම්හි යංකින්චි කදාචි කත්තචි කාරණං භවන්තං අනියත කාරණං සඳහායි වුත්තං න හෝති. අනියත කාරණයක් සඳහා කිව්වා නොවේ. යම්පන සබ්බ සික්ඛාපදේසු ආපත්‍යා කාරණං භවිතුං අරහති. සියලු ශික්ෂාපදයන්ට ඇවතට කාරණයක් වීමට සුදුසුයි. ඉදං ඒව කාරණං සඳහායි වුත්තයි. කියන්නේ මේ සියලු ආපත්‍ති සඳහා ඇවතට කාරණා තියෙනවනේ. අන්න ඒක අරගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ කොටස කිව්වේ කියලා කියන්නේ අට කතාවෙත් එක්ක. අකුසලං හි අන්න ඒක විස්තර කරනවා. කොහොමද එහෙම වෙන්නේ? අකුසලං හි පඤ්ඤත්තින් ඤත්වා. අකුසලං හි පඤ්ඤත්තින් ඤත්වා. අකුසල වශයෙන් වෙනකොට ප්‍රඥප්තිය දැනගෙන වීතික්කමන්තස්ස සබ්බාපත්තියා කාරණං හෝති. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රඥප්තිය දැනදැන වීතික්‍රමණය කරන ඒවට ආයතින් කතා දෙකක් නැහැ. කෝටිය සංවර සීලයේ සියලුම ශික්ෂා පදවලටම අකුසලයේ සිද්ධයි. ඒක පැහැදිලි ඉන්නේ. ඒ කියන්නේ දන දන කඩනවා නම් දන දන කියලා කියන්නේ මොකද්ද මෙතන? ශික්ෂා පදයක් තියෙනවායි කියලා. තියෙනවා කියලා දන දන කඩනවා නම් ආයතින් ලිහිලක් නැහැ. අනිවාර්යයෙන්ම අකුසල ඉතින් තමයි කෙරෙන්නේ. ඒක ශාස්ත්‍රුන් වහන්සේටද ශික්ෂා පදයටද? ඒක දැන් ශික්ෂා පද පැනවි ශාස්ත්‍රුන් වහන්සේටනේ. ඒ නිසා ඉතින් ශාස්ත්‍රුන් වහන්සේට අගෞරවයක් යනවා. ඊට පස්සේ කියනවා ලෝකවජ්ජාපත්‍යාපන. ලෝකවජ්ජය ඇවත් පන්නත්ින් අජානන්තස්සපි. ප්‍රඥප්තිය නොදැන උනත් කාරණං හෝති. අනිවාර්යෙන්ම කාරණාව වෙනවා අකුසලයට. පැහැදිලි නේ මේ අකුසලය ගැන කියන්නේ? ඒතර අකුසලයෙන් කරන ඒවා ප්‍රඥප්තිය දැනදැන කරන සියලුම ශික්ෂාපදවලදී අකුසල. ඊට පස්සේ ප්‍රඥප්තිය නොදැන උනත් ලෝකවජ්ජ වශයෙන් සිද්ධ වෙන සියලුම ශික්ෂාපදත් ඒකාන්තයෙන්ම අකුසල. හරිද? ඊට පස්සේ කේවලං හුදෙක් පන්නත්ති වජ්ජාපත්තිසු. දැන් තමයි අර කුසල ප්‍රශ්නේ එන්නේ. මොකක්ද හේතුව? ප්‍රඥප්ති වජ්ජ ශික්ෂා තියෙනවනේ. අන්නේ ශික්ෂාපදවල කුසල අව්‍යාකත චිත්ත පවත්තික්කනේව අකුසලං නැවත්තති. කුසල අව්‍යාකතේ තියෙනකොට අකුසලයක් එතන පවතින්නේ නැහැ. ඇයි? ඒ ප්‍රඥප්ති වජ්ජ නිසා. තදඤ්ඤත්ත සයමේව පවත්තති. අනිත්‍යං වල තමයි තෙමේම පවතින්නේ. කියන්නේ අකුසලයේ අනිත්‍යං වල තමයි පවතින්නේ. අව්‍යාකතම් පන. ඔන්න අව්‍යාකෘතිය කියන එක කියනවා කාය වචී භූතං කුසලා කුසලාදී නම් පවත්තික්කනේ. කාය වචී භූත වූ කුසලා කුසල. ඒ කියන්නේ කයින් වචනෙන් කරන කුසල අකුසල් තියෙනවනේ. අන්න ඒ පවත්තික්ෂණේහි නිරෝධ සමාපන්නස්ස සහසේය ආපත්‍යන්ති සබ්බාපත්‍ය අංගං ඒව හෝති. ටීකාචාරයන් වහන්සේ තව කතාවක් මතක් කරන්නේ දැන්. නිරෝධ සමාපත්තියේ කය වචනේ කිසිම දෙයක් නැහැනේ. හරිද? හැබැයි නිරෝධ සමාපත්තියෙන් සහසේය ඇවත වෙනවද නැද්ද? අන්නයි සුතුම්. එතන වෙන්නේ කොහොමද? කුසලුත් නැහැ, අකුසලුත් නැහැ. හැබැයි අර දැන් නිරෝධ සමාපන්නේ ඉන්න කාය ඉරියව්ව තියෙනවනේ. ඒක අව්‍යාකතව එතකොට රහතන් වහන්සේ නමකට උනා. දැන් කොහොමත් නිරෝධ සමාපatti සමාදෙන අනාගාමී හෝ රහතන් වහන්සේරනේ. රහතන් වහන්සේ නමන් සමාරකිට ඒක උපචාරින් දිදි මාගමක් ඇවිල්ලා දන්නේ නැතුව නිදා ගන්නවා පහලයට. පැහැදිලි. ඒතර උන්වහන්සේ නිරෝධ සමාපatti හිටියා. මොකද වෙන්න ඕන? ඇවත සිද්දයි අචිත්තක භාවේ. ඒක අචිත්තකයිනේ. ඇවත සිද්දයි. එතකොට මේ ඇවත වෙන්නේ කොහොමද? දැන් කයින්ද වචනේන්ද? ඔව්, කය උපයෝගී වෙනවා. හැබැයි වෙන්නේ අර රූපේ පැවැත්වීමේ අව්‍යාගතව තමයි ආපත්‍ය වෙන්නේ. මොකද කුසලයෙන් වෙන්නත් බෑ කොහොමත්, අකුසලයෙන් වෙන්නෙත් නෑ කොහොමත්. පැහැදිලි. අව්‍යාකෘති විදිහට ගන්න එකයි. එහෙමත් ඉතින් සමාධින්න පුළුවන් ඇති. එතන වඩාත් ඇස්ම අර අර මේ කාරණේ විග්‍රහ කරන්න තමයි උදාහරණේ ගේන්නේ. තස්මා ඉමේසං අකුසල ඔබ්බේ කතාව නම් සබ්බාපත්තික මූලකත්තං ඒව සන්දහාය ඉදං ආපත්‍ය අකුසලත්තං අව්‍යාකතංච උත්තං. දැන් මෙතන පෙළේ ඒකයි අර සියා අකුසලං සියා අව්‍යාකතං කියන මේ කතාව කිව්වේ අකුසල අව්‍යාකතානං සබ්බාපත්ති මූලකත්තං ඒව සන්දහාය. සියලු ආපත්‍යින්ට කුසලය නැතත් අකුසලයේ සහ අව්‍යාකෘතිය නම් අනිවාර්යෙන්ම මුල් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ සියලුම ආපත්‍ය ප්‍රඥාප්තිය දන දන කඩනවා නම් අකුසල්, සියලුම ලෝකවජ්ජ ශික්ෂාපද කඩනවා නම් අකුසල්. දැන් ඒ ශික්ෂාපද කඩන්න කොහොමත් සිතින් විතරක් බෑනේ. හය වචනේ දෙක එපැයිනේ. ඒ නිසා අව්‍යාකෘතියත් කොහොමත් පොදු සාධාරණ. යත්තපන පටවි කනදාදීසු කුසලම්පි ආපත්‍යා කාරණං හෝති. කුසලයක් කාරණයක් වෙනවා. තත්තාපි ආපත්‍යා තදුපචාරේන කුසලත්ත වෝහාරෝ අයුත්තු. ඒ උපචාර න්‍යායෙන් මෙතන කුසල ව්‍යවහාරය භාවිතා කරන්න බෑ. සාවජ්ජ අනවජ්ජානං ඒකාන්ත වෝහාරස්ස විරුද්ධත්තා. අර ලෝකවජ්ජේ ප්‍රඥාප්තිය දෙන ආදී සාවජ්ජ අනවජ්ජ කතාවක් උඩින් කිව්වනේ. ඒතර ඒකේ ඒකාන්ත විවහාරයට ඒ කුසලයේ ගැන කියන්න ගියොත් විරුද්ධ වෙනවා. ඒ නිසා තමයි නත්ති ආපත්‍ය අධිකරණං කුසලං කියන එක බුදුරැන් වහන්සේ විස්තර කළා කියලා කියන්නේ. යදග්ගේන අඤ්ඤමඤ්ඤම් විරුද්ධා තදග්ගේන කාරණකාරී වෝහාරෝපි නේසං අයුක්තු. තස්මා තත්ත විජ්ජමානම්පි කුසලං අබ්බෝහාරිකං කාය වචිද්ධාර්මේ ආවේනිකං කාරණං. ඒ කියන්නේ කුසල් සිත යෙදෙනක යෙදෙනවා කියන එක ඇත්තටම ඒක අබ්බෝහාරිකයි. ඒක ඇවතට අංගයක් නෙවෙයි. ඒ කියන්නේ කුසලයේ තියෙන්න ඕනෙම කියලා ආපත්‍ති කොහෙවත් නැහැ. කාය වචිද්ධාරේන තමයි මේක ආවේනික කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාය වචිද්ධාරය කියලා කියන්නේ අකුසලයේ සහ අව්‍යාකෘති. යනිටිකත් මේ අට කතාවේ මේ එකයි කියන්නේ සහසෙය ආදී වශයෙන් ආපජ්ජනතෝ අභ්‍යාගතං හෝතිති ඉත්‍යාදී සහ පිට්ටිපසාරණ වසප් පවත්ත කායද්වාර සංකාත රූපාව්‍යාගත වශයෙන් පිට්ටිපසාරණ වශයෙන් පිට දිගෑරීම් සංඛ්‍යාත අව්‍යාකෘතේ තමයි මෙතන කියන්නේ මේ අව්‍යාකතයි කියලා. හරිනේ. ඔව්. අතරින් පතරයිස්ම කරුණා හිත්තාදියත් යන්න පුළුවන් ඉතින්නේ. පුළුවන් සී අන්න එක වියතික්‍රමණය කරද්දී ඕක කරුණාවෙන් කරන්නේ කොහොමද බලන්න. ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඇත්තටම මේ හිත ගැන තේරුම් අරන් නැහැ අයිසුතු. අපට ඒ සියුම් විනිශ්චය මේ ඍජුව කියන්න බෑ. දැන් ඒකනේ ප්‍රාණඝාතයක් කියන එක ද්වේෂ හිතින්ම වෙනවයි කියලා කියන්නේ. ද්වේෂේ සමහරකට තේරෙන්නේ නැහැ. ඔව්. 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 මොකද්ද? ඒක යාගේ වැරදි දැක්මක් ආයිස්. එහෙම කුසල්ිතක් උපදින්න බෑ. තමන් කුසලයේ කියලාවත් එතකොට කුසලයේ අකුසලයේවත් අඳුනගෙන නැහැ. ඒ කියන්නේ මැදින් මැදින් කරුණා හිත යන්න පුළුවන් බෑ කියන්නේ නැහැ. දැන් සතෙක් මරනකොට හිතන්නකෝ මේ හුද්දටම රස ආහාරයක් විදියට මේ සතෙක් කන්න හදන්නේ. ඒ වෙලාවේ වුණත් කොච්චර ලෝභයේ යෙදුනත් ඔක ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ ද්වේෂ හිතෙන්නේ. ද්වේෂ හිතක් යෙදෙන්න ඕනි කියලා කියනවනේ. ඒ වගේ ඒ සියුම් අවස්ථාවේ ප්‍රඥාප්ති ඉක්ම වන අවස්ථාවේ අනිවාර්යයෙන්ම කුසලයක් යෙදෙන්නේ නැහැ. ආයසුතුන් දුෂ්කටේ වුණත් බුදුරයන් වහන්සේ ඉතින් කියනවනේ යාට ඉතින් මේ එහෙම ඇවත් කරගන්නවා නම් ඉතින් ධ්‍යාන මාර්ගඵල යන්න බෑ. ඉතින් කුසල් කරන්න අඩුම ගානේ මට තව ටිකක් බණ භාවනා කරගන්න පුළුවන්වත් කියලා ආයසුතුන් ජීවිතේවත් මේ ඉතුරු කරගත්තේ නැහනේ සිල් රකින්න සාංශලානේ. අර අර මොකද්ද රසකින්න වැලෙන් බැඳලානේ. ඉතින් Tamanට හිතන්න තිබ්බනේ නෑ මං ගින්නෙන් බේරිලා වැල කඩාගෙන මේ හොඳට බණ භාවනා කරන ඔය ඇවත දෙසලා කියලා දුකුලාවක් නෙවෙන්නේ. නේ? ඒ එහෙම හිතුවේ නෑනේ. ඉතින් ඒ අර ඒකයි කාරණේ මේ සීලේ වටිනාකම ඉතින් තවදුරටත් හිතන්න ඕනේ. අර කියනවනේ Tamanගේ ජීවිතේ බේර ගන්න ගහක් යට වෙලානේ. ඒක උස්සන්න එපා කියනවනේ. ගහ කපාගෙන එන්න පුළුවන්. හැබැයි අනුන් වෙනුවෙන් මේ වෙලාවේ ගහ කපන්න පුළුවන්. තමන් වෙනුවෙන් ඒක බෑ කියනවා. හිතන්නකෝ අවුරුදු 15 20 බෑ උපසම්පදානේ 20 පණින්න එපා. අලුතම උපසම්පදායේ ආශිතුන් කෙනෙක් තව අවුරුදු 40 50 මට සිල් රැක ගන්න හරි පුළුවන් කියලා ඉතින් ගහ කපාගෙන එනවා එහෙම නේද? එහෙම ඉඩ දෙන්නේ නැහනේ. එහෙම බලන්නකෝ ඉතින් අර ඇවැත් උනාට කමන්නේ කුසල් වෙනවා කියන අය ඉතින් භාවනා කරලා එහෙම බලන්න කියන්න පුළුවන්ද කියලා බලන්න සමාධියම උපදවන්න මන් දන්නේ ඉතින් එහෙම ලේසි කියලා ඉතින් උපදවන්න කොච්චර දැන් සීලේ කොච්චර මේකක් එන්න ඕන සමාධිය හොඳ සමාධියක් උපදවන්නනේ ඒ නිසා ඉතින් එහෙම හිතන්න යන්න එපා මේ ආපත්‍ති කරගෙන කුසල් කරන්න කියන කන්නම් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ තම් මිච්ඡා වචනං හේව නේද මිත්‍යා වචනය මොකද බුද්ධ ගෝසාචරන් වහන්සේ ජීවිතයක් බේරෙන තැනකවත් මේ ඇයි ඉඩක් නොදුන්නේ කියන එක උන්වහන්සේත් නේ අන්තිමට කියනවා නේද විමසලා ගන්න මේක කියලා ඉන්සයිටින් උන්වහන්සේලාවත් එහෙම ඉඩක් දුන්නේ නැහැ හරි එහෙමනම් අපි තුන හමාර වෙද්දී අපහු එකතු වෙමු මොකද 4:20 විතර වෙද්දී පොත අපි අවසන් කරන්න වෙනවා රැසීම තියෙන හින්දා තුන හමාරට එකතු වෙමු
ආපජ්ජති తස්ස ఏవం వీతిక్కమతో యో వీతిక్కమో ఇదం ఉచ్చతి ఆపత్తి అధికరణం అకుసలం అభ్యాకత వారేపి యం చిత్తం ఆపత్య అంగం హోతి తస్స అంగ తస్స అభావేన అజానంతో వీతిక్కమాకారేన చ సద్దిం అజానంతో అసంజంతో ఆపత్తి అంగ భూతాయ వీతిక్కమ చేతనాయ అభావేన అచేతేత్వ అసంచిత్త మద్దన్ తస్స అభావేన అభవితి అనభివితిరిత్వ నిరాసకం නිරාසංකං චිත්තං අපේසෙත්වා යං ආපත්‍ය අධිකරණ වීතික්කමති ආපජ්ජති තස්ස ඒවං වීතික්කමතෝ යෝ වීතික්කමෝ ඉදං උච්චති ආපත්‍ය අධිකරණං අභ්‍යාකතංති.
හරි, අනිත් ටික පෙළ කියන්න ඕන ඇස්තු. මේක ඉතින් විශේෂයක් නෑ, මුලින් කියන ටිකම විරුද්ධ පැත්ත ඊට පස්සේ ඊළඟට කියන්නේ. සංජානන්තෝ ඉති ආදීම්හි පන සංජානන්තෝ යනාදීහි වනාහි අයමත්තෝ. මේ අර්ථයයි. යං චිත්තං ආපත්‍ය අංගං හෝති. යම් සිතක් ඇවතට අංග වෙයිද තේන වත්තුන් ජානන්තෝ ඉදං වීතික්‍රමාමිතිච. වස්තුව දනිමින් මේ වීතික්‍රමන කරනවා යන වීතික්‍රමාකාරේන සද්දින් ජානන්තෝ. ඒ වීතික්‍රම ආකාරය සමග දැනීම මනා දැනීම වීතික්‍රම චේතනාවසේන චේතේත්වාපකප්පෙත්. අර චෙච්ඡ අභිවිතරිත්වා කියලා කිව්වේ. ඒතර වීතික්‍රම චේතනාවසේන සිතාපකප්පෙත්තා උපක්කම වසේන මද්දන්තෝ. අන්න ඒකයි. රේසිල් පදයක් දැන දැන කඩද්දී කැඩීම උපක්‍රමයක්. දැන් මලක් කඩනකොට අත යොමු කරලා මොකක් හරි උපක්‍රමයක් කරන්න ඕන. නිකන් මල කැඩෙන්නේ නැහැනේ. ඔව්, දැන් මල කඩනවා නම් කැඩීම නැමැති වස්තුව. ඔව්. අර මේ සප්තදසාකාරය එනවා නේද? නිදානම් පුග්ගලං වත්තුම් පඤ්ඤත්ති ආපත්‍ති මේවච ආපත්‍ති නාපත්‍ති. ඔන්න ඔහොම එනවනේ. එතන වස්තුව කියලා කියන්නේ අන්න ඒක. ඒ හැම ශික්ෂා පදයකම වස්තුව හැසම පරිවාරය කියනවා. කොතනද? ඔව්. තේනාති චිත්තේන කියලා කියන්නේ සිත. ඊළඟට ඉතින් මේ විදිහට උපක්‍රම වශයෙන් මඩිමින් අභිවිතරිත්වා කියලා කියන්නේ ඒක ඉක්මවලා. නිරාසංකං චිත්තං පේසෙත්වා. සැක නැතුව සිත ඒකට යොදු වුණා. ඒ කියන්නේ තමන් කළ බව සැකයක් නැහැ නේ, හොඳටම දන්නවා කියන එක. යං ආපත්‍ය අධිකරණං වීතික්කමති ආපජ්ජති. ආපත්‍ය අධිකරණයකට පැමිණෙනවද? වීතික්‍රමණය කරනවද? තස්ස ඒවං වීතික්කමතෝ. මෙසේ තස් ඔහුට මෙසේ වීතික්‍රමන වශයෙන් යෝ වීතික්‍රම යමෙක් වීතික්‍රමණය වෙනවා නම් ඉදං උච්චති ආපත්‍ය අධිකරණ අකුසල. මේ ආපත්‍ය අධිකරණය අකුසල් කියලා කියනවා. අව්‍යාකත වාරේපි. අව්‍යාකත වාරේහි යං චිත්තං ආපත්‍ය අංගං හෝති. යම් සිතක් ඇවතට අංග වෙයිද තස්ස අභාවේන. දැන් වෙන්නේ මොකද්ද? දැන් අකුසලේ අර වෙනකොට එක්ක ප්‍රඥප්තිය දැන කඩනවා. එහෙමත් නැත්නම් ලෝකවජ්ජාදී වෙනකොට ඒකට හරියටම සිතේ දෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඔව් නෑ, මට මේ ප්‍රශ්නයක් ආවේ මේ අචිත්තක අකුසල් කොහෙවත් කියලා නෑනේ. අචිත්තක අකුසල් ඒක තමයි අර සුරාපානකේදී ආවේ. ඒකදී නේ අර තරකියා වෙන ඇවැත් එහෙම වෙන්නේ නෑනේ. ඒ කියන්නේ අකුසල පක්ෂේ ඒවා ගොඩක් දුරට එන්නේ සචිත්තක ඒවා. සිත තේනවා. ඒ කියන්නේ දැන් අචිත්තක අකුසල
වියොත
ඒක කියනවා අචිත්තක අකුසල වෙන්නේ කියලා. අකුසලේ අකුසල සි අචිත්තක වෙන ලෝකවජ්ජන්න හරි. බලමු අපි පරිවාර පාලි මේ කියලා ති. සුරාපානේ නම් මට මතකයි එහෙම අදහසක් කියලා. ඒක නොදැනුණත් සුරාපානේ මත් වෙන ප්‍රමාණයට ගත්තා කියන්නේ අකුසලයක් වෙලා අකුසලෙන් තොර වෙන්නේ නැහැ. කුසල් ඉතින් බොන්න බෑ. ඇයි? ඒව ඉතින් වළඳනෝ නෙවෙන්නේ. සුරාපාන වළඳනයි තින්නස්. ආයසුතුම් මේ මත් වෙන ප්‍රමාණය යමක් තියනවා නම් අකුසලයක් වෙනවා අපි නොදැනගත්තා. ඒකට මේ දීර්ඝ විස්තරයක් තියෙන එක සාධනය කරනවා. දීඝාචාර්යයන් වහන්සේලා විනති නෝදිනේ තමයි දෙවෙනි පරාජිකාව ශික්ෂාපදයේ යටතේ විස්තරේ තියෙනවා. පෙවෙන්නේ නැහැ කියලා කියන්නේ. කැවෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම කියනවා. ඒක හිතාගන්න බෑ. ඒක ධර්මතාවයක්. සුරා ගතිය නැති වෙනවද නැත්නම් තව ටිකක් ඒකේ කරුණ හොයන්න ඕනේ. මේ මොකද ඕක ගන්නව නම් මේ අකුසල් හිතින්ම තමයි මේ ගලවලුවෙන් ගලවලුව නෙමෙයි ගලනාලෙන් පහළට යන්නේ. සා මත් වෙන ස්වභාවය වෙන්නේ. අර හංසය කිරිදියර වෙන් කරලා ගන්නවා වගේ මේ සුරාව පෙවෙන්නේ නැහැ කියලා කියනවා. ඒක අර අරිහත් මාර්ග ඥාණයෙන් මේක සෝවාන් ආරණ වහන්සේටම වෙනවා. මේ මාර්ග ඥාණයෙම තියෙන මේ ධර්මතාවයක් කියලා වගේ කියන්නේ. වෙන්නේ. පංචශීලයේනේ කැඩෙන්නේ. ඕක අර මේ කට්ටින අර සරකාණි සූත්‍රය අරගෙන නම් ඒකේ අට කතාවේ කියනවා ඒ මරණාසන්න මොහොතේදී තමයි ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරේ කියලා කියන්නේ. ඊට මාර්ගඵල ලබන්න කලින් තමයි එයා සුරාපානය කරන්නේ. මොකද එයා මේ කලුරිය කළාට පස්සේ මිනිස්සු මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහන භික්ෂුන් වහන්සේලාද කොහෙද මේ සරකාණි මොකද උනේ කියලා. ඊට පස්සේ මාර්ගඵල ලැබුවයි කියන සුගතිය ගියා. ඊට පස්සේ මිනිස්සු දැනගෙන ඈ ඔව් මිනිස්සු ඊට පස්සේ කෑ ගහනවා මේ එහෙම කොහොමද වෙන්නේ සරකාණි මේ මෙච්චර මේ රහමිර බිබී ඉඳලා මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඔව් අකුසලයක් වෙනවා සම වෙනවා කියන එක ඒක අපි මේ විස්තරේ කතා කරමු. මේ ලොකු විස්තරයක් තියෙනවා සංස. තාම දීර්ඝ විස්තරයක්. ඒ කියන්නේ අට කතා ආදී පෙළේ තියෙන සියලුම විස්තර ටික එක තැනකට එකතු කරනවා. ඔය සුරාපානේ සම්බන්ධය අහවල් තැන මෙහෙම කිව්වා, මේ තැන මෙහෙම කිව්වා. ඒකේ සාධනය කරපු විදිහ අපි බලමු. මේක මටත් බලන්න මේ උමනාවක් තිබ්බා. ඒක ටිකක් කවුරු හරි සාංශනාවක් එක්කවත් බලන්න ඕනේ. මොකද සමහර මේ වචන අර්ථ ටිකක් මේ තේරෙනවා මදි. ඔය ඔතනදී තමයි ටිකක් සාරත් දීපණී ටීකාවටත් මේ විපතිවදිනී ආචාර්යයන් වහන්සේ චුට්ටක් සැරට කියනවා. එතනත් වරද්දපු දෙයක් නිසා මේ කියනවා මේ විභජ්‍යවාදීයට බැහැරව ඉන්න පිරිස මේ වචනේ හින්ද උක්කිට සිරංජාතං කියලා කියන්නේ. ආපහු මේ හිසේ සෙවන්න ගත්තා කියනවා මේ වචනේ හින්ද සාරත් දීපණී වචනේ අරගෙන. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ ඒක අකුසලයක් වෙන්නේ නැති පැත්තක් වගේ. එක තැනකදී. ඈ? වෙනවා වගේ නේද? ඔව්. අචිත්තක කොහොමද අකුසලේ වෙන්නේ කියන එක. ඕක දෙවෙනි පරාජිකාවේ ඒක තියෙන තැන උනම් මම කියලා තියන්න. එතන අර තව අර වටින කතාවක් තියෙනවා මේ. ඔය මේ කවුද රූපසිද්ධිය ලිව්වේ? ඒ සාන්නාංශෙත් ව්‍යාකරණේ විතරක් බලපු සාන්නාංශේ නමක් නෙවෙයි. මේ ශාසන සංශෝධනයක් පවා කරපු සාන්නාංශේ නමක්. ආචාර්ය බුද්ධප්පිය පෙරුන් වහන්සේ. ඒකේ මේ සාන්නාංශෙම කියනවා. ඒ කාලේ මේ දෙමළ රටේ ඔකෝය මේ සුදින්න බණවාරේ මක්කටි වත්තු කතා. මේ තියෙන සචිත්තක පක්කේ සචිත්තක පක්කේති අචිත්තක සික්ඛාපදං සංගාය වත්තුන් යුක්තං තස්සේ සචිත්තක සම්භවතෝ. දැන් මේ කියන්නේ කිව්වොත් නම් ලොකු වෙලාවක් යනවා. යස්ස සචිත්තක පක්කේ චිත්ත අපසලං හේම තම ලෝකවජ්ජන් නාමාති මුත්තං. මොනවම කියලා මේක වත්තු වීතික්කම ඥානන චිත්තේන සචිත්තක පක්කේති ගහේතබ්බන් නැ පන්නන්ති විඥානන චිත්තේන තථා සති සික්ක සබ්බ සික්ඛාපදානම්පි ලෝකවජ්ජතා ප්‍රසංගතෝ පටික්කිච්ඡ මිදං කාතුන් නැ වට්ඨතිති ඥානන්තස්සේ පන්නන්ති වජ්ජේපි අනාදරිය වශයෙන් පටික චිත්තං ඒව උප්පජ්ජති. අන්න ඒක ප්‍රඥාන්තිය දන්නවන අනාදරිය වශයෙන් පටික සිතක් තමයි උපදින. ඉදම් සස්මා ඉදම් වාක්‍යය නිරත්තක මේවසිය සබ්බ සික්ඛාපදාන ලෝකවජ්ජන් ඔන්න ඔතන තමයි කියන්නේ මේ යම්පන සාරත් දීපණියන් සචිත්තක පක්කේ චිත්ත අකුසල වේවාති වචනතෝ අචිත්තකස්ස වත්තු අජානන වශයෙන් අචිත්තක පක්කේ චිත්ත අකුසල මේවන් අයන් නියමෝ නත්තිති විඤ්ඤායති උත්තං තංගයි උත්තං අචිත්තකේසුහි තේරසසු ලෝකවජ්ජේසු සුරාපානස්සේව අචිත්තක පක්කේති අකුසල චිත්ත නියමෝ. අන්න ඒක සුරාපානේ අචිත්තක පක්ෂයේ අකුසල නියමයක් තියෙනවායි කියලා සංස කියන්නේ. ඒකට තමයි ඊට පස්සේ මේ මේක නිකන් කියනව නෙවෙයි. මේක මේ පිටු ගානක විස්තරයක් මේ කියලම තමයි කියන්නේ. ව්‍යාකරණ ප්‍රතිපවා මේ ගන්නවා. සත්ත්‍ය සත්ත්‍ය විදු ඒ කට්ටිය කොහොමද කිව්වේ, මේ අර්ථය ගන්න කොහොමද, ගණ්ටි පදවල කොහොමද කිව්වේ, සුරාපාන අට කතාවේ කොහොමද කිව්වේ, බික්කුණි විභංග අට කතාවේ කොටසක් තියෙන ඒක කොහොමද, එතකොට ආය සාරත් දීපිනී කොටසක් කියනවා බික්කුණි විභංග අට කතාවේ, ඉතින් පරමත්ත ජෝතිකා කුද්දක පාට අටුවාව ගන්නවා. ඊට පස්සේ සූත්‍ර පිටකාදී අට කතාසු කියලා ඒ සියලුම ගන්නවා. ඊට පස්සේ ගාන්ටි පදවල කියපු තව විස්තරයක් කියනවා. මේ ඔක්කොම මේ කතාව ගැනම තමයි තාම කියන්නේ. සාමණේරයගේ සුරාපානය ගැන කොහොමද? ඊට පස්සේ දීඝනිකායේ අට කතාවේ සුරංච කීරංච මිස්සෙත්වා ධම්මතා සිද්ධාන්ති යන ධර්මතාවය කියලා කියනවා. අර මේ වතුරයි කිරි හංසය වෙන් කරලා ගන්නවා වගේ මේ කිරි මත් වතුරයි දාලා දුන්නත් පෙවෙන්නේ නැහැ කියන පැත්තක් කියන්නේ. මොකද්ද? තාදිසේ අකුසල පවත්ති අරිය ශ්‍රාවකස්ස මග්ගේ නේම හත. අකුසල ප්‍රවෘත්ති ශ්‍රාවකයන් වහන්සේලාගේ අරිය ශ්‍රාවකයන් වහන්සේලාගේ මාර්ගයෙන්ම නැසනවනේ. තස්මා අස්ස පරගලන් සුරාය පවිසනන් නත්තිති. අත්තතෝ ගම්මෙමානත්තම් පරිහාර වචනම් වදනං. සචේ පිස්ස සුරංච කීරංච ඉත්‍යාදී උත්ත. තත්ත කීරං ඒව පවිසති න සුරා. ඉදන් සුරාය සබ්බතාපි පරගලප් ප්‍රවේශ අභාව දස්සන පර. මේක එක පාට මේ කිව්වට තේරෙන්නේ නැති වෙයි. මෙහෙම වෙන්නේ කොහොමද කියන එක. හැබැයි එහෙම දෙයක් වෙනවා. ඉදන් යෝනිසිද්ධං යෝනිසිද්ධ න්‍යාය කියලා කියනවා. න්‍යාය ශාස්ත්‍රයනුත් සංසි කරුණු කියනවා. මේ තව මේ දිගටම යන්නෙම තාම මේ ටික. ඊට පස්සේ ඔන්න අන්තිමට කියනවා මේ ඔන්න බලන්න මෙතන කියනවා. ඉතින් මේ බොහොම මේ සාසන හැංගීමෙන් සාන්නාංශි කියන්නේ කොහොමද? ඉමං සුරාපානස්ස ජානිත්වාව පිවණී අකුසල ණයං අඤ්ඤංච දේශකාලාදී ભેදේන අනන්තම්පි ඤෙයං සබ්බඤ්ඤත ඥානං සල්ලක්කන වශයෙන්ව ඥාතුන් නසක්කෝති ඥානේන පරිච්චින්නන්තේන ඤෙයස්ස අනන්තත්ථ හානි ප්‍රසංගතෝ අනිච්ඡාදී සාමාන්‍ය ලක්ෂණ වශයෙන් පණ ඥාතුන් සක්කෝතිච පරමත ධම්මේසු ඔහොම කියලා ඒවමාදිකම් බහුම් විපරීත අත්නය කබ්බකාරස්ස කවිනෝ උපදිසිත්වා. කබ්බ කියලා කියන්නේ පාලි කාව්‍ය කාව්‍යවලට කවිවලට කවිවලට පාලිය කියන කබ්බ. කබ්බකාරස්ස කවිනෝ උපදිසිත්වා තස්මින් ප්‍රබන්දේ කාරණ භාසයේ සතින් සම්මෝහිතා ප්‍රබන්දා පේසි. කවියක් බැඳලු මේ මකරි කවියෙන් ලියපු පොතක් ගැන මේ කියන්නේ. තංච සබ්බන් නිසා ඉමන් බින්න ලබ්ධික මතං ඉද. ඒ කාව්‍ය නිසා මේ බින්න ලබ්ධික මතේ ඉද විභජ්‍යමාදී මතේ. විභජ්‍යවාදීන්ගේ මතේහි සම්මිස්සං තිරම් පවත්තිත්. මේක මිශ්‍ර වෙලා තිබ්බලු විභජ්‍යවාදීන් අතර. අර මේ කාව්‍ය නිසා තම්පන පච්චා ඕන් ඔය විභජ්‍යවාදී මිශ්‍ර වෙලා තිබ්බ මතය ආචාර්ය බුද්ධප්පිය මහා තේරේන. ඔය කියන්නේ රූපසිද්ධි ආචාර්යන් වහන්සේ ගැන. ආචාර්ය බුද්ධප්පිය මහා තේරේන බාහිර අබ්බරිකං බාහිර අබ්බරිකං දිට්ටි ජාලං විඝාටෙත්වා. බාහිර අබ්බන්තරික දෘෂ්ටි ජාලය ලෙහලා නේද විඝාටෙත්වා කියලා කියන එක දුරු කරලා ඉද පරිසුද්ධං සාසනං පතිට්ඨාපෙන් තේන. පිරිසිදු සාසනය පිහිටුවා වූ සෝදිතම් පීගෙන ශෝධනය කළපු එකත් සාරත් දීපනියා විනේ ටීකාය සුරාපානස්ස සචිත්තක පක්කේව චිත්තං අකුසලන්ති සමත්ත වචනං නිස්සාය. ඒ සාරත් දීපනිය කිව්ව වචනේ හින්දා කේහිචි විපල්ලත්ත චිත්තේයි. ඒක වැරදියට අරගෙන පුන උක්කිත්ත සිරං ජාතං ආපහු කට්ටිය ඔලුව ඉස්සුවා කියලා කියන්නේ පොළොන්නරියුගේ වෙච්ච එකක්. තංච මහාතේරෙහි විනිච්චිනිත. හැබැයි ඒ ආපු වචනය මහතෙරුන් වහන්සේලා විසින් විනිශ්චය කරලා ගාරහ්‍ය වාදං කත්වා ඒක ගැරෙහි යුතු වාදයක් කරලා මද්දිත්වා ඒක මැඩලා ලද්දිගාහකේච බික්කු වියෝජිත්වා. ඒ කියන්නේ වැරදි මතවාද ගත්තායි වෙන් කරවලා ධම්මේන විනේන සත්තු සාසනේන චිරේනේව රූපසමිතා. ධාර්මික විනේ සාසු සාසනේන නොබෝ කලකින් මේක සංසිඳුවයි කියලා කියන්නේ. තේනේ මෙත්ත ඒ නිසාම තමයි අපි මයන් ඒවන් විත්තරතු දැන් අර උඩ ඉඳලා ලොකු විස්තරයක් කියාගෙන ආවනේ. විස්තර වශයෙන් ඉදම් පටික්කි පිම්හ අපිත් මේක ප්‍රතික්ෂේප කළා මේ කතාව. මා අඤ්ඤේපි විභජ්ජවාදිනෝ ඇයි එහෙම කළේ සංසලගේ අදහස මොකද්ද? මා අඤ්ඤේපි විභජ්ජවාදිනෝ අයන් ලද්දී දූසේති. මේ අන්‍ය වූ විභජ්ජවාදීහු මේ ලබ්ධිය දූෂණය නොකරාවා කියලා. තස්මා ඉද උත්තානි අවුත්තානිච කාරණානි. මේ මෙච්චර අපි කියපු කරුණුත් නොකියපු කරුණුත් සුට්ටු සල්ලක් ඇත. හැබැයි සාංශලා ආපහු ඉඩ දෙනවා විමසන කෙනෙකුට. මගේ එකම පිළිගන්නම කියන එක නෙමෙයි කියන්නේ. සුට්ටු සල්ලක් ඇත. මනාකට සලකා යතා ආගම විරෝධෝ නැහොති. ත්‍රිපිටකයේ ආගම කියලා කියනකොට බුද්ධ වචනේටත් කියන ආගම කියලා. ආගම විරෝධයක් නොවේද තථාත්තෝ ගහේත. ඒ විදිහට අර්ථය ගන්න කියලා. මේක මේ පළවෙනි පරාජික මක්කටි වත්තු කතාව. විමතිනෝද? ඉතින් එහෙම කලාතුරකින් අනේ ටීකාවක වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි මෙහෙම දෙයක් තියෙනවා. මේක අභීගිරි ටීකාවක් සාරත් දීපණිය මහවිහාරී එකම ටීකාව විමතිනෝදිනේ ටීකාව එහෙමනම් සලකන්ඩ යන්න හොඳ නැහැ. මොකද එහෙම ප්‍රශ්නයක් ආවොත් අංගුතර නිකාය ටීකාව ලියන්නේ කවුද? ඒත් එහෙමනම් අභීගිරි සාන්නාංශේ තමයි තියෙන්නේ. ඒක ලියන්නේ සාරිපුත්‍ර සංඝරාජ සාන්නාංශේ. මේ සාන්නාංශෙම තමයි මේ ඒ ටීකාවල් ලියන්නේ. ඊට පස්සේ කංකා විතරණී අභිනව ටීකා හෝ පුරාණ ටීකා දෙක ඒක එකක් හරි. ඊට පස්සේ විනේ විනිශ්චය ටීකාව. ඊට පස්සේ අභිධර්මයේට ලියවිච්ච අභිධම්මත්ත විභාවිනී ටීකාව. සුමංගලාචරයන් වහන්සේ ඔක්කොම මේ සාරිපුත්‍ර සංඝරාජ සාංශගේ ශිෂ්‍යයෝ. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් හිටියා සංඝ රක්කිත කියලා. ඒ සාංශය තමයි පෙරකුඹ රජුරුවන්ට පොඩි කාලේ උගන්වන්නේ ත්‍රිපිටකේ. කාලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු කියලා ත්‍රිපිටක ධාරී කෙනෙක්නේ. දෙවෙනි පෙරකුඹ රජුරු දඹදෙණි යුගයේ හිටියේ මට මතක හැටිය. එතුමාටනේ බුදුබව පතන්න පූජාවලිය ලියන්නේ. ඉතින් මේ සාන්නාංශي අභීශිරි කෙනෙක් වගේ සැලකුවොත් ඉතින් මේ પરම්පරාව මෙහෙම වුණොත් යන්න වෙනවා. දැන් අපේ අර පෞද්ගලික ටිකක් කෙලෙස් සහ දැන් එකම කාරණේ නැවත අහපුවාම මේ මතේ නිකන් අපිට අර ස්ථාපිත වෙනවා. ඒ නිසා මේ කවදාවත් සාරත් දීපණියට ගරහන්න එපා. මොකද ආයේ පැහැදිලිවම සාරත් දීපණිය නැතුව අට කතාව විස්තර කරගන්න බෑ. වහන්සලාට මන් ටීකාව පෙන්නලම එතෙන් කියවන. මොකද සමහර විමතිනෝදනි ඒ ගැන වචනයක්වත් අටුවාව ලියාගන්න උපකාර වෙන්නෙම සාරත් දීපණිය බොහෝ තැන්වල. සහ සාරත් දීපණිය අර මේ වගේ කලාතුරකින් දැන් මේක අපි නම් දකින්නේ ඇත්ත කතාව අවුරුදු සාරත් දීපණිය ලියවෙද්දි අවුරුදු 1000කට වැඩිය අවම වශයෙන්වත් සාසනේ සංකර වෙච්ච කාලේ. ඒ කියන්නේ මේ මොකද මහවිහාරයේ අභේගිරියේ ජේතවන නිකාය තුනම සම්මිශ්‍ර වෙච්ච කාලයක්. සාසනේ සෑහෙන කාල තිබ්බා මේ වැරදි මතවාද කලවම් වෙච්ච. ඒ කියන්නේ හරි මහවිහාරයේ මතේ කෝකද එහෙම හොයාගන්න බැරි මට්ටමේ මේක ඇතුලේ මිශ්‍ර වෙලා තිබ්බා අවුරුදු 1000කට විතර පස්සේ. ඊට පස්සේ ওই තුන් නිකාය සමගි කරන්නේ පොළොන්නරු යුගයේදී පෙරකුඹ රජුරු රජ වුණාට පස්සේ. ඒ වෙද්දිත් අර ආචාර්ය પરම්පරාවෙන් ආපු ඇතැම් අර්ථයක් ඔය වගේ පුංචි වෙනස්කමක් වුණත් එහෙම ඒක ඉදින් යන්න පුළුවන්. මොකද මේ සමහර විට මේ සාන්නාංශලා බොහෝ දුරට මට මතක හැටියට ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරනවා අනාගතේ සෝවාන් වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ත්‍රිපිටක ධාරී වෙලා රහත් වෙලා නිවන් දකින්න තමයි මට මතක හැටියට සාරත් දීපණී ආචාර්යයන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ. මේ ඒ බුදුරජාණන් වහන්සේ දකින්න උන්වහන්සේ කැමති කියනවා. ඒ ශ්‍රාවකෙක් වෙලා තමයි අග්‍ර ශ්‍රාවක ආදී තනතුරුකුත් නෙමෙයි. ඒ ශ්‍රාවකයන් වහන්සේ නමක් කියලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතකොට මාර්ගඵල ලැබපු උතුමෙක් කියලා කියන්න බෑනේ. ဒုတိယ අත්ත සම් අත්ත භවයේ ඔන්නෝම එකක් කියනවා ටීකාව ලියලා අවසානේ. ඉතින් එතකොට සමහර විට ඉතින් ඒ සන්නන්සලාගෙන් සමහර කිට කාලයක් තිස්සේ ඇදුරු પરම්පරාව අවුරුදු 10 ගණන් තිස්සේ ආපු යම්කිසි මතවාදයක් වෙනස්කමක් ඉතින් තියෙන්න පුළුවන්. ඒවත් ඉතින් පස්ස කාලෙක හිටපු අය දැන් මොකද සාරත් දීපනේ ඉන්නේ පස්සේ නෙවෙමති වෙනවද නේ ලියවෙන්නේ. ඒත් ඒ ආචාර්යන් වහන්සේලා ඉතින් ඒව කරුණ සහිතව දක්වලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට විශේෂ වෙන තැනකදී ඇතැම් තැන්වල ආචාර්යන් වහන්සේලා අතර වෙනසක් වෙන්න පුළුවන්. ඒව තමයි ඔය විමසලා ගන්න කියලා කියන්නේ. නැත්තම් මේ එහෙම් පිටින්ම මේ අට කතාවේ ගෙඩි පිටින් ගන්න පුළුවන් දේවල් බුද්ධ වචනේ වගේ ඒව විමසන්න කියන එක නෙවෙයි. මේ ඒ විමසන தത്വයට යන්න අපි ඉස්සෙල්ලා හොඳට මේ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. නැත්නම් එකපාරටම දැන් මේ වගේ එකක් ගත්තොත් එහෙම ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ ධර්මයේ. දැන් මේ විනය පිටකේ ඉගෙන ගත්ත පිරිසට තේරෙනවා නම් අට කතාව නැතුව පෙළ තෝරන්න බැහැ කියන එක. ඊටසේ අට කතාව බලද්දි තේරෙනවා ටීකාව නැතුව පෙළ තෝරන්න බැහැ කියලා. ඉතින් හොඳටම බැලුවා ටීකාව මේ ටීකා දෙක තුනම ළඟ තියාගෙන හොඳට බලන්න මේ සාරත් දීපණිය විමත වෙනවද නැ එක ළඟ මෙහෙම තියලා එකම විදිහට පටන් ගන්න ටීකා දෙක. ඒ අතරේ යම්කිසි වෙනස්කම් ආපුවාම තමයි ඉතින් කියන්නේ මේ මෙතන නම් මෙහෙම නෙවෙයි මෙහෙම ගන්න ඕනේ කියලා. මොකද පේන්නේ විමති විනෝදිනී ආචාර්යන් වහන්සේට මේ හොඳ ඇදුරු પરම්පරාවක් ඇසුරු කරන්න ලැබෙන්නේ නැති. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ සංසිනවන්නේ. උන්වහන්සේට එතකොට එහෙ හොඳ පොත්පත් තිබිලා මේ වගේ සුළු තැනක ඉති වෙනස්කමක් වෙන්න පුළුවන්. ඒකෙන් ඉතින් අපිට මට නම් ඉතින් කොහොම නෙවෙයි ඌට වඩා දෙයක් තිබ්බා ශ්‍රද්ධාවේ නම් අඩුවක් වෙන්නේ නැහැ. හේතුව දකින්න ඇති උන්වහන්සේලාට කොහොමද බුදුරයන් වහන්සේ කෙරෙහි මේ ධර්ම රත්නය කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කොහොමද කියන්නේ? දැන දැන ඉතින් ඔය වගේ වැඩක් කරන්නේ නැහැ. යම් කිසි ඉතින් එහෙම සුළු දෝෂයක් ඉතින් වෙන්න පුළුවන්. ඒක ස්වභාවය. ඒවට තමයි භාගතුන් වහන්සේ ඉතින් අර සතර මහා ප්‍රදේශ ආදී දුන්නේ. එතකොට මේ තැන් වලට ගලපලා ඒව ගන්න පුළුවන්. විනය පිටකේ 9 වතාව 10 වතාව 8 වතාවක් ඉගෙන ගත්ත සඳහන්. මතවාදී ඉතින් වෙනස් වුණානේ. නිසා ඉතින් ඒක සාධාරණයි. ඉතින් එහෙම නොවුනොත් තමයි පුදුමේ. මොකද පටිසම්මිදාලාභි සහ මේ රහතන් වහන්සේලා අර එක තැනක මේ සූත්‍රයක් තියෙනව නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මතයට වඩා මුගලන් මහරහතන් වහන්සේගේ මතයකට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඈ? ඈ? ආ. ඉති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අතරත් ඒ වගේ ඒක මහා අපීතන තරම් මේ මේක නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන අය වෙලාව ගුලන් මහරහතන් වහන්සේ. ඉතින් එහෙම තැන් තියෙන්න පුළුවන්. ඉතින් බුද්ධ විශේෂට මේ යොමු වෙන තැන් ඉතින් වෙනසක් වෙන්න පුළුවන්. සමහරු ටිකක් සැරට මේ බයින සාරත් දීපලනේ නිකන් අම්මෝ බලන්නවත් හොඳ නැති වගේ නිකන් ඕක ඔබේ ගිරිය මෙහෙමයි කියලා. ඉතින් මම දන්නේ නැති ඒ මම නම් එහෙමනම් කරන්නේ නැහැ. මොකද ඒ දේ මම කියන්නේ සාරත් දීපණියේ මුල ඉඳලම මේ බලපු නිසා. ඕන තරම් දෙන්න පුළුවන් විමති විනෝදිනිය නැතුව පුළුවන් නම් මේ අට කතාවේ මේ දේ විසඳලා දෙන්න කියලා කිව්වොත් සාරත් දීපණිය නැතුව විසඳන්න බෑ. මොකද ඒ තැන්වල විමති විනෝදිනිය මුකුත් නොකිය යන්නේ අනිවාර්යයෙන්ම ආචාර්යයන් වහන්සේ කියපු මතේ ඒක පිළිගත්ත නිසා අනිවාර්යයෙන්. මොකද විමති විනෝදිනිය ආචාර්යයන් වහන්සේ පටන් ගන්නවා මම නාති විත්තාරං නාති සංකේපං ඔන්න ඔය වගේ වචනයක් කියලා. මේක විස්තරාර්ථවත් නෙවෙයි සංක්ෂේපවත් නෙවෙයි අත්‍යවශ්‍ය ටික සාරත් දීපණිය නොකිව්ව ටික සහ ගැටලුවක් ආපු තැන් ටික සහ ඍජුවම විශේෂයෙන්ම කියන්න ඕන ටික කියාගෙන කෙටියෙන් ටීකාව ලියනවා. ඉතින් තේරවාදී අපි මේ පැහැදිලිවම ඉතින් පිළිගන්නේ විනය විනිශ්චයකට පළවෙනිම ටීකාව විදිහට ඉතින් විමති විනෝදනයේ ටීකාව. ඒක තමයි අපි මූලික කරගන්නේ. ඒකේ තමයි අවශ්‍ය විදිහට ඍජුව විනිශ්චය ගැන සහ ඉතින් අර මෙහෙම දෙයක් තියෙනවා මේ සාන්නාංශිකේ අර අපිටත් ඒක මේ හරි මේ සමීප භාවය තේරෙනවා මේ සිංහ වගේ ආය සමහර තැන් කියන එක කියනවා කෙලින්ම. මේ ඍජු ගතිය තියෙනවා. මේ විනිශ්චය හරියටම කියනවා. සහ ඒක ආය ප්‍රතිබාහණය කරන්නත් බැහැ කාටවත්. ඒකයි. එතකොට අර හරි ආසයි ඒ තැන් කියවන්න. සහ ඉතින් ඉතිහාස කතා දැන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න නම් ඇත්තටම සාරත් දීපණිය කියවල බලන්නකො. පුදුමාකාර ශ්‍රද්ධාවක් උන්වහන්සේට තියෙන බුදුරජාණන් වහන්සේ ගැන කොහෙන් හරි බුද්ධ ගුණ කියන්න ආවොත් අටුවාවේ ආයෙදී කියලාම තමයි යන්නේ ටික. අනිවාර්යෙන් විස්තර කරනවා. දීර්ඝතම ටීකාවනේ. ඒ නිසා ටීකා පරිශීලනය කරද්දී තේ ටීකා පරිශීලනය කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි ඇත්ත කතාව බුද්ධ වචනේ විදිහට නම් සලකන්නේ නැහැ. ඒක ආ යම්තුන් කියන්න දෙයක් නෙමෙයි. ටීකාවක් කියන එක බුද්ධ වචනේ විදිහට සලකන්නේ නැහැ. නමුත් ආචාර්ය පරම්පරාවෙන් ආපු සහ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් අනුමත කරන විනිශ්චය ඒක තුල තියෙනවා. පැහැදිලි සහ අත්නොමති ආදියක් තියෙනවා. ඒක හරි. ඒ තැනකදී විමසලා ගන්න තැනුත් තියෙනවා නැත්තේ නැහැ. ඒ කියලා මේ පෙළපල්ලෙහාට දාලා ටීකා උඩ තියාගෙන අපි මේ කතා කරනවා නෙවෙයි. හැමතිස්සෙම මම ටීකා ගැන කියද්දි හිතෙන්න පුළුවන් මේ සාන්නාංශ මේ ටීකාවක් අල්ලගෙන දඟලනවා මේ පෙළටත් වඩා කියලා. ඉතින් පෙළ ආරක්ෂා වෙන්නෙත් ඉතින් මේ අටකතා ටීකාව නිසා. කවදාවත් පෙළට අටුවාවට විරුද්ධ වචනයක් ටීකාචරන් වහන්සේලා කියලා නැහැ. එහෙම දැක්ක අහුණාද එහෙමද? කවදාවත් එහෙම කියන්නේ. කෙලින්ම කියනවා විනය අලංකාර මම ඒ ටික එකතු කරලා දෙන්නම් මේ කියනවා එක තැනකදී කියන්නේ බුදුරයන් වහන්සේගේ අදහස හරියටම දන්නවා කියන එක. ඒක ලස්සන වචනයකින් කියනවා. ඒ නිසා ඉතින් අර ඒ ක්‍රමවේදය හොඳට දැනගෙන තියාගන්න. මොකද දැන් අර සමාජයට අපි ගියාට පස්සේ ආපහු උගත්යයි සම්මත පිරිසක් විසින් ආයේ එක එක මතවාද එන්න පුළුවන්. පැහැදිලිද? ඒතර උභහන්සේට ආයේ ඉතින් හිතනවා මේ මොකද මේ කියලා. ඒතර ඒ තමයි පරිස්සමෙන් ගන්න ඕනේ. ඉතින් කවුරුකෝ දැන් මම කියන එක උනත් ඉතින් ගැලපෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒක හැබැයි කරුණු සහිතව මේ ත්‍රිපිටක පෙළ අටකතා ටීකා වලින් ඔප්පු කරලම ඒක අපිට පෙන්වන්න. එතකොට අපිට බලන්න පුළුවන් අපි කිව්වේ මොකද්ද මේක වැරදිද හරිද නැද්ද කියලා. එහෙම නැතුව ඉතින් නිකන් මේ වෙන බාහිර උගත්කම් තිබ්බයි කියලා හෝ අර උපාදි තිබ්බයි කියලා හෝ වෙන භාෂා දැනුම තිබ්බයි කියලා හෝ හැම දෙයක්ම මේ කියන විදිහටම පිළිගන්න යන්න එපා. ඒවත් හොඳට විමසලා බලන්න. මේ හැමිට අහන්න ඉතින් කියන දේව සාන්නස ඕක කොතනද තියෙන්නේ? සමාගිට ඒ කිව්ව විස්තරේ උන්නාන්සේ දන්නෙත් නැහැ කොතනද තිබ්බේ කියලා. අහලා බලන්නකෝ. පස්සිනවා ඒක තමයි මේ අපිත් ඔය අහපු එකක් තමයි ඔය කියන්නේ. ඒ නිසා ඉතින් මේ කියන හැම එකක්ම මේ හොඳට විමසලා බලන්න සහ දැන් ඉතින් මේ පන්තියේ ඉන්න පිරිස ඉතින් දන්නවා සහ දැන් මම නම් ඇත්ත කතාව අපි ඉන්නේ මේ අපේ පෞද්ගලික මතයක නෙවෙයි අපි ඉගෙන ගත්ත මේ තේරිය පරම්පරාවේ ආචාර්යන් වහන්සේලාගේ තිබ්බ මතවාදයේ තුල ඒ අදහස්වල තමයි ඉන්නේ. ඉතින් අරිය දසන සාන්නාංශිකේ එහෙම මම දැක්ක විශේෂයක් තමයි ඉතින් අර ස්වාමීන් වහන්සේට ඒ බුද්ධ ආධ්‍යාශය කියන එක සහ තේරිය ආධ්‍යාශය කියන එක ඒක ජාති ප්‍රඥාවකින් ලැබිලා තියෙනවා. විනයකදී උනත් ඒ විනිශ්චය දෙන්න පුළුවන් නුවණක් උන්වහන්සේට ඒ පටිභාන ශක්තියක් තියෙනවා. ඒක උත්පත්තියෙන් ප්‍රතිසන්දි ශක්තියෙම ආපු වැටහීමක් වෙන්න පුළුවන් ඉතින්. සාංශ කියන කාරණා මොකද මම ඒක පෞද්ගලිකවම අත්දැකීම ලැබලා තියෙනවා. මේ මම වෙන්න ඇති සමහරක් විට මේ වැඩිපුරම සාංශකෙන් ප්‍රශ්න අහලා සාංශකේ දැනුම උකහාගත්තේ. මොකද විනය පිටකේ සම්පූර්ණයෙන් එක සාංශේ නමකට ඉගෙනනවා. ඉතින් ඒ ඉගෙනීම් බලද්දි ඉතින් උන්වහන්සේ ගත්ත විදිය පේනවා. ඉතින් ප්‍රශ්නත් හරියට අහලා ඒක කරගෙන නැහැ. ඉතින් සමහර වෙලාවට මේ ආශිතුන් ඔය තැන මෙහෙම එකක් තමයි වෙන්න ඕනි කියලා කියනවා. හැබැයි පස්සේ ආපහු කොහේ හරි බලද්දි ඕන් ටීකාවක හරියටම ඒකේ විදිහටම අහුවෙනවා. මේ සාංශේ ඒ තැන කියවලවත් නැහැ. හැබැයි වජිරබුද්ධියම සාංශේ ලොකුවට භාවිතා කරලා නැහැ. සාරත් දීපණියයි විනය අලංකාරේ විමිතිනෝදිනියයි තමයි මේ දිද්දිනි සාංශේ පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ කියන්නේ අරි දසන සාංශේ ගැන. හැබැයි ඉතින් අර ඒ ණය ක්‍රමේ සාංශලාට වැටහෙනවා. මොකද මේක තුල අර අවධානයකින් හිටපුවාම කාරණයක් අර සියුම්ම නිකන් අර පුළුන් තෝරනා වගේ ගණ්ඩ උන්වහන්සේට ඒ හැකියාව තියෙනවා. ඒක ඉතින් නිකම් වෙන්නේ නැහැ. ඉතින් පාරමී ශක්තියක් නිසා. ඉතින් උන්වහන්සේලා ප්‍රධාන වශයෙන් අපි දෙනවම ඉගෙන ගත්ත දිද්දිනි ලොකු සාංශේ ගැන ලෝකසාන්නාංශිකේ තේ තේරවාදී එක දවසක් කිව්වා මේ ආයසුතුන් මගේ නම් කැපුවත් කෙලාට කතා ටීකා තමයි කිව්වා. ආ ඒක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒක වහම මේ පුතුම හැංගීමේ කාර ඔය දැන් සමහරු ඉන්නේ මේ කැපුවත් කොළ කියන්නේ. ඒ වගේ මේ මම නම් ඉතින් ආයසුතුන් මාව කැපුවත් කෙලාට කතා ටීකා තමයි මේ එතනින් එහාට ඉතින් මගේ ධර්ම විනය විනිශ්චයක් වෙන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේලාට තමයි මේ ශාසනයේ අයිතිය තියෙන්නේ. මොකද මගේ අම්මා මම් බඩේ ඉඳි මට ජේසු පිහිටයි කිව්වේ කිව්වා. හැබැයි ඔබ වහන්සේලා බඩේ ඉඳි අම්මා කිව්වේ මේ තෙරුවන් සරණයි කියලා කිව්වා. ඒ තිසරණේ ඔබ වහන්සේලාට ඒ ආශිර්වාදේ බඩේදීම ලැබුණයි කිව්වා. මට එහෙමකත් හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ මේ ශාසනයේ මටත් වඩා වගකීම තියෙන ඔබ වහන්සේලාට කිව්වා. ඒ නිසා මේ වගකීම අරගෙන මේ ශාසනය ඉතින් වැඩ කරගන්න කියලා කිව්වා. මොකද ඉතින් ඇත්තටම ඉතින් විනය පිටකයේ මේ අර්ථ දැක්වීම් ක්‍රමවේදය ලංකාවට මේ මට්ටමින් ඉතින් යට වෙලා තිබ්බ එක, අමුතු එකක් නෙවෙයි. යට වෙලා තිබ්බ එකක් ඉතින් මතු කරේ ඒ උත්තමයන් වහන්සේ තමයි. සහ උන්වහන්සේගේ ඉතින් ගුරු පරම්පරාව. ඒකට ඒ ප්‍රවේණියක් අපිට තියෙනවා. ඒ නිසා අර ඒ තුල පිහිටාගෙන ඉතින් අපි කටයුතු කරපුවාම අපිට වරද්ද ගන්න නැතුව අර්ථාදිය තෝරගන්න පුළුවන්. මොකද පුංචි කාරණයක් නිසා අපි ශ්‍රද්ධාව බිඳව ගන්න එක තේරුමක් නැහැ. මොකද එතකොට අපිට ගන්න තියෙන ප්‍රයෝජනේ නැතුව යනවනේ. එක පාටම අපි වාද විවාද තැනකින් පටන් ගත්තොත් ඉගෙන ගන්න අර ගන්න තියෙන මහා වටිනා සම්පත නැති වෙලා යනවා. ඒකයි ඒ නිසා අර මුලින් ඉඳලම හරියට පිළිවෙලකට කොනක ඉඳලා ගුරුවරයෙක් ළඟ ඉගෙන ගන්න. එතකොට ගැලපෙන්නේ නැත්තම් ඉතින් අතහැරලා යන්න. ඒක ඉතින් පින තියෙන අය තමයි රැඳෙන්නේ. පින තියෙන අයට විතරයි ඉතින් මේ අවසානයක් දක්වා යමක් කරගන්න පුළුවන් වෙන්නේ. හැමෝටම ඉතින් ඔක් කරන්න බෑ. එතකොට ඔබ වහන්සේලා තේරුම් ගන්න මොකද්ද කරගන්න ඕනේ, මොකද්ද අතහරින්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් ගැල්ලුවන්නේ අර තැනින් තැන සංග්‍රහ පොත් වලින් ආහාරයෙන් මෙහෙන් අරගෙන නිකන් අර දැන් ওই ගොඩාක් දෙනෙක් යන රටාව තමයි මේ තුලනාත්මක අධ්‍යයනය කියන එක. අන්න හරි. ඒ බටහිර විශ්වවිද්‍යාල වලින් ආපු එකක්. ඒ කියන්නේ තමන් මතයක පිළිටගන්නෙත් නැහැ. හරියට කියන්නේ නිකන් මේ තේරවාදී මතය නම් මේක. ඒතර අපි තේරවාදී නෙවෙයි ඒතකොට. අනිත් පොත්පත් වලත් මෙහෙම කියනවා තේරවාදීන්ගේ අදහස මෙහෙම. එහෙම කියලා ඒක නිකන් ෂේප් එකේ ඉන්නවා. මේ කට්ටියත් මෙහෙම කියනවා, මේ කට්ටියත් මෙහෙම කියනවා, මේගොල්ලොත් මෙහෙම කියනවා. ඔබ වහන්සේලා කැමති දෙයක් ගන්නද? ඒක තමයි නිකන් දාර්ශනික මතය. මහායානිනුත් අරහෙනුත් කියනවා, මෙහෙනුත් කියනවා. ඉතින් තේරවාදී ආචරණ වහන්සේලා යමක් කියලා තියෙනවා නම් මම නම් ඉතින් ආ ඒකට එහාට යන්නේ නැහැ. අනිත් අයගේ යමක් කියනවා නම් ඒක වැරදි බව ඔප්පු කරනවා. ඒ හැරෙදි අපි තේරවාදනේ. නැත්තම් මොකද්ද? අපි ඒතර කොහෙද ඉන්නේ? ඒ නිසා ඒකයි මේ හරියට ස්ථිරව තමන් මතයක හොඳට පිහිට ගන්න. එහෙම පිහිටන් නැතුව වැඩ කරන්න ගියොත් අමාරුයි. ඒ අතරේ ඉතින් ආචරණ වහන්සේලාගේ යම් කිසි ප්‍රශ්නයක් දෙකක් ආවොත් වැරද්දක් තියෙනවා නම් ඒකත් වැරදි විදිහට දකින්න මනසක් හදාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කියලා ශ්‍රද්ධාව බිඳව ගන්න නෑ. අර ගන්න තියෙන වටිනාකම අපි නොගෙන ඉන්නේ. මට නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ ඇත්තටම. සහ ඔය අට කතාව අර අට කතාවේ මෙහෙම කිව්ව, මේ අට කතාවේ මෙහෙම කිව්ව, ඒවත් ලස්සන ටීකාචාරයන් වහන්සේලා කියනවනේ. මේ පරියායෙන් මේකත් හරි. මේ පරියායෙන් මේකත් හරි. ඒ නිසා මෙහෙම කිව්වා. කලාතුරකින් ප්‍රතික්ෂිප්ත මත තියෙනවා. ඒක පැහැදිලිව කියලා තියෙනවනේ. එනිසා ඉතින් ප්‍රතික්ෂිප්ත මතයක් තියෙනවා නේද? ඒක ප්‍රතික්ෂේපයි. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියලා අලුතින් අපි අටුවාව ඉතින් විමසන්න ආරෝ මේවට ඉතින් යන්නේ. මම දන්නේ අපිට තියෙන සුසුකම මොකද්ද කියලා. Tamanට ඉස්සෙල්ලා සුසුකම තියාගෙන ඉන්න බෑනේ. මොනෝ කරන්නේ? හා මොකද අර උගත්තුන්ගෙන් තමයි මේ ශාසනයේ දීර්ඝකාලන හානිය වෙන්නේ. අව්‍යක්තයාගේ හානිය ප්‍රකටයි. ඒක ඉක්මනට තේරෙනවා. මොකද කාලයක් තිස්සේ ඉගෙනගෙන උගත්කම් ඇති කරගෙන එහෙම එන කෙනා දෙන අදහස තමයි බොහොම භයානක. මොකද ඒක බහුතර පිරිසකට පැතිරෙන්න හේතු වෙනවා. සහ ඒක කාලාන්තරයක් ස්ථිරව පවතින එක හේතු වෙනවා. භෞෂුතයකින් එන වැරදි අදහස. අන්න ඒක මේ බොහොම පරිස්සම් වෙන්න. ඉතින් අපිට ඇත්තටම ලොකු සුසුකම් ආදී නැහැ. නමුත් ඉතින් වගකීමකින් කියන්න පුළුවන් මම නම් ඉතින් මෙච්චර කාලයකට දැන නම් වැරදි මතයක් කියලා නැහැ. එහෙම තියනවා නම් ආයේ මේ දෙපාරක් හිතන්න එපා. මේ එක වාරක්වත් හිතන්න එපා. ඒක එහෙම්මම අයින් කරලා දාන්න. ඒක එහෙම්මම බැහැර කරලා දාන්න. මේ මොකද අපිටත් ඕනේ නිවැරදිම ධර්මයේ ඉස්මතු වෙන්න. ඒ නිසා අර තමන්ගේ මාන්නය හෝ දැන් මම හැමතැනම කියපු නිසා දැන් මේක වහගන්න බැරි නිසා හෝ ඒ පුද්ගලික ප්‍රශ්න නැහැ ඉතින්. මොකද සමහරුන්ට මතයක් ඉදිරිපත් කරපුවාම ආයේ ඒක වෙනස් කරන්න කැමති නැහෙනේ. ඒකටම කරුණු කියනවා ඊට පස්සේ. වැරදි හැබැයි මේ මතේ. මේ නිහතමානීකම අපි ධර්ම විනය වෙනුවෙන් ඇති කරගන්න වෙනවා. අපි පහළට යන්න වෙනවා ධර්ම විනය ඉස්මතු කරන්න. එතෙදි අපි වැරදි මතයක් උඩ තියාගෙන කතා කරන්න ගියොත් ශාසනය විනාශයක් වෙන්නේ ඒක. හොඳට මේ කල්පනා කරලා කරුණු දැනගෙන අපි ධර්ම විනිශ්චයක් වුණත් විනය විනිශ්චයක් වුණත් පාලි සම්බන්ධයෙන් වුණත් අදහස් ගද්දී දැනගන්න ඕනේ. ඉතින් මම ඔය පොඩි ප්‍රශ්නයක් නිකන් ඇහුවා මේ ඒ වෙලාවේදී මට ඉතින් ලැබුණේ දැන් ඔය පාලි ව්‍යාකරණය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල් වලදී මේ පෙළාටුවා ටීකාවල් වල නැති මේ පාලි වචන තියෙනවනේ, ව්‍යාකරණේ පෙන්නනවනේ, වරණගිල්ල එහෙම ඒවා කොහෙවත් පෙන්නන්නේ නැහැ. ත්‍රිපිටකේ උදාහරණ. හැබැයි අපි ජින වචන යුත්තන්ගේ කියලානේ සූත්‍රේ හදන්නේ. එතකොට විදේශික අයත් අපෙන් අහපු එකක් තමයි මේ ඇයි බන්තේ මේ ජින වචන යුත්තන්ගේ කියලා ව්‍යාකරණේ විතරක් හදන පෙළාටුවා ටීකාවල නැති පද පෙන්නන්නේ කියලා. ඉතින් ඒකට අහද්දිකින් අර ටිකක් දීර්ඝ විස්තරයක් කළා. ඒ වුණාට ඉතින් මට නම් ඒක පිළිහිට ගන්න බෑ. ඒකෙදි කියුනේ තේරවාදීන්ගේ මතයක් විදිහට. ඉතින් කච්චායන මහරහතන් වහන්සේගෙන් මේක පැවතුණා. මුගලන් හැබැයි එතන කියුණා වැරදි කතාව. මුගලන් මහරහතන් වහන්සේගෙන් මොග්ගල්ලායන ව්‍යාකරණේ හැදුණා කියලා. ඒක එහෙම නෙවෙයි. පොළොන්නරුව යුගයේදී මොග්ගල්ලායන කියලා වෙනම ආචාර්යන් වහන්සේ නමක් හිටියේ. ඒක පැහැදිලිවම කියනවා. හැබැයි කච්චායන ව්‍යාකරණේ නම් ධර්මයේ විස්තරය ඇතුව කතා කරන කච්චායන මහරහතන් වහන්සේගෙන්ම තමයි මේක සකස් වුනේ. කාතන්ත්‍රයේ හරහා කාතන්ත්‍රයේ තියෙන සංස්කෘත වර්ණගිලි ආදී සංස්කෘත වචන බලලා ඒ වර්ණගිලි දැම්මයි කියලා. හැබැයි ඉතින් මම පුද්ගලිකව විශ්වාස කරනවා බුද්ධ වචනයට විරුද්ධ වචනයක් නම් සංස්කෘතෙන් අරගෙන මේ ආචාර්යන් වහන්සේලා කිව්වේ නැහැ. ඒක ඉතින් ඉරහඳ වගේ විශ්වාසයි. මොකද ජින වචන යුත්තන්ගේ කියන සූත්‍රයෙන් උන්වහන්සේලා විශ්ලේෂණය කරලා ආය යටින් කියයිද මේ ජින වචනයට විරුද්ධ කතාව. එච්චරකට මේ නුවණක් නැති ඔළුවක් නැති අමතක වෙන අය නෙවෙයි ඔය පොත් ලිව්වේ. මුළු ත්‍රිපිටකේටම මේ වචන දෙක මේ තැන්වල විතරයි තියෙන්නේ. ආය සර්ච් කරන අරව මේව පහසුකම් නැති කාලවල එහෙම සිංහයෝ වගේ කියන්නේ. ඒ සංසලට අර වගේ කාරණයක් අමතකුණා නෙවෙයි ජින වචනයට විරුද්ධ එකක් ඇතුළත් කරා නෙවෙයි. ඒ තැන්වල තින් මම දුන්න උත්තරේ විදේශිකාශ්‍රතුන්ට මේ සමහර විට ඕක බුද්ධ වචනේ තියෙන්නේ නැති නමුත් පොත්වලට එන්න නැතු ඇති පාලි වචනයක් විදිහට. දැන් පාලි කිව්වහම පාලි භාෂාව කිව්වහම මේ පොත්පත්වල තියෙන ටිකම විතරක් නෙවෙයිනේ. පාලි භාෂාවක් වශයෙන් තිබ්බනේ. නිසා එහෙම වචන ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. සහ ඉතින් ඊට වඩා තව යුක්තියක් තියෙනවා නෝ හොයන්න ඕන. කොයි හරි සමහර කට කියලත් ඇති ටීකාවල් වල එහෙම මේ බුද්ධ වචනේ නැති ඇතම් වචන ආවේ මේ 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 හේතු නිසා කිය. සමහර ඒවා සමාස වෙලා ඇතුලේ තියෙන්න පුළුවන්. සන්ධි වෙලා ඇතුලේ තියෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ ඇතුලේ. දැන් සන්ධි විසන්ධි කරලානේ පදේ හදන්නේ අපි පද හදන්න. ඒ නිසා එහෙම තියෙනවා. ඉතින් අර අස්තුන් තියෙනවා අස්තුන්. බාලාවතාර එහෙමත් තියෙන සමහර වචන බලන්නකෝ මේ ත්‍රිපිටකයෙන් බලන්න පෙන්වන්නේ නැහැ. ඒක උදාහරණයක්. ඈ නජ්ජෝ කියන කේමද? අටුවා ටීකාවකවත් නැහැ අස්තුන්. නජ්ජෝ කියන එක උන්වහන්සේට මතකයිලු. මට මේ මම සටහනක් දාලා තිබ්බා සමහර වචන. ඒ හදන පදේ නැහැ අස්තුන්. ඒක පෙන්වන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. සර්ච් නොවෙනවා වෙන්නත් පුළුවන්. මොකද අපි සම්පූර්ණයෙන් ත්‍රිපිටකය කියවලා නැහැනේ. ඒකයි මං කිව්වේ අපි වැරදි මතවාද, ඒ කියන්නේ සංස්කෘතෙන් මේකට ඇතුළත් වුණා, මේක පස්සේ කාලෙක වෙනස් වුණා. යන්නේ ඒ වගේ දරුණු මතවාද වලට යන්න හොඳ නැහැ. මොකද අපි තාම මේක හරියට බලලත් නැතුවනේ. පුළුවන්. ඔව්. ඒකේ අර ව්‍යාකරණ මේ හැදෙන විදිය කියන්නේ සමහරක් විට ඒ පදේ නැති වුණාට අයිස්ම වෙන පදයක් හැදෙනවා වෙන්න පුළුවන් ඒ සූත්‍රේ. අන්න ඒක. නෑ නෑ පෙන්නන්නේ නෑ. තනි පදේ පෙන්නන්න. අන්න ඒක. මොකද අර කතාවට කිව්වේ තේරවාදීන් ඉතින් එහෙම පිළිගන්නවා කියලා කිව්වා. ඉතින් අපිත් තේරවාදීනේ ඉතින් නේ. ඒකයි වැඩි මේ ඒ තැන්වලදී අර පරිස්සම් වෙන්න ඕන. හරිනේ. ඔය වගේ දේවල් කියන්න ඉතින් අර කවදා හරි ඉතින් අර මේ Tamanට සැක ආදී ඇවිල්ලා ඉතින් ගැටලු ඇති නොවෙන්න කියන අදහසින් මේ ඒවා දැම්ම නෙවෙයි සමහරකට කාලාන්තරයක් ගිහිල්ලා තමයි අපි මේ කිව්ව සුළු දේවල් සමහරකට වටිනාකම ලැබෙන්නේ. ඒ නිසා ඉතින් මේ මම කියන දේ උනත් 100%ම අරගෙන නිකන් මේ මාවම සරණ යන්න එහෙම කියන අදහසක් නෙවෙයි. විමසලා බලලා ඉතින් මේ හරි පිරිසිදු මතේ පිහිටන් පුරාණ ඇදුරුතුමන් වහන්සේලා විශ්වාසයේ තියන් ඒ යන මාර්ගයේ ගියොත් අඩුම ගානේ අපායකටවත් යටෙන්නේ නැතුව සම්මා දිට්ඨියවත් පිහිටගෙන මේ සුගතියවත් ත්‍යාගන්න පාරක් හදාගන්න පුළුවන් වෙයි. බ්‍රහ්ම ලෝකයකටවත් පැනගෙන අරහන්ත බ්‍රහ්මරාජානන් වහන්සේලා ඇසුරු කරන් ත්‍රිපිටක ධාරිය වැඩ ඉන්නවා. බ්‍රහ්මයන්ට දිව්‍ය ලෝකයට එන්න පුළුවන්ද? බණ එහෙම අහන්න. පුළුවන් නේ. ඒ නිසා ඉතින් මේ අදුරුතුමන් වහන්සේලා එහෙ වැඩ ඉන්නවා. ඉතින් නිරන්තරයෙන් පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනාවක් කරන්න මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් අඩුම ගානේ ආයිති මනුස්ස ලෝකෙට ඇවිල්ලා නම් වැඩක් නැහැ දැන් නම්. මේ යන කාලේ යනු ඉතින් හරියට ත්‍රිපිටකයේ ඉතින් ඉගෙන ගන්න ගුරුවරයෙක් මන් දන්නේ නැහැ ඉස්සරහට ඉඳීවි කියලා. ඒ නිසා ඉතින් මේ බණ භාවනා කරලා ඒ උත්තුමේවත් ඇසුරු කරගෙන හොඳට ත්‍රිපිටකයේ අර්ථ ටික අහගෙන නිවන් දකින්න පාරක් හදාගන්න. ඈ හරි පෙළ කොටස අපි මේ කියලා අවසන් කරමු. දැන් ඇතිවිද එහෙනම්? වාහනේ තාම ආවෙ නෑනේ. චුට්ටක් අපි පෙළ බලන්නකෝ අපෝ විනාඩි 10ක් විතර හත. අටුවාවේ තියෙනවද? හා. එතකොට ඒකෙදි අර දැන් අව්‍යාකත වාරේනේ මේ කියන්නේ. අව්‍යාකත වාරේදී අජානන්තෝ අසංජානන්තෝ ආපත්‍ය අංග භූතාය වීතික්කම චේතනාය අභාවේන අචේතිත්වා. සංචිච්ඡ මද්දනස් අභාවේන අපි අර සංචිච්ඡ සුරාපාන කතාවනේ මේ. ගියේ නේද ඔච්චර දුර? අනභිවිතරිතා නිරාසංකං චිත්තං අපේසෙත්තා යං ආපත්‍ය අධිකරණම් වීතික්කමති ආපජ්ජති තස්ස ඒවං වීතික්කමතු. ඒ කියන්නේ ඒ සිත නැතුව අචිත්තක වශයෙන් ආපත්‍ය වීතික්‍රමණය කරදී යෝ වීතික්කමෝ ඉදං උච්චති ආපත්‍ය අධිකරණං අව්‍යාකතಂತಿ. අව්‍යාකෘත වූ ආපත්‍ය අධිකරණය මෙය කියනු ලැබේ. ඊට පස්සේ අයං විවාදෝ නො අධිකරණං ඉත්‍යාදීසු සමතේහි අධිකරණීයතාය අභාවතෝ නො අධිකරණං ඒවමත්වෝ වේදිතබ්බෝ. පෙළේ තියෙනවා විවාදෝ නො අධිකරණං. විවාදයක් තියෙනවා අධිකරණයක් නැති. ඒ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ අට කතා කිව්වේ. සමත වලින් ඒක විසඳන්න ඕනේ නැහැ. ඒක පෙළේ කියනවා ඉතින් මාතාපි විවදති පුත්තෝපි මාතරං අනුවදති පිතාපි පුත්තං අනුවදති අම්මා පුතා විවාද කරගන්නවා. ඒවා ඉතින් මේ අධිකරණ සමත වලින් විසඳන ඒවා නෙවෙයි. ඒවා ඉතින් සම්මුතියේ තියෙන දේවල්. ඒ නිසා මේ එහෙමනම් අපි ඊළඟ දවසේ ඊටු ටික සාකච්ඡා කරමු ආපහු 20න් පස්සේ නේද? ඒ නිසා අපිට අර එදා වගේ රෑ කාලේ ආපහු අමතර පන්තියක් හරි යොදා ගන්න පුළුවන් වුණොත් අපි අමතර පන්තියක් කරමු. අපි අඟහරුවාදායි සිකුරාදායි පුරුදු පරිදි පන්ති කරගෙන යා. ඒ හැර දැන් විනය පන්තියනේ අර එකපාරටම දාපුවාම ප්‍රශ්නයක් එන්නේ. වත් පිළිවෙත් ආදී එහෙම ගැටලු වෙන්නේ. එහෙම නැතුව බාලාවතාරයේ අභිධර්ම පන්තියයි අපිට මේ රෑ කාලවල හරි අනිත් පොත්වලට යන්නේ නැති අය ඉන්නවනම් මේ දවසක් දෙකක් බාලාවතාරය යොදාගෙන කරමු නේද? මොකද දැන් බාලාවතාරයේ මේ මටත් ඇත්තටම මේ අප්‍රිය සහගත වෙලා තියෙන්නේ ඉගැන්වීම. මොකද හරිය අමාරුයි මේ කාලයක් ඉස්සේ ගිහලා ආයෙ එනකොට සූත්‍රත් මටත් අමතකයි ප්‍රශ්න ගොඩයි. ඒ නිසා මේ එකලඟ හරි ටික ටික අර අදාළ කාණ්ඩ ටික හරි ඉවර කරගෙන යන වැඩපිළිවෙලක් අපි බලමු. මේ අදහස නම් තියෙන්නේ චීවර මාසයේ වෙද්දී කොහොම හරි ඉතින් විනය පිටකයේ අවසානයක් දක්වා යන්න ඊට පස්සේ ඉතින් ආපහු පටන් ගන්න කාලයක අර නිවැරදි ක්‍රමවේදයකට භාවනාවටත් බාධාවක් නොවි ඉගෙනීමටත් බාධාවක් නොවි භාවනාව මූලික තැන තියාගෙන ඊට පස්සේ අධ්‍යාපන ක්‍රමයට යන විදිහට. මොකද භාවනාව ගැන ඇත්තටම ඉතින් මෙහෙම හරි කතා වෙන්නේ බොහොම සුළු තැන් කීපයක විතරයි. එක තැනක ඔය භාවනා කරන්න මේ තැනක් හදන්න ඉඩමක් ගම් කියද්දි මේ මොනවා කතා කරනවද? ඔන්න ඔය ආදායමක් හරි ටිකක් ගන්න තියෙන තැනක් ඕකත් නැති කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මේ කුරුදු අත්තක් හරි මොකක් හරි. ඉතින් එහෙම අවස්ථාවක් කොහෙවත් නෙමෙයි ඉතින්. මේ එතකොට එච්චරකට ඉතින් භාවනාව පල්ලයට දාලානේ නේද? ඉතින් එහෙම හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් භාවනා කටයුතු කරගන්න. මොකද ඔය මට පෞද්ගලිකව ඇත්තටම සමහර සීල් රකින්න හිතුනේ පරියන්කේට ඉඳගද්දි. ඇයි කල්පනා කරනවනේ දැන් සීලය කොහොමද කියලා? එතකොට දැන් භාවනා කරන දවස්වල මේ ඇත්තටම සෑහෙනට ආපත්‍ය ගැන හිතනවා. ඇයි සමාධිය වැඩෙන්නේ නැති වුනහම මේ සීලේ අඩුපාඩුවක්ද කියලා කල්පනා කරනවනේ. එතකොට අර ටිකක් තවදුරටත් සිහි ඇතිව සීල් රකින්න මේ අනිවාර්යෙන්ම උපනිශ්‍රයක් එනවා භාවනා කරද්දී. භාවනා නොකරන කෙනාගේ සීලය ඉක්මනටම කඩාන කඩාන බිඳගෙන බිඳගෙන යනවා. ඒ පොඩි පොඩි ඒවා අලජ්ජිකම ඇති වුනහම බිඳින්න ඊට පස්සේ බේරන්න බෑ. ඒ නිසා අර භාවනාවක් කරද්දී අනිවාර්යයෙන්ම මේ සීලය රකින්න මූලික උපනිශ්‍රය කරනවා. මොකද සීලය නැතුව දන්නවනේ දැන් සමාධිය වැඩින්නේ නැහැ කිය. ඒ නිසා එවතක් කඩන්න හරි ඉතනකොට දන්නවද හවස පරියන්කේට යන්න තියෙන හින්දා මේවා කරලා හරියන්නේ නැහැ. මේ භාවනා කරන්න දෙපෙන්නේ නැත්තම් ඒ කාලයක් නිකන් ඉන්න වෙනවනේ ගිහිල්ලා. ඒ නිසා මේ හැම දෙයකටම ඉතින් භාවනාව කියන එක උපනිශ්‍රය. ඉතින් මම දන්නේ නැහැ ඉතින් මම භාවනාවට කැමති නැහැ භාවනාවට විරුද්ධ වෙනවා එහෙම කියලා කවුරු හරි ඉතින් කියනවා නම් ඒක ඉතින් එයාගේ ඉතින් මේ වැරදි අවබෝධය. ඒක මට කරන්න දෙයක් නැහැ. දැන දැන කවුරු හරි එහෙම චෝදනා කරනවා නම් ඒක අකුසලයක්. මේ තුන්හිතකවත් එහෙම අදහසක් නැහැ. අර පරියාප්තියට වැඩි වචන ටිකක් පිට වෙනවා. පරියාප්තියට වැඩි අවධානයක් යොමු වෙනවා. මොකද මට බාර දුන්නේ ඒ කාර්යයනේ. එහෙමනම් මුලින් ඉතින් කියන්න ඕනේ මෙහෙම වැඩපිළිවෙල මේකයි මෙහෙමයි වෙන්නේ. එතකොට ඒ විදිහට කරන්න ඕනේ. ඒ නිසා ඉතින් පරියාප්තියට තැන දීලා සමහර තැන්වලදී කටයුතු කරන්නේ ඒ දේ වෙන්න ඕන නිසා. නැත්නම් ඉතින් මේ මමත් කැමති ඉතින් දැන් ටිකක් විවේකීව හිත හදාගෙන පැත්තට යොමු වෙන්න ඉතින් ඒක කරන්න එපා. අපිත් නේ භාවනා මාර්ගයක් ඉතින් මොකක් හරි දිනු කරන්න එපා. ඒක නැතුව වැඩක් නැහැ. ඊට පස්සේ අන්තිමට නිකම් මැරලා යන්න දෙනවා. මොකද මට තරහක් එද්දි මට රාගය එද්දි මම විනේ පිටිකී ගන්නවා. අනේ මේ රාගය දුරු වේවා වලට එහෙම දුරු වෙන්නේ නැහැ. කුසලයේ වෙනම තියෙයි ඉතින් මම හිත හදාගන්න එපා. ඒක ඉතින් භාවනා කරන්න ඕනේ ඈ. හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් සාසනේ මූලය නම් ප්‍රතිපත් මේ පරියප්තිය. ඒක දැක්කන් ඉස්සෙල්ල ඔප්පු කරලා පෙන්නු. මේ හැබැයි ඉතින් අඟුල්ගොම සාන්නාංශ තමයි මට මේ සෑහෙන ඉගෙන ගන්න කාලේ උනත් ප්‍රශ්න ආව කාලවලදී සාංශේ හිත හැදුවේ මගේ. එන සමහර පීඩා එද්දි ඒ අප්‍රමාණ පින උන්වහන්සේට අයිති වෙන අපි ඇත්තටම විනය පිටකයේ කොහොම හරි ඉවර කරගත්තේ උන්වහන්සේලාගෙන් උපකාරී තිබිච්ච නිසා. ඇතැම් අවස්ථාවලදී හම්බෙච්ච අවස්ථාවලදී මේ සෑහෙන්ට හිත හැදුවා මේ කොහොම හරි කරගන්න ආශතුන් ඉවර වෙනකන් එන්න එපා. මොකද මට සමහර අවස්ථාවල මේ නාගර ඈ ඔව් වෙන වෙන ඉතින් එක එක ප්‍රශ්න මොනවා හරි එනකොට සාංශේ දිරි දුන්නා මේක මේ අකණ්ඩව කරගෙන යන්න නතර කරන්න එපා කියලා. මේ සාංශ කිව්වේ ස්වාංශ නම් කිව්වේ අවුරුදු 8ක්වත් මට ඉගෙන ගන්න කියලා. අවුරුදු 8ක්වත් යනවා ඇසුතුන් ඕක මේ හරියට කරනවා නම් කියලා කිව්වා. දිද්දිනීදිමයි සාංශ කිව්වේ මේ සංඝ සභාවකට ඇවිල්ලා. ඉතින් එහෙම උපකාරයක් උන්වහන්ස කරා ඉතින්. හිත හැදුව සෑහෙන අවස්ථ. මොකද මොකක් හරි වෙන පීඩාවක් හරි ගැල්ලුවක් හරි ආවොත් ඉතින් සාංශේලා ළඟට හරි එන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවානේ. මොකද සාංශලාගේ අර මෛත්‍රිය කරුණාව ඒක කොහොමද තියෙනවනේ සහ අසරණ වෙච්ච වෙලාවෙදි පිහිට වෙනවා අනිවාර්යයෙන්. මේ එක දවසක් එක සාංශේ නමක් කිව්වෝ ඒ මානසික ලෙඩ හැදිච්ච අයට අපේ මේ පිටතැන්වල වෙන සිද්ධිත් එක්ක සහ ඉතින් අපේ පරිසරය ගත්තාම සංඝ සමාජයේ ආයසිතු මට කවදා හරි මේ මානසික ලෙඩක් හැදුනොත් නම් මේ අඟුල්ගොමි සාංශ ළඟට ගිහින් දාන්න කිව්වා. මොකද මේ සාපේක්ෂව ඉතින් සාන්නාංශ සෑහෙන පිහිටක් වෙනවා එහෙම අයට පවා. උදේයකින් වෙන පීඩා ඒ දේවල් ඉවසීමාදී ලේසි නෑ. අපිට නම් අමාරුයි මානසික ලෙඩෙක් එක්ක වැඩ කරනවා කියන කයිසතු. මොකද වෛද්‍ය විද්‍යාවෙත් මම අහලා තියෙනවා ඒ අයත් එක්ක වැඩ කරන අයට අනිවාර්යයෙන්ම මේ කොටසක් හරි බෝ වෙනවායි කියලා. ඒ ලක්ෂණ පහළ වෙනවා කාලයක් එහෙම ඉඳි. ඇත්තටම එහෙම මානසික ප්‍රශ්න තියෙන අයත් එක්ක ගනුදෙනු කරන්න හොඳ මනස ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. එයත් ඇත්තට මේ ශක්තිමත් කෙනෙක් බාගෙට අර මේ හරිස්චන්ද්‍ර කියලා එයා නම් දැන් මැරිලා මානසික වෛද්‍යවරයෙක් ප්‍රධාන කෙනෙක්. සමහර වෙලාවට පාරමෙද කාර්ක නවත්තලා මේ තනියම හිනා වෙනවලු. ඒ හේතුව අර කට්ටියත් එක්ක ඉඳලා. මොකද ඒ සිතුවිලි ඇත්තට දැන් ඒකනේ අර මේ දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා ඒ වයින් අර උපනිශ්‍රේ ප්‍රත්‍යක් එනවා. සෑහෙන්න තියෙනවා. හරි. එහෙනම් අපි අද දවසේදීත් මේ විදිහට විනය අධ්‍යයනය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් ශක්තියින් අපි සෑම සියලු දෙනා වහන්සේලාට ඒ සියලු ගුරුතුමන් වහන්සේලාට සුවසීම යහපතක් පිණිස ඒකාන්තයෙන් හේතු වේවා, මගඵල නිවන් පිණිස හේතු වේවා. දැන් මේ ඉදිරි අනාගතේ භාවනා කටයුතු කරගන්න මේ කුසලයක් ඒකාන්තයෙන්ම ශක්තියක් වේවා. සුපිරිසිදු සීලයක් ආරක්ෂා කරගෙන සමාධි ප්‍රඥා දියුණු කරගන්නම උපනිශ්‍රයක් වේවා. සෑම සිල් දිනාටම නිවනින් සැනසෙන්නත් ඒකාන්තයෙන්ම හේතු වෙන උසස් ශක්තියක් බවට පත් වේවා කියලා අපි අදිෂ්ඨාන ඇති කරගන්නවා.